සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
පූජනීය ලොක් ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය අවසරයි. උගුරු තුන්වෙනි දවසේ ඉදිරියට අපි නැවතත් විනය සාකච්ඡාව කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපි පන්ති නැවත වෙනසක් වුණා. ස්ථාන මාරුව විතරයි ලැබුණේ.
පන්ති වෙනස් වෙන්නේ.
හදා කරගෙන යන්නට කිලෙනසක් නැහැ. අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. ඒකට අපිට අට කතාවේදී අපි නතර කරපු තැන ආපහු මතක් කරගෙන ඉදිරියට අපි ඉදිරි කොටස් පිට සාකච්ඡා කරගෙන යමු. ඒකට අද අපිට ත්‍රිපිටකය ගැන මූලික හැඳින්වීමක් අද අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ ප්‍රථම ධර්ම සංගීති කතාවත් එක්ක ඉතින් අපි ටිකට සාකච්ඡා කරගෙන යන බොහොම වැදගත් කරුණු ටිකක් ඉතින් අද සාකච්ඡා වෙනවා. මේවා අපිට උනත් ඉතින් පළවෙනි වතාවේ ඉගෙන ගත්තේ ඇත්තටම අර සාමාන්‍ය විකල්ප අර සමහර කොටස් දෙකේ මුලදී ලැබුණාම වැටලීමක් තියෙන. හැබැයි ඒක නොදන්නවත් නෙවෙයි යම් කිසි අවබෝධයක් ලැබෙනවා. දැන් කියලා ඉගෙනීම ආදී කරනකොට තමයි මේක හොඳටම ඇත්තටම වැටුනේ. එහෙම නැත්නම් පිරිසක් එකතු වෙලා සාකච්ඡාවක් හෝ එහෙමත් නැත්නම් කවුරු හරි ප්‍රශ්නයක් හෝ අහපු වෙලාවක අපි නැවත බලද්දී එහෙමත් නැත්නම් ආයෙ කවුරු හරි උගන්වනකොට ඒ වගේ අවස්ථාවකින් ආයෙ මේ හොඳටම තේරෙන කාලයක් වෙනවා. සහ මේ නිමේ නුවණ මුකුරා යනවා. සාමාන්‍යයෙන් පරිවෙනි පරාජිකාව දෙවෙනි පරාජිකාවගේ අවසන් වෙද්දී සෑහෙන කොටසක් තේරෙනවා මේ අධ්‍යයනයේ ක්‍රමයේ මහත්ව කියන අලුත්ම ස්වාමීන් වහන්සේලාට මේ කියාවුවේ නැත්තම් පුරුදු අයට නම් මේක ඉච්චර ලොකු ගැටලුවක් නැහැ. පළවෙනි කතාව දැන් මේ පොත කියවන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න ඕනේ. මේ පූජ්‍ය අපුරෙන් තියෙන්නේ ඊට පස්සේ සාමාන්‍ය පෙළ පොත් සහ අපි සංග්‍රහ පොත් කියවනවා වගේ නෙවෙයි තනිකර පාළි තියෙන්නේ. ඊට පස්සේ සමහර සමාස පද පිටුව පුරාවටම එක පදයක් තියෙනවා. දැන් ඇත්තට ඒක දන්න අයට ඔබ නුහුරු නොවුනට අලුත්ම අයට මේක ටිකක් ඉතින් නුහුරුයි. නමුත් ඉතින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් නුවණ තිබුණොත් නේනේ. මේ නිසා නුවණ දියුණු වෙන්නත් එක්ක අපි මේවට හුරු වෙමු. ටික දවසක් යද්දී ඉතින් මේ ආධුනික බව ආගන්තුක බව නැති වෙලා යනවා. ඊට පස්සේ මේක Tamanටම සෑහෙන ප්‍රමාණයකින් වැටහෙනවා. මෙහෙම සිද්ධියක් තරම් මෙතන මේ කෙරෙන්නේ කියන්නේ අපහසුයි. නමුත් ඉතින් අපි කරගෙන යමු. කාටෝ පුංචියෝ ගැටලු තියෙනවා නම් නොතේරෙන තැන් තියෙනවා නම් ඒවා අපි කාලේ ගියත් සාකච්ඡා කරගෙන යමු. එතකොට තියෙන අර පැහැදිලි වෙනවා. හොඳයි. එහෙමනම් අද අපිට තියෙන්නේ අනේක ජාති සංසාර සංධාවිස්සං අනිප්පිසං කියන මේ ගාථාව කෙටියෙන් සාකච්ඡා කරන්න. දැන් මේවා සූත්‍ර පිටකයේ තියෙනවා. විශේෂයෙන්ම ධම්මපද අට කතාවේ මේක විස්තර වෙනවා. ඉතින් ධම්මපදයේ මේ ගාථාව වෙනවා. ධම්මපදයේ පාඩම් දුන්නාට මතක ඇති මොකක්ද මේ ගාථාව කිව්වේ කියලා. අපි මේ දක්වා ප්‍රථම ධර්ම සංගීතයේ මුල් කොටස් ටික නේද සාකච්ඡා කරා. කොහොමද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ පළවෙනි ධර්ම සංගායනාවට සූදානම් වුණේ? ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම සංගායනාවට පැමිණීම කොහොමද? ඊට පස්සේ මේ ධර්ම සංගායනා උච්චා විසජ්ජනේ කොහොමද සිද්ධ වුනේ? සංගායනාවේ මොනවද සංගායනාව උනේ? අන්න ඔය කියන කොටස් කීපයක් ගැන අපි කතා කළා. ඊට පස්සේ මේ බුද්ධ වචනේ ගැන කතා කරගෙන ගියා. කිව්වා රස වශයෙන් ඒක විධම් කියලා කිව්වනේ නේ. රස වශයෙන් නම් මේක එක් පැදයක්. ඒ කියන්නේ මොකක්ද විමුක්ති රසය කියන එක. නිවන් නැමැති රසයෙන් ත්‍රිපිටක බුද්ධ වචනය එක් පැදෑරුම් කියලා කිව්වා. මේ බුද්ධ වචනය කොටස් තුනකට අපහු බෙදුවා. පඨම බුද්ධ වචනේ, මධ්‍යම බුද්ධ වචනේ, අවසාන බුද්ධ වචනේ කියලා. ඉතින් පඨම බුද්ධ වචනේ කියන එකට තමයි මෙන්න මේ ගාථාව දේශනා කළේ. මොකක්ද ගාථාව?
අනේක ජාති සංසාරං සන්ධා විසන්නමින් විසං ගහකාල සංදවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක විප්‍රෝසි ගුණගේ අන්නකාසි සම්බාදේ පාසුකා භද්දා ගහකෝටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මච්චකාවති.
නෝක තමයි ධම්මපදයේ තියෙනවා කියලා ඉතින් සඳහන් වෙලා තියෙනවා මේ ගාථාව. හරීම වටින ගාථාවක් මේක. අපි පදෙන් පදේ මේකේ අර්ථය කෙටියෙන් කියාගෙන යමු. කොහොමද මේ ගාථාවේ අර්ථය ගන්නෙ කියලා. එතකොට මේකේ ගාථාවේ අර්ථය ගද්දී මෙන්න මෙහෙම අපිට තෝරන්න පුළුවන්. මේකේ අර්ථ අපි කියන්නම්. මෙහෙමයි අර්ථ ගන්නෙ. සංක්ෂේප අර්ථය මේකයි. අනේක ජාති සංසාරම් කියලා කියවනේ මේ ගාථාවේ අහං. දැන් කවුද මේ ගාථාව ඇත්තටම කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙලා තමයි මේ ගාථාව කියන්නේ. ඒතර කියනවා මේක ආධිහාරයෙන් කතුරු විදිහට ගන්න ඕනේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ අහං කියන පදේ මේ ගාථාවේ නැති වුණාට මම කියන පදේ ආධිහාරයේ තියෙනවා. ඒ කියන්නේ කවුද මේ මම කියන එකෙන් හඳුන්වන්නේ? බුදුරජාණන් වහන්සේ. අහං ඉමස්ස අත්ථභාව ගේහස්ස. දැන් මෙතන යම්කිසි ගයක් හදන වඩුවෙක් ගැන කියනවා. හරිද? ගයක් හදන වඩුවෙක් ගැන කියනවා. එතකොට මේ ගේ හදන වඩුව ගැන කියද්දී ගය සහ වඩුව උපමා දෙකකට ගලපනවා. ගය කියලා කියන්නේ කවුද? අත්ථභාව ගේහස්ස. මේ ආත්මභාවයේ නැමැති ගය. පැහැදිලිද? ඒ කියන්නේ සංසාරේ සැරිසරන්න යම්කිසි මේ ආත්ම සංකල්පයක් තියෙනවනේ, කෙනෙක් ඉන්නවා කියලා අපි සම්මුති වශයෙන් ගන්නවනේ, පරමාර්ථ වශයෙන් නෙමෙයි සම්මුති වශයෙන් ගන්න. මෙන්න මේ ආත්ම භාවයේ නැමැති ගය කාරකම් කරන්නා වූ තණ්හා වඩකි. වඩකි කියලා කියන්නේ පාළි වඩුවට. ඒතකොට මේ තණ්හාව නැමැති වඩුව කවුද මේ ගේ හදන්නේ? ආත්ම භාවයේ නැමැති ගේ හදන්නේ කවුද? තණ්හාව නැමැති වඩුව. ගවේ සන්තෝ කියලා කියනවා. ගවේ සන්තෝ කියලා කියන්නේ සොයනවා. ඒ සොයනවා කියලා කියන්නේ යේන ඥානේන තං දට්ටුම් සක්කා යම් නුවණකින් ඔහුව දැකිය යුතුද තං බෝධි ඥාන. ඒ අවබෝධය නැමැති ඥානේ අනිබ්බිසං. අනිබ්බිසං කියලා කියන්නේ අලබන්තෝ ඒව අනි අභිනීහාරතෝ ප්‍රභුති. බුදුබව සතන්ද තැන් පටන් එත්තකම් කාලක් මෙච්චර කාලයක් ගෙයි අනේක ජාති සතසහස්ස සංඛ්‍යං ඉමං සංසාර වට්ටක්. නොඑක් ජාති සතසහස්ස ගණනක් කවුද මේ ආත්ම භාවයේ නැමැති ගේ හදන වඩුවා යැයි ගවේ සන්තු සොයමින් කටයුතු කළා. ඒකයි කියන්නේ සන්ධා විස්සන් කියලා. සන්ධා විස්සන් කියලා කියන්නේ සංසාරී. සංසාරේ හැසිරුණා. සංසාරේ කාලය ගත කරා කියලා කියන්නේ. යස්මා ජරා ව්‍යාධි මරණ මිස්සතාය ජාති නාමේසා පුනප්පුනං උපගන්තුන් දුක්ඛ නච සා තස්මින් අදිත්තේ නිවත්තති. සංසාරේ යනකොට මේ ජාති ජරා මරණයන්ගෙන් යුක්ත නිසා උප්පත්තියෙන් මේ දුක ලැබෙන නිසා මේ තණ්හාව නැමැති වඩුව තමයි ඒ හදන්නේ කියන එක නොදැක්කොත් වෙන්නේ සසර ගමන නවතින්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා මේ තණ්හාව නැමැති වඩුව ඒ හදන බව අවබෝධ කරගන්න ඕනේ. තස්මා තං ගවේ සන්තෝ සන්ධා විස්සන්ති අත්තෝ. මං ඒ නිසා තමයි මෙච්චර කාලයක් මේ සංසාරේ කවුද මේ ගේ හදන්නේ කියන්නේ හොය හොය සංසාරේ ඇවිද්දේ. දිට්ඨෝසි කියලා කියන්නේ දැන් මම ඉදානි මය මවිසින් සබ්බඤ්ඤත ඥානං පටිවිද්‍යත්තේ සර්වඥතා ඥාණය ප්‍රතිවේද කරපු නිසා දිට්ඨෝ අසි. අන්න අර ගේ හදන වඩුවව දැක්කා කියලා කියනවා. පුන ගේහං පුන ඉමං අත්ථභාව සංකාතං මම ගේහං. නැවත ආත්මභාව සංඛ්‍යාත නැමැති මගේ ගේයි නකාහසි නකරිස්සසි. ආයමේ ගේ මම හදන්නේ නැහැ. ඇයි ඒ? හදන වඩුවව දැනගත්තා. කවුද හදන වඩුව? තණ්හාව නැති වඩුව. ඒකයි කිව්වේ සබ්බාතේ. සබ්බා කියලා කියන්නේ අවශේෂ කෙලෙස් පහසුක මයා භග්ග. මේ සියලු කෙලෙස් මාසින් තණ්හාවත් එක්කම ඉතිරි සියලු කෙලෙස් මේ කියලා කියන්නේ. ඉමස්සතය කතස් අත්බව දීනස් අවිජ්ජා සංකාතං කුටං. අවශේෂ කෙලෙස් විතරක් නෙමෙයි අවිද්‍යාව නැමැති සංඛ්‍යාත වූ සබ්බාතේ පාස්ක බග්ගා. මෙතන කියන ගහ කූටං කියලා අර ගේ කැණි මඩල. ඒ කැණි මඩල මොකක් විදිහටද හඳුන්වන්නේ? කූටං කියලා කියන්නේ. කන්නික මණ්ඩලං කියලා පාලියෙන් කියනවා. ඒතර දැකලා ඇති මේ කැණි මඩලක් කියන එක එක මුදුන් ලීයකට අනිත් ලී ඔක්කොම මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා තියෙනවා. ඔබ දැකලා ඇති මම සාමාන්‍ය විදිහට දැක්කර ධම්මිකාරාමේ ජයසන් හස් ගන්නකොට මේ අලුතෙන් හදපු විහාරේ උඩ හදලා තියෙනවා මෙන්න මෙහෙම රවුම් එකක්. ඒතට ඒකට අර ලී ටික ඔක්කොම එකතු වෙලා එතනින් තමයි ඔය කැණි මඩල ගලවලා දාපුවම මේ ඒ කාලේ නම් හැටියට මේ වහල සම්පූර්ණයෙන්ම ගැලවිලා දිනට වැටෙනවා. අන්න ඒ කොටසට තමයි කැණි මඩල කියලා කියන්නේ. එන්න මේ අවිද්‍යාව නැති කැණි මඩල බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙ මොකද කරේ? ඒකත් ගලවලා දැම්මා. ඒකත් විනාශ කරා. විසංඛතම් කියලා කියන්නේ විද්ධංසිත. ඒ කියන්නේ දුරු කළා, ඉවත් කළා. විසංඛාරම් කියලා කියන්නේ නිබ්බාණ ආරම්මන කරන වශයෙන් ගතං මම චිත්ත. විසංඛාර ගතං චිත්තං කියලා කියනවානේ. එතකොට මේ නිවන අරමුණු කරපු සිතට කියනවා විසංඛාර ගතං චිත්තං. අහංච මමද තණ්හානම් කය සංකාතං. කය සංකාතං කියලා කියන්නේ අරහත්ත මග්ගඵලං අජ්ජග. විසංකාර ගතං චිත්තං තණ්හානම් කය මජ්ජග. අජ්ජග කියලා කියන්නේ මේ තණ්හා ඡය සංඛ්‍යාත වූ තණ්හාවෙන් දුරු අරිහත් මාර්ගඵලයට පත් වුණා කියන එක. පැහැදිලිද දැන්? කෙටියෙන් හරි පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ අම්බලංගොඩ ධම්මකුසල සංඝාංශයේ බොහෝම වටින පොතක් තියෙනවා. ඔය සද්ධර්ම සාගරය කියලා. අන්නේ සද්ධර්ම සාගරයේ පොත්වල එන මේවා සරල තේරුම් තියෙනවා. ඒ තේරුමත් එක්ක බලාගත්තහම මේක ඉතින් එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේක මේ ටීකාර්ථයත් එක්ක විස්තර කරේ මේ පදවල කොහොමද නිවැරදි අර්ථය ගන්නෙ කියලා. කෙටියෙන් කිව්වොත් ඉතින් අර ආත්ම භාවයේ නැමැති ගේ හදන තණ්හාව නැමැති වඩුව හොයාගෙන ඒ තණ්හාව නැති කරා. අවශේෂ තව මේ ගේ හදපු කැණි මඩලක් ඒ වගේ දේවල් තියෙනවා නම් අවිද්‍යාව ආදී ඒ සියල්ලත් නැති කරා කියලා කියනවා. තවත් වැඩි විස්තර ඕන නම් ඉතින් අනිත් ටීකාවල් වලත් තියෙනවා. එතෙන් වලින් පස්සේ අපි කරුණු බලාගමු. කාහසි කියන පදයෙන් හැදෙන විදිහ බලන්න ඒවයි අර්ථ ව්‍යාකරණ හොයන අය කරිස්සසි කියන අර්ථයෙන් තමයි ගන්න. අර මේ අපිට ওই පදේ හදන්නත් තියෙනවානේ භාෂා කර්මයේ තුනින් සාමාන්‍යයෙන් දවසක් ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා. කාහසි කියන්නේ කරිස්සසි. ආය අනාගතේ මම මෙහෙම එකක් කරන්නේ නැහැ කියන එක අර්ථයෙන්. අපිට බාලාකාරයේ මේ කාහස කියන පදේ හදන්න දෙනවා මේ අර්ථයෙන්. හරිනේ. හොඳයි. ඊළඟට අපි බලමු දැන් අට කතාවේ මොකක්ද කියන්නේ කියලා. ඉදම් පඨම බුද්ධ වචනං කියලා කියන. අපි කවුරුහරි සාමාන්‍යයෙන්ම පාලි කියන්නේ මුද්‍රණ මේ දෝෂයක් ඇති තේ නැහැ වගේ සමහර පොත්වල නැగిලාදී දැන් ලියාගන්න ඕනේ ඉදම් පටම බුද්ධ වචනම් කියලා. ඉදම් පටම බුද්ධ වචනම් කියලා හදාගන්න. මෙන්න මේ කල්පාවේ තියෙන මේ මේකේ.
ඉදම් පටම බුද්ධ වචනම් කේති යදා හවේ පාතු භවන්ති ධම්ම කන්දකේ උදාන ගාතං ආවු ඒසාපන පාටිපදි දිවසේ සම්බඤ්ඤු භාව පත්තස්ස සෝමනස්ස ඥානේ පච්චාකාරං පච්ච වෙක්කන්තස්ස උප්පන්න උදාන ගාතාති වේදි වේදිතබ්බ යම්පන පරිනිබ්බාන කාලේ ආහාසි හන්ද දාන විත්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාර අපමාදේ සම්පාදේතාති ඉදම් පඤ්චේ බුද්ධ වචන උබින්න මන්තරේ යන් උත්තමීතං මජ්ජිම බුද්ධ වචනන්ති ඒවං පඨම බුද්ධ පඨම මජ්ජිම පඤ්චම වශයෙන් ත්‍රිවිධං කතං පිටක වශයෙන් ත්‍රිවිධං සම්භම්පි හේතං විනේ පිටකං සුත්ත පිටකං අභිධම්ම පිටකංති තිප්ප බෙහෙදමේව හෝති තත්ත පඨම සංගීතියං සංගීතිංච අසං අසංගීතිංච සබ්බම්පි සමෝදාන සමෝදානිත්ව උභයානි පාතිමොක්ඛානි ද්වේ විභංගානි ද්වේ වීසති ඛන්ධකානි සෝලස පරිවාරාති ඉදං විනේ පිටකං නාම බ්‍රහ්මජාල ජාලාදී චතුත්ථින් සංයුක්ත සංගහෝ දීඝනිකාය මූල පරියාය සුත්තාදී දිට්ඨස් දියද්දසත සුත්ත සංගහෝ ත්‍රිසත සංගහෝ දීඝනිකාය මූල පරියාය සුත්තාදී දියද්දසත වේ සංගහෝ සංගහෝ මජ්ක්‍ධිමනිකාය ඕතරණ සුත්තාදී සත්ත සුත්ත සහස්ස සත්ත ද්වාසත්ති සුත්ත සංගහෝ සංයුත්තනිකාය චිත්ත පරියාදාන සුත්තාදී සුත්තාදීන සුත්ත නවසුත්ත සහස්ස පංචසත පඤ්ඤාස සුත්ත සංගහෝ පඤ්ඤාස සුත්ත සංගහෝ අංගුත්තර නිකාය කුද්දක පාට ධම්ම පද උදාන ඉතිවුත්තක සුත්ත නිපාත විමානවත්තු පේතවත්තු තේරගහත තේරිගහත ජාතක නිද්දේශ පටිසම්විදා අපදාන බුද්ධ වංශ චර්යා පිටක වශයෙන් පන්න පන්නාරස බෙහෙදෝ කුද්දක නිකායෝති ඉදම් සුත්තනිකා සුත්තන්ත පිටකන්නාම ධම්ම සංගනේ විභංග ධාතු කතා කතා පුද්ගල පඤ්ඤත්ති කතාවත්තු යමකං පဋාණන්ති ඉදම් අභිධම්ම පිටකන්නාම තත්ත
හරි මේ ටික අපි සාකච්ඡා කරමු දැන් මේ කියන්නේ ත්‍රිපිටකය ගැන කියන්නේ ත්‍රිපිටකේ කොහොමද මේ බෙදීම් තියෙන්නේ කියන තේරවාදී භික්ෂුන් වහන්සේලා විදිහට නේද තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ දැන් ධර්මයේ සලකන්නේ බාලුතුන් වහන්සේගේ දෙන්නෙමින් පැස්සේ ශාස්ත්‍රඥ විදිහට සලකන්නේ කියලා කිව්වේ ධර්ම විදී. ඒකට අපි ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා දැනගන්න එකයි නේද? නාස්ස සරණ යනකොට මේ බුද්ධ වචනේ මොකක්ද කියන එක අපි ඒකට දැනගෙන තියාගන්න ඕනේ. දැන් අපි මේ කිව්ව අනේක ಜಾති සංසාරම් කියන ගාථාව තමයි පඨම බුද්ධ වචනේ. හැබැයි කේචි මෙතන කේචි කියලා කියන්නේ කන්දක බාණක තෙරුණ වහන්සේලා. ඒ කන්දක බාණක තෙරුණ වහන්සේලා අදහසක් විදිහට කියලා තියෙනවා. හැබැයි මේකේ විරෝධයක් නැහැ කියලා දීකාචාර්ය වහන්සේලා කියනවා. යදා හවේ පාතු භාන්ති ධම්මා इति කන්දකේ උදාන ගාතං ආහු. පඨම බුද්ධ වචනේ විදිහට මේ උදාන ගාතාව තමයි කියලා තියෙන්නේ. මොකද මේ අනේක ಜಾති සංසාරම් කියන ගාතාවට කලින් උන්වහන්සේ හිතින් හිතපු ගාතාවක් නිසා පැහැදිලි පඨම බුද්ධ වචනේ කියන මෙතන කියන්නේ හිතින් හිතපු නිසා මනසෙන් සිතපු නිසා තමයි ඒකත් පළවෙනි එක කියලා කියන්නේ. හැබැයි මෙතන මේ විනය අටකතාවේ මේ අනේක ಜಾති සංසාරම් කියලා කිව්වේ වචනේ එළියට වාග් මේ ප්‍රයෝගයෙන් විචාරණය කරපු වචනයෙන් බුදුරජාණන් වහන්සේ කියපු පළවෙනි ගාථාව විදිහට තමයි අනේක ಜಾති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං කියන මේ ගාථාව කිව්වයි කියලා කියන්නේ. ඒකේ දීකාචාරයන් වහන්සේලා පැහැදිලිව විස්තර කරනවා. පස්සේ බලාගත්තහම ඒක පැහැදිලි කරගන්න පුළුවන්. මේ තියෙන මෙතන කියන තස්මා උභයම්පි අඤ්ඤමඤ්ඤං විරුද්ධං නහෝති තී වේති ධම්මං. කන්දක බාණක තෙරුන් වහන්සේලා කියව කතාවක් විනයක කතාවේ තියෙන කතාවෙ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ දෙනම වහන්සේලාම මේක කියන්නේ පැති දෙකකින්. පැහැදිලි නේද? කන්දක බාණක තෙරුන් වහන්සේලාගේ අදහස මනසින් කියපු වචනයක් විදියට. මේක ඇවිල්ලා බුද්ධ වචනේ කෙලින්ම වාක් උච්චාරණයෙන් කියපු ධාතාව විදියට තමයි පටන් බුද්ධ වචනේ දේශනා කළේ. හරිනේ දේව ලස්සනට මේ සාන්නාසලේ විස්තර කරනවා වචී වේදී නොකටයි අර කන්දක බාහනක සාන්සලේ කතාව කියන්නේ. හරි. ඊට පස්සේ විස්තර කරනවා ඒසාපන පාටිපද දිවසේ බුද්ධත්වයෙන් පසු දවසේ පැලවිය දවසේ වෙසක් පුන් පොහොයට පැලවිය දවසේ සබ්බඤ්ඤු භාවක් පත්තස්ස සරුවඥතා ඥාණයට පත් වුණා වූ සෝමනස්සමය ඥාණයෙන් සොම්නස් වනි පච්චාකාරම් පච්චවෙක්කන්තස්ස හේතුඵල ධර්ම ප්‍රතිවීක්ෂා කරන්නා වූ උන්වහන්සේට උපන්නා උදාන ගාථා इति වේදිකප්පා උපන්නා වූ උදාන උදාන්වනවා කියලා කියන්නේ හිතේ ප්‍රීතිය දරාගන්න බැරුව එළියට එන වචන වලට කියනවා කෙටියෙන් උදාන කියලා උදානං උදානේ කියලා කියන්නේ ඒ හිතේ ප්‍රීතියෙන් එන වාග් මේ ප්‍රයෝග ඒව තමයි වචන බවට හැරුණාම මේ ගාථාව විදිහට සැලකෙන්නේ උදාන පාළුවේ වෙනම කියනවා මේ මේකනේ අනේක ජාති සංසාර මේක එක කියන තමයි පේන්නේ නැහැ ඊට පස්සේ දැන් ඊළඟට කියනවා යම්පන පරිනිබ්බාන කාලේ අභාසි යම් ගාතාවක් පිරිනිවන් කලෙහි උන්වහන්සේ දේශනා කළාද මොකක්ද මේ පරිනිර්වාණ අවස්ථාවේ අවසන් බුද්ධ වචනය හන්දදානි ධික්කවේ ආමන්ත්‍යාමි ඕ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා මෙන්න මේ කියන බුද්ධ වචනේ දීඝනිකායේ තියෙන මේ බුද්ධ වචනේ ඉදන් අච්චිම බුද්ධ වචන මේක තමයි අවසාන බුද්ධ වචනේ කියලා කියන්නේ පළවෙනි බුද්ධ වචනේ විදිහට වාක් ප්‍රයෝගයෙන් විචාරන්නේ මොකද්ද අනේක ಜಾති සංසාර අවසානෙක මොකක්ද හන්දදාන පිටකේ ආමන්ත්‍යාන වූ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත කියලා උපින්නම් අන්දරේ දැන් මේ දෙක අතර තියෙන ඉතිරි බුද්ධ වචන තියනවානේ ඒ ඔක්කොම හඳුන්වනවා යම් වෘත්ත මේ දෙක අතර දිබුදුරජාණන් වහන්සේ 540 වසක් පුරාවට දේශනා කරපු යම් බුද්ධ වචනයක් තියනවාද ඒ සියලු බුද්ධ වචන හඳුන්වනවා ඒ තන් මජ්ජිම බුද්ධ වචනන්ති පැහැදිලි වෙනේ කතාව මේක හඳුන්වනවා මජ්ජිම බුද්ධ වචනය කියලා ඒවන් පඨම මජ්ජිම පච්චිම වශයෙන් ත්‍රිවිධං ඔන්න අටකතාවේ අර මුල් මාතෘකාවක් කරානේ පඨම මජ්ජිම අවසාන වශයෙන් බුද්ධ වචනේ තුන් ඇදාරුම් කියලා අන්න ඒක තමයි මේ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ මේක කාටවත් තේරෙන්නේ නැහැ
ආයිස්මා මෙතන මේ යදාහවේ පාතු බවන් තී ධම්මා කියන එක බුදුන් වහන්සේ මොන අවස්ථාවේ දේශනා කරා?
ඒක සම්බන්ධයෙන් මේ මට මතක නම් අස්සත් ගෝධි මූලයේ ඉඳගෙන හිතින් හිතප එකක් කියලා කියනවා.
හිතින් හිතප එක අනේක ಜಾති සංසාර නෙවෙයිද?
නෑ.
ආ නෑ.
මේකනේ. මේකනේ අර මේ උදාහරණයට උදාන පාළියේ දාන්නේ දෙකයි මේක. වචනින් කියපු නිසා.
අනේක ජාති සංසාරං කි මනසා දේශිතං කිය
මේක සන්නස මුලින් හිතලා පස්සේ දේශනා කරපු එකක් වගේ එකක් තමයි මං එක්ක මම බලලා කියන්නේ මේක සාන්නංශ මේ විස්තරය කරනවා මම කියන්නේ. කොහොමද මේ දෙකන් දෙකෙන් එකක් ඒ විදිහට තමයි යන්නේ. මේ අපි අර්ථ ගන්න. මේක අනිත් පැත්ත වෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ මේ අරක වචනේ කියලා මේක හිතින් හිතුවා වගේ තමයි. ඒ නිසා පටන් බුද්ධ වචනේ ගත්ත කියලා වගේ තමයි. මම ඒක විස්තරේ තියෙන මම බලන්න. ටිකාල් මේ විස්තරේ නසන්න මම බලන්න. දෙකටම දෙපැත්තට ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ආයෙ බෙදනවා. දැන් මේ විදියට ඉස්සෙල්ලාම බෙදුවේ ප්‍රථම, මධ්‍යම, අවසන් බුද්ධ වචනේ විදියට තුන් හැදෑරුම් කියලානේ. ඊළඟට ආයෙ බෙදනවා කතම් පිටක වශයෙන් තීදා. පිටක වශයෙන් තුන් හැදෑරුම් වෙන්නේ කොහොමද? දැන් මේවා එකින් එක ඉතින් මතක තියාගන්න ඕනේ. මේ ඔය නාවුල ලොක්සන්හන්සේ ඔය බෞද්ධ නාලිකාවට වඩම්මල ධර්ණාගම කුසල ධම්මසානන්සේ අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට මේ සමන්තපාසාදුකයි හට්ටකතයි භාර්යතුන් කටපාඩම් කියන අසන්නේ. ධාතාවුල ඔක්කොම කියලා මේ ඒ දේශනාව මම පොඩ්ඩක් පොඩ්ඩක් දාලා පෙන්නන්නම්. මේ සම්පූර්ණ මේ තියෙන ඔක්කොම ටික කියන අසන්නේ. මේ ඉස්සරහට අපිට එන ධාතාවක් එක්ක කතම් පිටක වශයෙන් තීදා. සබ්බම් පිහේකම් විනේ පිටකම්. සියලු විනේ පිටකේ ඊළඟට සුත්තන්ත පිටකං අභිධම්ම පිටකං තිප්ප වේදමේව හෝති. විනේ පිටකේ, සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ කියලා පිටක තුනයි කියලා කියනවා. ඔය පිළිවෙලටම අපි මතක තියාගන්න එක හොඳයි. පොත්පත්වල තියෙන නිසා ඉස්සෙල්ලම විනේ පිටකේ, සූත්‍රාන්ත පිටකේ, අභිධර්ම පිටකේ. තත්ත පඨම සංගීතයන් සංගීතංච අසංගීතංච සබ්බම්පි සමෝධානෙක්ක. ප්‍රථම සංගීතයේ සංගායනා කරන ලද්දා වූද සංගායනා නොකරන ලද්දා වූද සබ්බම්පි සමෝධානිත්වා උපයානි පාතිමොක්ඛානි සියල්ල සමෝධානයේ කොට උභේ ප්‍රාතිමොක්ඛය ද්වේ විභංගානි විභංග දෙකක් ද්වාවීසති ඛණ්ඩකානි 22ක් ඛණ්ඩක සෝලස පරිවාරා ඉති ඉදං විනේ පිට ගන්නා. දැන් පිටකේ තුනට බෙදුවනේ විනේ පිටකේ, සූත්‍රාන්ත පිටකේ, අභිධර්ම පිටකේ. ඊට පස්සේ ආපහු මේ විනය පිටකයේ නැවත බෙදෙන විදිහ තියෙනවා. කොහොමද? ප්‍රාතිමෝක්ෂ, උභය ප්‍රාතිමෝක්ෂය. විභංග දෙක. ඛණ්ඩක 22යි සෝලස පරිවාර. මේ පරිවාරේ සෝලස පරිවාරයේ එන විදිහට අපි එන විදිහ අපි ඉස්සරහට කතා කරනවා. පැහැදිලිද? මේ කිව්ව කාරණේ පැහැදිලිද? හොඳටම පැහැදිලිද? එහෙනම් මම ප්‍රශ්නයක් අහන්නද? ඒ ප්‍රශ්නේ ඉදිරියට වහන්සේලා දැන් පළවෙනි වතාව ඉගෙන ගන්න ඉන්න අය උත්තර දෙන්න එපා ඈ. අනිත් අය හිතන්න දෙපයි නේ. දැන් මෙතන තියෙනවනේ කිලෝ ගණන් දැස්ම පඨම සංගීතයන් සංගීතංච අසංගීතංච කියලා කියනවනේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. සංගායනා කරපු නැති ඒවාත් එකතු වුණා. ඒක තමයි කියන්නේ. සෝලස පරිවාර සාහසේක පරිවාර පාලිය කොටස.
ඒක කීයක්ද කියන්නේ?
16ක්. ඒක ලියාගෙන තියාගෙන අසංගීතම් කියලා කියන්නේ මෙතන සංගීතික ඛණ්ඩක. දැන් මේ විනය පිටකේ එනවානේ සද්ද සතිකක් ඛණ්ඩකේ, පංච සතිකක් ඛණ්ඩකේ, සත්ත සතිකක් ඛණ්ඩකේ, ඊළඟට අන්තිම සාහස සතිකක් ඛණ්ඩකේ. කියන්නේ මේ තුන්වෙනි ධර්ම සංගායනාවේ. එතකොට දැන් පළවෙනි ධර්ම සංගායනාවේදී තුන්වෙනි ධර්ම සංගායනාවේ ඇතුළත් වෙන්න බෑනේ. තේරුණා නේද? ඇයි ඒ? මේක තාම කෙරියක් නැහැනේ. ඉස්සරහට මේක කෙරෙන්නේ. ඉතින් පළවෙනි ධර්ම සංගායනාවේ සංග්‍රහිත වෙච්ච ටික තමයි මේ කියන්නේ. අපි අපි වෙද්දි පළවෙනි ධර්ම සංගායනා සංග්‍රහිත ඒවා ඊට පස්සේ ඒකේ සංගායනා නොවුනනම් කොටස ඉතිරි ටික. පළවෙනි ධර්ම සංගායනාවේ සංගායනා නොවුණු කොටස් තමයි තව එකක් මොනවාද? කතාවත්තු ප්‍රකරණේ. ඇයි ඒ? කතාවත්තු ප්‍රකරණේ සංගායනා කරන්නේ සංගායනා පොතට නැංගෙන්නේ පිටකේ ඇතුළත් වෙන්නේ කොයි කාලෙද? තුන්වෙනි ධර්ම සංගායනාවේ. පළවෙනි එකේ නෙමෙයි. අපි
සංගායනා
කරන්නේ.
මොකද
සාංශ මේක මොග්ගලි බුද්ධ සිස්ස සාංශම එඩෝනේ තනක් නේ කතාවත්ව දේශනා කරන්න. ඒ නිසා උන්වහන්සේ එතෙන් වෙනකම් පළවෙනි කියන සංගායනාව කරේ නැහැ. කතාවත්ව ප්‍රකරණය විශේෂ
ඒක නිදී මොකද
තමයි බව නිසා ඔය කතාව. ඒක
නඩුවක් කියලා කියන්නේ
එතන දිනක් සාන්නස අර මූලික ණයක්‍රම කියන්නේ නැති නම් සම්පූර්ණ අර කතාවතු ප්‍රකරණය කියන එක ඇත්තටම තියෙන්නේ නැහැ. නෑ. මාතෘකා ටික තියෙනවා සාන්නස. සම්පූර්ණ විස්තරේ ඉන්නේ.
ඒකෙන් ආනන්ද සාන්දගේ කරන්නේ සූත්‍ර ටික විතර සම්පූර්ණම ප්‍රශ්න
කරනවා. අභිධර්ම ටිකත් එක්කම සාන්නස. ඒවත් එක්කම. ඒකේ බාහනක පරම්පරාව නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ භානක පරම්පරාව නම් තමයි අභිධර්ම පිටකේ විශේෂයෙන්ම ආනන්ද සානසෙන ඔක්කොම දරාගන්න කක්වත් නැතරින් නැතු ඔක්කොම දරාගන්න
එදා අනුසසොක්ම දේශනා කරේ
එහෙම ධන සජ්ජායන වශයෙන් හරි කරනවා
ඒ කියන්නේ සත්‍ය විශේෂයෙන් මාර්ග වලටයි මේ මාර්ග 500 ප්‍රශ්න උත්තරය ඒ විදිහට ඉතින් මාසික කාලයක් තමයි
ඕලස පරිවාරයෙන් බෙදෙන විදිහ පරිවාර පාළිය කියනවා. ඒ යං තේන භගවතා ඥානතා පස්සතා අරහං සම්මා සම්බුද්දේට පඨමං පරාජිතං කත්ත පඤ්ඤත්තං ඉතිආදීනම් පඤ්ඤත්ති වාරේ. ඔය විදිහට කතාපත්ති වාරේ. ඊට පස්සේ කති විපත්ති වාරේ. ඔය විදිහට වාර 8 ඊට පස්සේ ආය වැඩි කරලා 16කට බෙදෙනවා. ඒක අපි පරිවාර ඉස්සරහට ඉගෙන ගන්න. 16 පරිවාර. ඒ 16 පරිවාරයත් එක්ක ඊට පස්සේ 22ක් ඛණ්ඩක මහවගපාලී ඛණ්ඩක කීයද? ඛණ්ඩක 10. චුල්ලවගපාලී ඛණ්ඩක ඔක්කොම 22යි නම් ඉතින් නිකන් හරි කියන්න පුළුවන් නේද? නේද? ඛණ්ඩක ඉතින් 12 තියෙන්නේ ඊට වැඩි වෙන්නේ නැද්ද? අඩු වෙන්නේ නැද්ද? එතකොට ඛණ්ඩක 12. එතකොට 12යි 10යි 22යි. චුල්ලවගපාලී මහවගපාලී ඔය ටික තමයි තියෙන්නේ. ඛණ්ඩක ඔය වත්තක් ඛණ්ඩක ඔය තියෙන්නේ කීකේවා. ඉතින් විභක්ත දෙක මොනවාද? නිකුයි බංගේ විචිනී බංගේ මේ ටික. ඔය ටික තමයි විනය පිටකය කියලා කියන්නේ. පැහැදිලි නේද? විනය පිටකය කෙටියෙන් හඳුන්වන්න දැන් උපාසකලට උපසම්පද අපේක්ෂක ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් ආශිර්වාද වහන්සේලා විනය පිටකය හඳුන්වන්න කියලා කිව්වොත් එහෙනම් නිකන් හරි එහෙම ප්‍රශ්න අහලා දුන්නා නේද ප්‍රශ්න පත්‍රවල. ඒක කොහොමද ලියන්නේ? බාලිතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නේද? ග්‍රන්ථ පහක් තියෙන පාරාණිකා පරිවාරය දක්වා ග්‍රන්ථ පහක් තියෙන එන්න මේනේ කොටස් වලින් බෙදිච්ච එක තමයි තියෙන්නේ විනය පිටකය කියලා කියන්නේ. කෙටි මෙහෙම හඳුන්වපුවම හරි. ඊට පස්සේ ඔන්න සූත්‍රාන්ත පිටකය. බ්‍රහ්මජාලාදී චතුත්ථින්ස සුත්ත සංගහෝ. බ්‍රහ්මජාලාදී සූත්‍ර සංග්‍රහයන් කීයක් තියෙන? කීයද චතුත්ථින්ස කියලා කියන්නේ? 34ක්. 34කින් සමන්නාගතෝ නිකායෙට කියනවා මොකද්ද? දීඝ නිකාය. දීර්ඝ සූත්‍ර වශයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය නේද? දසුත්තර සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, ඒ වගේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් තමයි පටන් ගන්නෙ. ඒතර බ්‍රහ්මජාල සූත්‍රයේ මුල් කොටගත් සූත්‍ර 34ක්, චතුත්ථින්ස සූත්‍ර 34ක් තියෙන නිකායෙට කියනවා දීඝ නිකාය. මූලපරියාය සුත්තාදී මූලපරියාය සූත්‍රයේ මුල් කොටගත් දියඩ සත වේසුද්ධ සංගහෝ. දියඩ සත කියලා කියන්නේ දැන් දියඩ කියලා කියන්නේ දෙකට අඩුයි කියන එකනේ. ඒතර අපි දෙකක් ගත්තොත් ඇත්තටම 200යි. මේ කියන්නේ 200ට භාගයක් අඩුයි කියන එක. 200ට භාගයක් අඩුයි කියන්නේ 150යි. නේද? හැබැයි දෙය කියලා තියෙනවානේ. එනම් 152යි. සූත්‍ර 152ක් තියෙන පොතට කියනවා මොකක්ද? මජ්ක්‍ධිම නිකාය කියලා. ඕන අංකේ හරි ඔතනින් පොතේ ලියලා තියාගන්න පස්සේ කාලේ කමුතු වුණොත් නේද? දියග්ග සත ද්වේසුත්ත සංගහ මජ්ක්‍ධිම නිකාය. එතන සූත්‍ර 152යි. ඊළඟට ඕගතරණ සුත්තාදී සත්ත සුත්ත සහස්ස සත්ත සත ද්වාසට්ටි සුත්ත සංග්‍රහ සත්ත සුත්ත සහස්ස ඒ කියන්නේ 7000 සත්ත සුත්ත සහස්ස හතකුත් සූත්‍ර දහසකුත් උතන ගුණිතේ ගන්න 7 වැඩි කිරීම 1000 කියද 7000යි සත්ත සත කියන්නේ ගුණිතේ ගන්න 800යි 7000 800යි ද්වාසට්ටි කියලා කියන්නේ 62ක් 7762ක් සූත්‍ර 7762ක් තියෙනවලු සුත්ත සංගහ සූත්‍ර සංග්‍රහය සංයුක්ත නිකායෝ කියලා කියනවා සංයුක්ත නිකායෝ කියලා කියනවා පැහැදිලි නේද
එතන සුත්ත කියලා කියන්නේ සූත්‍රය කියන්නේ
සුත්ත කියන්නේ සූත්‍රය නේද සත්ත සුත්ත සහස්ත සත්ත සත ද්වාසට්ටි සුත්ත
සංගහය. ගානේ සුත්ත කියන එක ගාන වෙනවා වගේ.
එතන සමාස පදවල සූත්‍ර කියන අර්ථය උදා ගන්න. ඊළඟට චිත්ත පරියාදාන සුත්තාදී. චිත්ත පරියාදාන සූත්‍රයේ මුල් කොට ගන්න නවසුත්ත සහස්ස පංචසත සත්ත පඤ්ඤාස සුත්ත සංගහ නවසුත්ත සහස්ස ගුණිතේ ගන්න 9000යි 1000 වැඩි කරනවා 9ෙන් කියද 9000යි පංචසත සත කියන්නේ 100 පංච කියන්නේ 5 5 වැඩි කිරීම 100 කියද 500යි ඉතර 7500යි 9500යි සත්ත පඤ්ඤාස සත්පඤ්ඤාස කියන්නේ 57යි. එහෙනම් අංගුත්තර නිකාය සූත්‍ර කීයද? 9557. 9557. 9557කින් සූත්‍ර සංග්‍රහයද කියනවා අංගුත්තර නිකාය කියලා. හරිනේද? ත්‍රිපිටක ධාරී වෙනවා කියන්නේ ලේසි නෑ නේද? මේ කෝටි කටපාඩම් සීලෙද? රතන ගවිසිනේ අසුනන්දිනා රතන ගවිසිනේ සංගිතනි මේ මජ්ක්‍ධිමනිකාය සූත්‍ර කීයද අසුනා?
152යි.
සංයුක්තනිකාය
178යි. මත්‍යා සත්‍යපති
දේරමේ සූත්‍ර ගාඩරත් මතකෙලදී අපිට නේද 7762යි මතක තියාගන්න අංගුත්තර නිකාය කීයද
9557
ඔන්න ඊළඟට කුද්දක පාඨ කියන්නේ ධම්මපද දාන තිඋත්තක සුත්ත නිපාත ඊට පස්සේ
විමානවත්තු
විමානවත්තු
වේතවත්තු වේරගාතා තේරිගාතා ජාතක නිද්දේශ
කටිසම්බිදා අපදාන
බුද්ධ වස්ස
චර්යා පිටක වශයෙන් පන්න රස ප්‍රභේදු පන්න රස කියලා කියන්නේ 15 ප්‍රභේද 15කින් යුක්ත නැත්නම් ග්‍රන්ථ 15ක් තියෙනවා බුද්ධක නිකාය කියලා කියන බුද්ධක නිකායෝ ඉති ඉදම් සුත්තන්ත පිටකම් ඕන සූත්‍රාන්ත පිටකේ පැහැදිලි නේද? ඒතර මතක තියාගන්න විශේෂයෙන් මේ කුද්දක නිකාය පොත් ටික තමයි අමතක වෙන්නේ නේද? කුද්දක පාඨ ධම්මපද උදාන ඉතිවත්තක සුත්තනිපාත විමානවත්තු පේතවත්තු තේර තේරිගාතා ජාතක නිද්දේශ ඔය නිද්දේශ කියන එක චුල්ල නිද්දේශ මහා නිද්දේශ වශයෙන් පොත් දෙකකට බෙදෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ පටිසම්භිදා ප්‍රකරණේ කවුද දේශනා කරන්නේ? ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අපදාන බුද්ධ වංශ චර්යා පිටක. ඔය තමයි කුද්දක නිකාය කියලා කියන්නේ. ඒක සූත්‍රාන්ත පිටකේ විදිහට හඳුන්වනවා. බොහෝ ඒවා යන මාෂ ඒවතින් මේ බුදුරජාණන් වහන්සේ අනුමත වෙච්ච වචනනේ එහා බුද්ධ වචනේ අර ඔය තේන ගෝපන සමේන හරි ඒ වගේව හැර ඉතින් ධර්ම කාරණා දේශනා කරන ඔක්කොම බුද්ධ වචන දෙකක් තමයි ශ්‍රාවකයන් ගත්තේවයි ගොඩක් ඉන්නේ අස්ම මේ ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු ඒවයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහගන්න ඒවා ඒ වගේ මේවා කියන්නේ බුද්ධ වචන විදිහට ගන්න ඔය බොහෝ ඒවා සිතුනාස බුදුරැන් වහන්සේ ජීවමාන කාලෙම අනුමත කරපුවා උදානන සානස බුද්ධ දේශනා නේ කියලා අපදානනේ ශ්‍රාවක දේශනාවලින් අපදාන පාළි උදාන වල තියෙන්නේ බාලිකාංශ විදේශන බලන්න පුතා ශ්‍රාවක දේශනන් දෙතරින් පතර ඇති බුද්ධ වචනේ විදිහට සලකනවා අනුමතයන් මත පැහැදිලිය. දැන් සම්මාදිට්ඨි සූත්‍රයෙන් ගත්තොත් සම්පූර්ණ සාරිපුත්‍ර සාන්නස දේශනා කරන එකක් නෙවෙයි. නමුත් ඒක බුද්ධ වචනේ විදිහටම සලකනවා. සියලුම සුභාසිත වචන බුද්ධ වචන විදිහට සලකනවා. අටුවාවෙන් විපත් ඒකයි සුභාසිත වචනයක් නම් ඒක බුද්ධ වචන විදිහට සලකනවා. ඊළඟට ධම්ම සංගහෝ කියලා චට්ට සංගායනාවක් තියෙන අපේ පොතේ නම් ධම්ම සංගණී කියලා නේ. ඒක වෙනසක් නැහැ ඉතින් දෙකෙන්ම කියන්නේ ධම්මසංගණී ප්‍රකරණය. අභිධර්ම පිටකේ පළවෙනි පොත. ධම්මසංගහෝ විභංගෝ ධාතුකතා උගලපඤ්ඤන්ති කතාවද්දු යමකං අට්ඨානමිති ඉතින් අභිධර්ම පිටකන්න. පැහැදිලිද මේක ඔක්කොම කියන මොකක් කියලාද? අභිධර්ම පිටකේ සප්ත ප්‍රකරණය කියලා කියන්නේ ප්‍රකරණ. තත්ත කියලා ඔන්න පටන් ගන්නවා ඊළඟට මුලින් කිව්ව විනය පිටකය ගැන කියන්න හරි නේද
විදේ විවිධ විශේෂණයත්තා විනයත්තෝ ජීව කාය වචනානම් විනේ විනයත්ත විදූහි අයං විනයෝ විනයෝ තිලක්ඛාතු විවිධාහි යත්ත පංචවිධ පාතුමුද්දේශ පරාජික පරාජිකාදී සත්ත ආපත්ති ස්කන්ධ මාතිකා විභංග විභංගාදිප්ප වේදනා වේදනාය විශේෂ භූතාච දල්ලි කම්ම සිතල කරණප්ප යෝජනා අනුපඤ්ඤති නා
නය
කාය වාච වාචසික අජ්ජා ద్వා
අජ්ජාචාර
නිසේදනතෝ
චේස
කාය වචනං වාචං ච විනේති తස්මා විවිධ විවිධ නය විවිධ නය විවිධන විවිධන විවිධ නයත්තා විශේෂ නයත්තා කාය වචනං ච විනයනතෝ වින විනයෝති අක්ඛාතු තේනේත මෙතස්ස වචනත්ත කෝසල්ලත්ත කෝසල්ලත්තං උත්තං විවිධ විශේෂණයත්ත විනයනතෝ චේව කාය වචනානං
විනේ කාය වාචානං
කාය වාචානං විනයත්ත විදූහි අයං විනයෝ විනයෝති අක්ඛාතෝති
මේවයි අර මුද්‍රණවල මේ ච ද වයන්ඩ අමාරුයි තදට සමහර දැන් මුද්‍රණය වෙලා ඒ දැන් අපි කියවහම වාසලේ මේක හදාගන්න මේ අඩපාඩු විචට සංගායනාවෙන් ඔබ කියන්න බොහොම ලේසි. ඔය මේ ඡයන්න දයන්න තමයි අමාරු අර දයන්න දින ස්වභාවයක් තියෙන මේ වයන්න දාලා මොනම එකක්. එතකොට මේ ගාථා ගොඩක් අය අහලා තියෙන නේද? කොහමද? විවිධ විශේෂ නයන්තා විනයතෝ චේව කාය වාචානං විනයත්ත විදෝහි අයං විනයෝ විනයෝති අක්ඛාතෝ විවිධ විශේෂ ණයත්ත ණය කියලා කියන්නේ ණය ක්‍රම දැනගත හැකි ක්‍රම විවිධ විශේෂ ණයත්ත මේකේ ණය ක්‍රම විවිධ විශේෂ වශයෙන් තියෙනවා විවිධ විශේෂ ණයත්ත විවිධ විශේෂ ණය ඇති බැවින් කියලා අර්ථ ගන්න විනයනතෝ චේව කාය වාචාන මේකේ අර්ථ ගන්නේ කාය වාචාන කය වචනයන් විනයනතෝ හික්මවන බැවි විවිධ විශේෂ ණය ඇති බැවින්ද කය වචන හික්මවන බැවින්ද විනයත්ත විදූහි විනය අත්ත විදූහි කියලා කියන්නේ විනය අර්ථ දන්න පඬිත උතුමන් විසින් විනය අර්ථ දන්න පඬිත උතුමන් විසින් අයං විනයෝ මේ විනය විනයෝ ඉතිඅක්කාත විනය යයි කියන ලද සීක ඇයි විනය කියලා කියන්නේ විවිධ විශේෂ ණය ඇති බැවින් කය වචනේ දෙක හික්මවන බැවින් පැහැදිලි නේද ඒ නිසා තමයි විනය දන්න ස්වාමීන් වහන්සේලා මේ විනයට විනය කියලා හඳුන්වන්නේ විවිධාහි එත්ත පංචවිධ පාතිමොක්ඛුද්දේශ පරාජිකාදී සත්තාපත්තිකන්ද මාතිකා විභංගාදි ප්‍රභේදා ණය මෙතන මේ විවිධ විශේෂ ණයත්තා කියලා කිව්වනේ ඒ විවිධාහි එත්ත ඒ විවිධ වූ වනාහි මෙහිලා පංචවිධ පාතිමොක්ඛුද්දේශ මොනවද පංචවිධ පාතිමොක්ඛුද්දේශ විදානුද්දේශ පරාජිකුද්දේශ සංගාධිසේ සුද්දේශ අනේතු උද්දේශ විත්තර උද්දේශ මේ කියන උද්දේශ පහ පරාජිකාදී සත්ත ආපත්‍ති කන්ද මාතිකා පරාජිකාදී සත්ත ආපත්‍ති කන්ද මොනවාද සත්ත ආපත්‍ති ස්කන්ධ පරාජිකා සංගාධිසේස තුල්ලච්චේ පාචිත්තේ පාඩිදේශනී දුක්කට දුප්‍රස් මාතිකා විභංගාදී ප්‍රවේද ණය. ඔය මාතිකා යෝපන ලික්ක ආදි වශයෙන් එනවනේ. එතැසි විභංග කොටස. ඒක බෙදීම් කොටස ආදී ණය විශේෂ භූතාච. විශේෂ භූතව දල්ලිකම්ම සිතිල කරන ප්‍රයෝජන. දල්ලිකම්ම සිතිල කරන ප්‍රයෝජන කියලා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්. ඉදං ලෝකවජ්ජ පන්නත්ති වජ්ජේසු යතාක්කමං යෝජේතබ්බ. ඒ කියන්නේ ලෝකවජ්ජ ප්‍රඥප්ති වජ්ජ ශික්ෂා පදවල දැඩි කිරීම මිහිල් කිරීම කරනවානේ අන්න ඒක තමයි මේ දන්නිකම්ම සිතිල කරන ප්‍රයෝජනා කියලා කියන්නේ පැහැදිලිද ඒක දැඩි කිරීම කරනවා නම් ශික්ෂා පදවල දැඩි කිරීම කරන්නේ කොයි ශික්ෂා පදවලද ලෝකවජ්ජ ශික්ෂා පදවල මිහිල් කිරීම මිහිල් කරනවා නම් කරන්නේ මොන ශික්ෂා පදවලද ප්‍රඥප්ති වජ්ජ ශික්ෂා පද පළවෙනි පරාජිකාව ගන්නකො යෝපන බික්කු බික්කුණ සික්කාසාජීව සමාපන්නෝ සික්ඛංග පච්චක්කා විබ්බල්ලං අනාවිකත්ත මේ තුනන් ධම්මං පතිසීරේය අන්න අන්ත්‍ඥම් තේනවා අන්තමසෝ තිරච්ඡානගතායති පරාජිකෝපති අසංවාස අන්තමසෝ තිරච්ඡානගතායති කියන එක දැඩි කිරීමක්ද ලිහිල් කිරීමක්ද
දැඩි
කිරීම ඒ නිසා ඒකට කියන ලෝකවජ්ජ ශික්ෂා පද ලෝකවජ්ජ ශික්ෂා පද වල බොහෝ සෙයින් බුදුරණන් වහන්සේ දැඩි කිරීම කරනවා ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රඥප්ති වජ්ජේ වැයි මොකද කරන්නේ ලිහිල් කිරීම කරනවා ඒ වුණ තරම් පාචිත්ති පාළි අර තත්තයන් සමයෝගී කියා එහෙනම් මේ සමයෙත් ඔය ගන්නකො අජීවර දාන සමයෙත් පුළුවන් ජීවර කාර සමයෙත් පුළුවන් කොහොමම ලිහිල් කරගෙන කරගෙන යනවා ඒ කරන්නේ ප්‍රඥප්ති වජ්ජ ශික්ෂා පද වල පැහැදිලි නේද ඊට පස්සේ අනුප්පඤ්ඤප්ති ණය අනුප්‍රඥප්ති ණය ඒ අනුප්‍රඥප්ති වලින් තමයි දැඩි කිරීම හෝ ලිහිල් කිරීම කරන්නේ පැහැදිලි නේද පළවෙනි පරාජිකාවේ අනුප්‍රඥප්ති මොකද්ද කියලා අහුවොත් අන්නර අන්තමසෝ විරච්ඡාන ගතයි කියන කොටස ඒක දැඩි කිරීමක්ද ලිහිල් කිරීමක්ද කියලා අහුවොත්
දැඩි
එනම් ශික්ෂා පදේ තෝරතැදී ඕක ලෝකවජ්ජ ශික්ෂා පදේ. ඒ කියන්නේ ලෝකවජ්ජය කියලා කියන්නේ අකුසල් හිතෙන් කෙරෙන්නේ ශික්ෂා පදේ. අනිවාර්යයෙන්ම කුසලයෙන් නියම මෙන්නම් සේවනය කරන්න බෑ. ඒක අකුසලයෙන් තමයි වෙන්නේ. කවුරු කරා? ගිහියෙක් කරත් අකුසලයෙන් තමයි වෙන්නේ. කායික වාචසික අජ්ජාචාර නිසේධනතෝ. කය වචන දෙක අජ්ජාචාර නිසේ අජ්ජාචාර කියලා කියන්නේ වැරදි හැසිරීම. සංයම වේලං අතිභවිත්වා පවත්තතෝ ආචාරෝ අජ්ජාචාරෝ සීමාව ඉක්මවා ඉන් එහාට වැරද්දට යනවා නම් ඒ වැරදි වලට කියනවා අජ්ජාචාර නිසේදනතෝ කියලා කියන්නේ මේ කායික වාචික අජ්ජාචාරයන් වළක්වන නිෂේධනය කරන චේව කාය වාචංච විනේති මේ විනය ච ඒසෝ මේ විනය කායංච වාචංච විනේති කයත් වචනය හික්මවන අර උදී කිව්ව මේ විනයනතෝ චේව කාය වාචානං කියලා ගාථාවේ කිව්වනේ වචනය ඒක අර්ථය මේ කියන්නේ තස්මා විවිධ ණයක්කා විශේෂ ණයක්කා විවිධ ණය ඇති බැවින්ද විශේෂ ණය ඇති බැවින්ද කාය වාචානංච විනයතෝ කය වචනයක් හික්මවන බැවින්ද විනයෝ ඉති අක්කහතෝ විනයයයි වදාළසේක කීවේය ඊළඟ පදේ කඩා ගන්න කොහොමද තේනේත මේ තස්ස තේනේතං ඒ තස්ස තේන ඒතං ඒ තස්ස කියන එක. එහෙයින් මේ විනය පිළිබඳ වචනත්ත කෝසල්ලත්ත විනය කියලා වචනයක් තියෙනවානේ. අන්න ඒ වචනේ කෞශල්‍ය බවට තමයි ඒ වචනේ ගැන අරුත් දැනගන්න ඕනේ නිසා තමයි මේ උඩින් කියව ගාතාවම අපි ආපහු කියන්නේ. තේන කියලා කියන්නේ විවිධ ණයත්තාදී හේතුණා. ඒතං කියලා කියන්නේ විවිධ විශේෂ ණයත්තායි කියාදී ගාථා වචනම් කියලා කියනවා. ඒතස්ස කියලා කියන්නේ විනයස්ස කියලා පාදේ කඩා ගන්න කියලා කියනවා. තේන තේනේත මේ තස්ස ඒතස්ස කියලා කියන්නේ විනයස්ස කියන අර්ථය. හරි නේද? මේ විවිධ විශේෂ ණය ඇති හේතුයෙන් මේ ගාථා වචනය විනයට මේ වචනේ දක්ෂ බවට එන මේ ගාථාව කිව්ව මොකක්ද විවිධ විශේෂ ණයත්තා විනයන තෝචේව කාය වාචානං විනයත්ත විදෝහි අයං විනයෝ විනයෝති අක්කාතෝ ඒක පාඩම් කරලා තියන්න කවුද විනය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔන්න ඔය ගාථාව කියවහම හරි දැන් විනය පිටකේ විස්තරේ ඔතනින් කෙටියෙන් අවසන් කෙටි විස්තරය ඊළඟට එනවා සූත්‍ර පිටකය ගැන. ඇයි මේ සුත්තම් කියන නම දුන්නේ කියන එක. දැන් විනය කියන නම දුන්න හැටිනේ මේ කිව්වේ. විවිධ විශේෂ ණය තියෙනවලු. කය වචන දෙක හික්මවනවලු. ඒ නිසා විනය දන්න පඬිතුතුමෝ විනය කියලා කිව්වා. සුත්ත කියන නම හැදුනේ ඇයි කියන එක ඉස්සරහට කියන්නේ. ඊතරම් පන. ඊතරම් කියන එකෙන් මොකද්ද කියවෙන්නේ? සූත්‍රය වනාහි. ඉතරම් කියන පදයෙන් කියන්නේ සූත්‍රය වනාහි. මොකද්ද ගාතාව? අපි ඒකත් සවන්නස් කරලා සම්පූර්ණ මහන්සියෙන් කවකටද? අපි පත්තිකට සම්පූර්ණ
කරලා. ඉතරම් බණ අත්තානං සූචනතෝ සූත්තතෝ සවනතෝ ච සූදනතෝ සුත්තානා සුත්ත සභාගතෝ ච සුත්තං සුත්තාන්ති අක්ඛාතං තන්හි අත්තත්ත පරත්තාදී වේදේ අත්තේ සූචේති සූත්තා චත්ත අත්තා වේනෙයජ්ජාසයාන ලෝමේන බුත්තත්තා සවති චේතං අත්තේ සස්සමෙව පලං පසවතීති බුත්තං හොති සෝදේති චේතං දේනුය කීරං පග්ගරතීති බුත්තං හොති සුට්ටුචනේ තායති රක්කතීති බුත්තං හොති සුත්ත සභාගං චේතං යතාහි තච්චකානං සුත්තං පමානං හොති ඒවමේ තංති විඤ්ඤුණං යතාච සුත්තේන සංගහිතානි කුප්පානින විකිරී යන්ති න විද්දංසි යන්ති ඒව මේ තේන සංගහිතා අත්තා තේනේත මේතස්ස වචනත්ත කෝසල් දත්තං බුත්තං අත්තානං සූචනතෝ සූත්තතෝ සවනතෝ ච සෝදනතෝ සුත්තානා සුත්ත සභාගතෝ ච සුත්තං සුත්තංති අක්ඛාතංති.
හරි, ඔන්න සූත්‍ර පිටකේ ගැන කෙටියෙන් සුත්තම් කියන පදය අර්ථ දක්වන්නේ මේ අර්ථ වලින් කියලායි මේ කියන්නේ. පැහැදිලිද? නිකන් හරි මේවා අහලා තියාගත්තත් ඇති ඉතින් අලුත් ආයතන හන්සලා මේවා ටිකක් අර අමාරු වගේ තේරෙන්නේ නැහැ. කෙලිප විනේ විනිශ්චයකුත් නෙවෙයි නේද? පාලි ව්‍යාකරණත් කියනවා. මේ නිසා අහගෙන හරින්න පස්සේ කාලේ හරින්න මේක තේරෙයි. ඊතරම් පණ කියලා කියනකොට මේ සූත්‍රය කොහොමද? අත්තානං සූචනතෝ සූත්තතෝ සවනතෝ චුනතෝ සුතානා සුස්ත සභාගතෝ ච සුතං සුත්තං තියාඛාතං. ඔන්න අර්ථ කීපයක් නිසා සූත්‍ර පිටකයේ සුත්ත කියන නම ලැබෙනවලු. ඒකේ අර්ථ කොහොමද කෙටියෙන් කියන්නම්? අත්තානං සූචනතෝ අර්ථ ප්‍රකාශ කරන නිසා සුත්තම් කියලා කියනවා. ලෝකයාට හිතසුව පිණිස අර්ථ ප්‍රකාශ කරන නිසා සුත්තම් කියලා කියනවා. සූත්තතෝ උත්ත කියලා කියන්නේ වදාරනවනේ. බුදුරජාණන් වහන්සේ ආදී උතුමන් වහන්සේලා මනාකොට වදාරන බැවින් නැත්තම් වදාරන ලද බැවින් මනාකොට කියූ බැවින් සුත්තම් කියලා කියනවා. පළවෙනි කාරණේ තමයි අර්ථ ප්‍රකාශ කරන බැරි. දෙවෙනික තමයි මනාකොට කියූ බැරි. සවනතෝච. සවනතෝච කියලා කියන්නේ අර්ථ නිපදවන බැරි. අර්ථ නිපදවන නිසා හරියට ගොයන් කුඹරක ගොයන් නිපදවනවා වගේ අර්ථ නිපදවනවා නිසා සවනතෝච කියලා කියනවා. සුත්තම් කියලා කියනවා. සූදනතෝ. සූදනතෝ කියලා කියන්නේ අර්ථ වගුරුවන බැරි. අර්ථ වගුරුවන බැරි. සුත්තාන. සුත්තානා කියලා කියන්නේ මනමින් රකින්න ලද බැරි. අර්ථ මනමින් රකින්න ලද බැරි සුත්තානා කියලා කියනවා. සුත්ත සභාගතෝච. සුත්ත සභාග කියලා කියන්නේ කුයක් හා සමාන බැරි. කුයක් කියලා කියන්නේ මොකක්ද? නූලක්. නූලක් හා සමාන නිසා සූත්‍රයේ කියනවා සුත්තං කියලා. සුත්තං සුත්තං කියක්කාත අන්න සූත්‍රයේ සූත්‍රයේයි කීවා කියලා කියනවා. විනී කියලා කිව්වේ විවිධ විශේෂ ණය තියෙනවා. කය වචනේ දෙක හික්මවනවා. ඔක තමයි ප්‍රධාන අර්ථ දෙක. ඒතර සුත්තං කියන එකේ අර්ථ කීපයක්ම තියෙනවා. අර්ථ ප්‍රකාශ කරන නිසා, අර්ථ කියන නිසා, මනාකොට අර්ථ කියවපු නිසා, අර්ථ නිපදවන නිසා, අරුත් වගුරුවන නිසා, අරුත රකින්න නිසා, ඒ වගේම උයක් හා සමාන අර්ථ බැඳී ඇති පවතින නිසා. ඔන්න කියනවා තංහි ඒ සූත්‍රයේ වනාහි අත්තත් පරත්තාදී භේදි ආත්මාර්ථ පරාර්ථ. ඒ කියන්නේ තමන්ටත් අනුන්ටත් හිතසුව අර්ථ අත්තේ සූචේ අර්ථ ප්‍රකාශ කරන නිසා තමයි සූචනතෝ වශයෙන් සුත්තම් කියලා හැඳින්වෙන්නේ. පැහැදිලිද කතාව? ඊළඟට සූත්තතා චත්ත අත්තා වේනීය අධ්‍යාසයානු ලෝමේන උත්තත්තා. දමණය වෙන්න කැමති සත්වයන්ට සුදුසු වශයෙන් අර්ථ මොනවට දේශනා කරපු නිසා සූත්තතෝ කියලා කියනවා. පැහැදිලි නේද? ඔය දෙවෙනි වචනේ. තුන්වෙනි එක මොකද්ද? ගාතාවේ සවනතෝචනේ. සවනතෝච කියලා කිව්වේ අර්ථ නිපදවන බැරි. ඔන්න උපමාව කියනවා. සවති චේතං අත්තේ සස්සමිව පලං පසවතීති උත්තං හෝති. සවති කියලා කියන්නේ නිපදවයි. හරියට කොහමද ශස්්‍ය ගොයමක් ගොයන් ඵලය නැත්තම් වී නිපදවනවා වගේ අර්ථ නිපදවන නිසා පසවති කියලා කියන්නේ උපදවන රැස් කරන නිසා කියනවා සවනතෝච කියලා. ඒ අර්ථයෙන් සුත්ත කියලා හඳුන්වනවා. අර්ථ එකක් දෙකක් හරි මතක තියාගන්නකෝ. ඊට පස්සේ කියනවා සූදති. සූදති කියලා කියන්නේ පාලියෙන් වගුරුවනවා. කොහොමද? චේතං දේනු විය කීරං. දෙනක් කිරි වගුරුවන්නේ යම්සේද මේ පිටකේ ආත්මාර්ථ පරාර්ථ පිණිස අර්ථ වගුරුවන නිසා සුත්ත කියලා හඳුන්වනවා. පග්ගරන්ති ඉති උත්තං හෝති කියලා කිව්වේ ඒකයි. ගලනවා. අර්ථ වගුරවනවා. සුට්ටුචනේ තායති රක්කති ඉති උත්තං හෝති. ඊළඟට අර සුත්තානා කියලා පදයක් තිබ්බනේ. අර්ථ රකින්න නිසා කියනවා සුත්තානා කියලා. ඊළඟට අන්තිම එක සුත්ත සභාගතෝච කියලා කිව්වනේ. ඒකෙදි විස්තරේ තමයි සුත්ත සභාගං චේතං. මේ සූත්‍රය කුයක් හා සමාන නිසා, ඒ කුයක් හා සමානයි කියලා කියන්නේ ඇත්තටම අර අර්ථ අමුණන නිසාම නෙවෙයි. මේකෙදි කියන්නේ යතාහි තච්චකාණං. තච්චකාණං කියලා කියන්නේ කවුද? තච්චකාණං කියලා කියන්නේ අර ලී වැඩ කරන වඩු ආදී අය. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේක කියනවා වඩ කීනම් කාල සුත්තං, දැලි නූල කියලා කියන්නේ. අන්නේ දැලි නූලෙන් තච්චකාණං සුත්තං ප්‍රමාණං හෝති ඒව මේ තම්පි විඤ්ඤූණං. නුවණැත්තන්ට හරියට සූත්‍රය කියලා කියන්නේ හුයක් වගේ, අර දැලි නූල වගේ. ඒ නිසා සුත්තං කියලා කියනවා. මේකේ උපමාව කියනවා, උපමාව ගලපනවා ටීකාචාර්යයන් වහන්සේ. ඒව මේ තම්පි විඤ්ඤූණන්ති යතා කාල සුත්තං පසාරෙත්තා. දැලි නූල දිගෑරලා සංඥානේ කතේ ගහේතබ්බං විස්සජ්ජේතබ්බං ච පඤ්ඤායති. කොටයක් වුණත් ඉරන්න ගත්තාම දැලි නූල ගහපුවාම අයින් වෙන්නේ කොයි කෑල්ලද? ගිහියට තියෙන්න ඕනි කොයි කෑල්ලද? කෙලින් කපන්නේ කොයි කෑල්ලද කියන හොයාගත්ත හැකිනේ. අන්න ඒ වගේ විවාදාදී උපදුනහම, විවාදාදීසු විවාදේසු උප්පන්නේසු සුත්තේ ආනිතමත්තේ. ඕනම විවාදයකදී කියන්නේ සූත්‍රයක් ගෙන එන්නේ කියලානේ. සූත්‍රේ ගෙනවපුවාම ඉදං ගහේතබ්බං, ආ මේ කියන එක නම් බුද්ධ වචනයේට ගැළපෙනවා, ඒ නිසා මේ කොටස ගත යුතුයි. ඉදං විස්සජ්ජේතබ්බං, මේ කියන විදියට මේ කොටස නම් ගැළපෙන්නේ නැහැ, ඒ නිසා අතහරින්න ඕනේ. ඔය විදියට විඤ්ඤෝණං පාකටත්ත, නුවණැත්තන්ට තේරෙන නිසා විවාදෝ උපසම්මති. විවාදයක් ඇති වුණා සංසිඳෙනවා. ඒතම් පිසුත්තම් විඤ්ඤෝණං ප්‍රමාණං හෝති इति අත්තෝ. අන්නර හරියට දැඩි නූලක් ගහලා ඕනේ ටික ඕන නැති ටික තෝරගන්නා වගේ මේ කුයක් වගේ හා සමාන නිසා සූත්‍රයේ කියනවා සුත්තම් කියලා. ඒකයි සුත්ත සභාගතෝච කියලා කියන්නේ. තේරුණාද? යන්තම් හරි තේරුණාද? ඒකේතර අමාරු කාරණේ නෙවෙයි වෙ තියෙන්නේ. මහා ලොකුට ගැඹුරට වගේ පෙවුනට ලොකු කාරණේ නෙවෙයි මේ. යතාජ සුත්තේන සංගහිතානි පුප්පානි, අර අමුණන කතාවක් කියනවා. හරියට නිකන් කුයකින් අමුණන ලද පුප්පානින විකිරියක්ටි. කුයකින් අමුණපුවම හතර තදට අමුණපුවම මල් මොකද වෙන්නේ? විසිරෙන්නේ නැහනේ. අන්න ඒ වගේ න විද්දන් සීයන්ති. නොනැසේද ඒව මේ තේන සංගහිතාත්ත. අර්ථ මෙහෙම සංග්‍රහ කරලා තියෙන නිසා සූත්‍රයෙන් තේන තේනේත මේ තස්ස වචන කෝසල්ලත්තා. ඒ නිසා මේ සූත්‍ර වචන සූත්‍රයේ වචන කෞශල්‍යයට මෙන්න මේ කියන ගාථාව කිව්වා කියලා ආයෙත් ඒ ගාථාවම කියනවා. මොකද්ද කියපු ගාථාව? අත්තානං සූචනතෝ සූත්තතෝ සවනතෝ ච සූදනතෝ සුත්තානං සුත්ත සභාගතෝ ච සුත්තං සුත්තන්ති අක්කාතං. හරිනේ? අර්ථ කීයක් අපිට කියන්න පුළුවන්ද? සුත්තං කියන පදයට පළවෙනි එක සූචන වශයෙන්, ඊළඟට සූත්ත, ඊළඟට සවන, ඊළඟට සූදන, ඊළඟට සුත්තාන, ඊළඟට සුත්ත සභා. වචන හයක් තියෙනවානේ. අර්ථ හයකින් කියන්න පුළුවන් සුත්තං කියන පදයට අර්ථ. හරිනේ? ඊළඟට ඉතරෝ පණ. ඊළඟට දැන් අපි කලින් කියෙම ගත්තද මුලින්ම කිව්වේ විනය, ඊළඟට සෝත්‍රය, දැන් ඉන්න ඕනේ මොකද්ද? පොඩි ප්‍රශ්නයක් තහගෙන යන්න කිව්වට අන්න තියෙන්නේ නේ. කාගෙන්ද අපි අහන්නේ? අපි අරිවිලස් ගන්නන්සේගෙන් මහමුදු. ඔය උඩින් කියනවා මේ ඉතරං පණ කියලා, දැන් කියනවා ඉතරෝ පණ කියලා. ඇයි මේ මුද්‍රණ දෝෂයක්? සාංශ නෑ, මේක මේ සූත්‍ර පිටකයට අදාළ තමයි ඉතරං පණ කියලා කිව්වේ. ඇයි විනය පිටකයේ මුලින්ම කිව්වනේ ඊට අනතුරුව කියන එක ඉතරං කියන්නේ? ඇයි එතන ඉතරං කියලා කිව්වේ? පල්ලෙන් ඉතරෝ කියලා කිව්වේ. රතන කලිස්සයන්
අපි ධම්ම කියන්නේ වචනේ මුලින් වචනේ තිලෝකනන්ද අස්ම ඇයි ඒක ඉතර අන්න ඕනේ උඩ එකෙක් ඉතර ඕන ඕනේ
මේක සමාන සර ධම්මගේ පොරසර වයි දෙන නිසා
සුත්තං කියලා කියන්නේ නපුංසකලිංග පදයක්. ඒ නිසා ඉතරං සුත්තං කියන සුත්තං පදේ දිහා බලනවා ඉතරං කියන්නේ. අභිදම් මොණි පඩමා පදේ. අභිදම් මොණි සමගද වෙන්නේ ඉතරෝ වෙනවා. තේරුණානේ? මුද්‍රණ දෝෂ කියලා ඒවා අදාළ නැහැ.
කේවනි.
මේ සමහර අහන ප්‍රශ්න අපිට ඉගෙන ගත්තී ඇතිලිච්ච ප්‍රශ්න. බංගුක ඔය විදියට මට ප්‍රශ්නයක් කළා මම ගුරුසන්නන්ගෙන් අහුවා සාර්ණන්ගෙන් මෙතන ඉතරම් කියන ඒ අතන ඉතරෝ කියන්නේ කියලා. ඒක ඒ කාලේ තේරුම් නැහැ නේ පාලියෝ දන්නේ නැහැ ඒ කාලේ. දැන් දන්නව නෙවෙයි මේ ඒ කාලේදී බොහෝම දැන් දුර්වල නිසා ඉතින් මේ ප්‍රශ්නේ නිකන් අහුවේ ඉතින් මේ. ඒ විදිහට ඉතින් අර හිතලත් වැඩ කරන්න පුරුදු වෙමු අපි. ඒ මෙහෙම තියෙන්නේ ඉරනේ සමහරව ඔක්කොම මුද්‍රණ දෝෂය හරි ඉන්නේ කියලා අයින් කරන්නේ නැතුව නේද? හරි. දැන් එහෙමනම් මොකක් ගැනද කියන්න යන්නේ? අභිධර්ම පිටකයේ ගැන. ඕක තමයි දැන් චුට්ටක් අමාරු ඔය අභිසද්දේ කියන එක අර්ථ කීපයකින් යනවා කියලා කිව්ව විස්තර කරනවා. මේක අපි ටිකක් ඉක්මනින් කියාගෙන යන්න. පස්සේ කාලෙකදී ව්‍යාකරණ අරෝමයේ ඉගෙන ගත්තාම මේක පැහැදිලි වෙයි. ඊතරෝ පණ ඒකත් අපි සම්පූර්ණයි. ඊළඟ දවසේ කොටසක් බෙදලා දෙමු නේද? පිටුවක් විතර එක සම්සනාමකට ඉතින් පිටුව අනෙක් සම්සනාමකට එළියු බෙදපන් දැසි. එහෙනම් හදයි මේ සම්සනාමකේ. ඒකේ මේ පිටුව හොඳට උන්නාසිර බලාගෙන ඉන්න පුළුවන්.
පොසරයි සම්සනාස. ඊතරව පන යන්නේත බුද්ධිමන්තෝ සලක්කනෝ සලක්කනා පූජිතා පරිච්චින්නා වොත්තාදිකාච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතෝ අයන්හි අභිසද්දෝ වොද්දි සලක්කන පෝජිත පරිච්චින්නාදිකේසු දිස්සති තථා හේස බාල්හානි දුක්ඛා වේදනා අභික්කමන්ති ඉති ආදීසු වොද්දියන් ආගතෝ යාතා රත්තියෝ අභිඤ්ඤාතා අභිලක්කිතා ඉති ආදීසු සලක්කනේ රාජාභිරාජා මනුජින්දෝ ති ආදීසු පූජිතේ පටිබලේ පටිබලෝ විනේතුන් අභිධම්මේ අභිවිනයේති ආදීසු පරිච්චින්නේ අඤ්ඤමඤ්ඤ සංකර විරහිතේ ධම්මේච විනේචාති වුත්තං හෝති අභික්ඛන්තේ අභික්ඛන්තේන වන් වන්නේ නාති ආදීසු අධිකේ එත්තච රූපපත්‍ය මග්ගං භාවේති මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්තා විහෙරති ආදීනානයේන බුද්ධිමන්තෝපි ධම්මා වුත්තා රූපාරම්මණං වා සද්දාරම්මණං වාති ආදීනානයේන ආරම්මනා දේහි සල්ලක්කනීයත්තා සල්ලක්කනාපි සෙක්ඛා ධම්මා ලෝකෝත්තර ධම්මාපි ආදීනානයේන පූජිතාපි පෝජාරහාපි අදිපායෝ පස්සෝ හෝති වේදනා හෝතීති ආදීනානයේන සබාව පරිච්ඡින්නත්තා පරිච්ඡින්නාපි මහකතා ධම්මා අපමානා ධම්මා අනුත්තර ධම්මාපි ආදීනානයේන අධිකාපි ධම්මා වුත්තා තේනේතමේ තස්ස වචනත්ත කෝසල්ලත්තං උත්තං යන් එත්ත උද්දිමන්තෝ සලක්කන පූජිතා පරිච්චින්න උත්තාදිකා ච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතෝ ති.
හරි. අභිධර්මයේ යයි කිව්වේ ඇයි කියන එකයි මේ කියාගෙන යන්නේ. ඊතරෝපන මේ අනෙක් අභිධර්ම පිටකේ වනායි අවසාන වශයෙන් තියෙන අභිධර්ම පිටකය ඔය යම් කියන එක යස්මා කියලා අර්ථ ගන්න කියනවා. යම් හේකින් කියලා. ඒතර යම් හේකින් මොකක්ද මේ කියන අභිධර්ම පිටකය එත්ත කියලා කියන්නේ අභිධම්මේ උද්ධිමන්තෝ වෘද්ධිමත් ධර්මයෝ කියන අර්ථයේ තියෙනවා අභිධර්ම කියන වචනේ වෘද්ධිමත් ධර්මයෝ සලක්කන ස්වලක්ෂණෝ ඕකත් දැන් එකිනෙකට අපි ඉස්සරහට කතා කරනවා පූජිතා පරිච්චින්න පූජිත වූ අර්ථයෙන් ඒ වගේම පිරිසිඳින ලද අර්ථේනුත් උත්තාධිකාච ධම්මා උත්තාධික කියන ලද අධික ධර්මයෝ කියන අදහසින් අභිධර්ම කියලා කියනවා මේවායේ අර්ථ ටික අපි අර ඉස්සලා සූත්‍ර පිටකේ අර්ථ ගත්තා වගේ පහළට කියනකොට තේරෙයි මුලින්ම කියනවා ඔය අභි කියලා උපසර්ගයක් තියෙනවනේ නේද ඒ උපසර්ගයේ පොදු අර්ථ ටිකක් කියාගෙන යනවා මොකක්ද මේ උපසර්ගයේ අර්ථ අයන්ති අභිසද්දෝ මේ අභි කියන ශබ්දය අභි ධම්ම කියනකොට අභි කියන උපසර්ගය අරගෙන කියනවා බුද්ධි අර්ථේ ඒ කියන්නේ යමක් මීට වඩා වැඩි වෘද්ධි කර අර්ථේ සලක්කන ස්වලක්ෂණ අර්ථේ පූජිත අර්ථේ පරිච්චින්න අධිකේසු දිස්සති පිරිසිදීම සහ අධික කියන අර්ථයන්හි දැක්වෙනවා ඔන්න ඔය වෘද්ධි සලක්කන පූජිත පරිච්චින්න අධික කියන අර්ථවල දැක්වෙන විදි තමයි මේ ත්‍රිපිටකයෙන් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ උදාහරණ අරගෙන පෙන්නන්නේ කොහොමද පළවෙනි එකේදී කියනවා මෙන්න මෙහෙම බාල්හාමේ ආවුසෝ දුක්ඛා වේදනා අභික්කමන්ති නොපටික්කමන්ති ඕක කවුරුත් අහලා තියෙනානේ කොහෙද තියෙන්නේ මොග්ගල්ලාන සූත්‍රවල තියෙන මොග්ගල්ලානේ කස්සප බොජ්ජංගෙන් ඒවයි තැන්වල තියෙන බාල්හාමේ ආවුසෝ දුක්ඛා වේදනා අභික්කමන්ති නොපටික්කමන්ති මෙතන තියනා නේද අභි කියන උපසර්ගය අභික්කමන්ති කියලා තියෙනවානේ ඒ අභි කියන උපසර්ගයේ මොන අර්ථයද මෙතන ගිහිල්ලා තියෙන්නේ වෘද්ධි අර්ථේ තව තවත් ලෙඩේ වැඩි වෙනවා කියලා කියන්න තමයි මේ අභික්කමන්ති කියන තැනේදී අභි කියන උපසර්ගයේ අර්ථය ආවේ එහෙමනම් මේ උදාහරණය දුන්නේ මොන අර්ථයටද වෘද්ධි අර්ථයට දැන් තේරෙනවද මේ කියාගෙන යන කතාව මොකද්ද කියලා වෘද්ධි අර්ථයට තමයි මෙතනදී උදාහරණේ දුන්නේ තව මේ අභිසබ්දේ අර්ථයක් තියෙනවා කියලා කිව්වනේ ලක්ෂණ අර්ථේ මොකක්ද මේ ලක්ෂණ අර්ථය කියන්නේ යාතා රත්තියෝ අභිඤ්ඤාතා අභිලක්ෂිතා ඒ රාත්‍රියේ මෙසේ ලකුණු කළා කියන අර්ථයෙන් ලක්ෂණේ ඒ කියන්නේ යමක් ලකුණු කිරීම මේ රාත්‍රියේ හේතු කරගෙන මේ දේවල් වුණා ඒ වගේ යම් කිසි දෙයක් සලකුණු කිරීම අර්ථය එතනත් යනවා දැන් මෙතන අභිලක්ෂිතා කියලා ගත්තොත් එහෙම වෘද්ධි අර්ථේ අන්න වැරදි මෙතන යන්නේ ලකුණු කිරීම අර්ථේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මේ අභිලක්ෂිතා කියන එහෙම ටීකාවේදී විස්තර කරනවා ඔය අභිඤ්ඤාතා කියන්නේ අට්ඨ ඡන්දාදීනා කේනචි සංඥානේන ඥාතා පඤ්ඤාතා පාකටායිති අත්තෝ රෑ බලනකොට අන්න අඩසඳ අදනම් රාත්‍රිය හඳ තිබ්බේ මෙහෙමයි කියලා අන්න රාත්‍රිය අර හඳින් ලකුණු කරගන්න අන්න අභිඥාතා තේරුණාද? ඒතර එතන මේ අභි කියන උපසර්ගයේ ගිහින් තියෙන්නේ මොකේද? සලක්කන අර්ථේ. ලකුණු කිරීම අර්ථේ. ඒකයි කියන්නේ අඩ ඡන්දාදි භාවෝහි රත්තිය උපලක්කන වශයෙන් සංඥානං හෝති. ඒ රය දැනගන්නේ සඳේ තියෙන හැඩේ නැත්තම් සඳ තිබ්බ විදිහට ලකුණු කරගෙන තමයි රාත්‍රිය ගැන කියන්නේ. පැහැදිලි නේද? මේ තින් අර ව්‍යාකරණ කරුණු වගේක් මේ කියන්නේ. එච්චරම අවධානයක් නැතත් ඉතින් ප්‍රශ්නයක් නැහැ අර මේව පටිගත වෙන නිසානේ පස්සේ කාලේ ගාන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා ඉතලා ටිකක් කියාගෙන යන්නම් අමාරු නම් ඉතින් එච්චර ඉගෙන ඉන්නත් එපා රාජාපි රාජා මනුජින්දෝ ඉතිආදීසු මෙතනත් මට කියන්න අභිපදේ කොහෙද තියෙන්නේ කියලා ඇයි රාජ අභිරාජ කියලා කියනවනේ එතන අභි කියන උපසර්ගයේ යෙදෙන්නේ පූජිත අර්ථේ රජුත් තව තවත් පිටිය යුතු රජවරු උසස් රජවරු කියන අදහස. සාමාන්‍යයෙන් පිටීමට සුදුසු රජවරු රාජාභි රාජා. පැහැදිලි. උදන්න සුදුසු නසුදුසු රජවරුන්ට අභිරාජා කියන කියන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. තව තවත් උදන්න සුදුසුයි. මෙතන අභි උපසර්ගය දාලා තියෙන්නේ පූජිතාර්ථය. වෘති අර මනුජින්දෝ කියලා කියන්නේ සන්නස්ස මනුජ ඉන්ද මිනිසුන් අතර උපන් ඉන්ද්‍රයන් සමාන නිසා කියනවා මනුජින්ද කියලා. මනුජයි කියලා කියන්නේ මිනිසුන් අතර උපන්නේ උසස්ම කෙනා කියන අර්ථය. එතන අභි උපසර්ගයේ මොන අර්ථයෙන්ද ගිහිලා තියෙන්නේ? පූජිතාර්ථය. පටිබලෝ විනේතුම් අභිධම්මේ අභිවිනේති ආදීසු පරිච්ඡින්නේ පිරිසිදීමේ. අඤ්ඤමඤ්ඤ සංකර විරහිතේ ධම්මේච විනේචිති උත්තං හෝති. අභික්කන්තේන වන්නේන ඉතියාදීසු අධිකේ. අභික්කන්තේන වන්නේන. අභික්කන්තේන වන්නේන කියලා කියන අධික වූ වර්ණයකින් කියන අදහස. එතන එතන අභික්කන්ත කියලා කියන්නේ වෘද්ධි අර්ථයටත් වඩා අධික අර්ථයක් නිසා තමයි අභික්කන්ත කියලා කියන්නේ. එතන අභි උපසර්ගයේ ගිහින් තියෙන මොන අර්ථයද? අධික කියන අර්ථය. ඔන්න අභි උපසර්ගයේ යන අර්ථ ටික මේ කියන්නේ. පැහැදිලිද? වෘද්ධි අර්ථේ, සලක්කන අර්ථේ, පූජිත අර්ථේ, පරිච්ඡින්න අර්ථේ, උත්තාධික අර්ථේ. ඔන්න ඔය ටිකේ මේ විදිහට යනවා. ඊළඟට කියනවා නේද එත්තච කියලා. එත්තච කියලා කියන්නේ මේ අභිධම්ම කියන පදයක් තියෙනවනේ. අන්නේ අභිධම්ම කියන පදේ අභි කියන උපසර්ගයේ මෙන්න මේ අර්ථ ටික තියෙනවා කියලා කියන්නේ. දැන් කලින් අභිධර්මයක් ගැන නෙවෙයි කිව්වේ. ත්‍රිපිටකයේ පුරාවටම මේ අභි උපසර්ගයේ එදිච්ච තැංගාණක් ගත්තා. ඒ අරගෙන වෘද්ධි සලක්කන පූජිත පරිච්ඡින්න උත්තාධික ධර්මයන් යටතේ උදාහරණ ටිකක් කිව්වා. දැන් කියනවා අභිධම්ම කියන එකේ අභි කියන එකේ පළවෙනි අර්ථයක් තමයි රූපුප්පත්ත්‍යා මග්ගං භාවේති මිත්තාසාගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති ඉති ආදීනා නයන බුද්ධිමන්තෝ ධම්මා උත්ත වෘද්ධිමත් ධර්මය. ඇයි රූපත්පත්ත්‍ය පිණිස මාර්ගයේ වඩනවා. මේවා ධම්මසංගණී තියෙනවා. ඒ නිසා වෘද්ධිමත් ධර්ම ඇති අදහසින් අභිධම්ම කියලා කියනවා. පැහැදිලි නේද? වෘද්ධිය සඳහා වෘද්ධිමත් ධර්මය නිසා අභිධම්ම කියනවා. ඊළඟ එක මොකක්ද? රූපාරම්මණන්වා සද්ධාරම්මණන්වා ඉතියාදීනා නයේන ආරම්මනාදීහි ලක්කණීයත්තා සලක්කනා. අරමුණු සලකුණු කොට ලකුණු කොට විස්තර කරන ධර්මයන්ට කියනවා අභිධම්ම කියලා. ඒ නිසා අභිධර්මයේ අභි කියන උපසර්ගයේ යෙදුනා කියලා කියනවා. පැහැදිලිද? ස්වයන්හන්ස මේ බ්‍රහ්ම ලෝක සඳහා රූපීය බ්‍රහ්ම ලෝකයෙන් ඒ රූප ලෝකයේ උප්පත්තිය සඳහා තමයි මේ ටික වඩන්නේ. අන්න ඒකයි. ඊළඟට ඔය අරූප ධ්‍යාන ගැන කියද්දී සම්සි ධම්ම සංවේදෙන්නේ අරූප උප්පත්තිය භාවය. මග්ගං භාවය. කියලා අන්න ආකාසානංචායත විඥානංචාය. මෙතන කියන්නේ කැලින්නේ ප්‍රථම ද්විතීය තෘතීය තතිය ධ්‍යාන. බබලෝයන්ට වඩන්නේ. ඊළඟට කියනවා සෙක්කා ධම්මා අසෙක්කා ධම්මා ලෝකුත්තරා ධම්මා ඉත්‍යාදීනායින පූජිතාපි පූජාරහ ඉති අනුපාය. මේ සෛක්ෂ්‍ය ධර්මය අසෛක්ෂ්‍ය ධර්මය ලෝකෝත්තර ධර්මයයි පූජාවට සුදුසු ධර්මය තිබෙන නිසා අභිධර්මයට අභි කියන උපසර්ගය යොදලා අභිධම්ම කියලා හඳුන්වනවා. ඊට පස්සේ පස්සෝ හෝති වේදනා හෝති ඉත්‍යාදීනායින ස්වභාව පරිච්ඡින්නත්ත. ඒ ධර්මයන්ගේ ස්වභාවයන් පිරිසිදලා තියෙන නිසා අභිධම්ම කියලා හඳුන්වනවා. මහග්ගතා ධම්මා අප්පමානා ධම්මා අනුත්තරා ධම්මා ඉත්‍යාදීනායින අධිකාපි ධම්මා උත්ත. අධික වූ ධර්මය කියන ලද නිසා අභිධම්ම කියලා හඳුන්වනවා. මොනවාද අධික වූ ධර්මය? මහග්ගත, අප්පමාන, අනුත්තර. තේන මේ තස්ස වචනත්ත කෝසල්ලත්තං යන්නිත්ත උද්ධිමන්තෝ සලක්කනා පූජිතා පරිච්චින්නා උත්තාධිකාච ධම්මා අභිධම්මෝ තේන අග්ඝාතෝ. පැහැදිලිනේ? මොනවද උනා කිව්වද මේ? වැඩි ඉන්න දෙන්න ඕනේ. මේ පස්සේ හරි පටිගත දේශනාවරි අහන්න මේ අමාරු දෙයක් නෙමෙයි. මේ කියන්නේ අර අභිධර්ම කියන එකේ අභි කියන එක ගත්තේයි කියන එක මේ කියන්නේ. මේ අර්ථ වලින් ගත්තා කියලා කියන්නේ. ගැඹුරු ටිකක් ගැඹුරු කතා ටිකක් කියන්නේ. හරි. ඊළඟට දැන් ඊට පස්සේ පිටක ගැනනේ අපි දැන් කතා කරේ විනය පිටකේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ. එතකොට විනය කියන කී අර්ථ කතා කළා, සුත්තම් කියන කී අර්ථ කතා කළා, අභිධම්මං කියන කී අර්ථ කතා කළා. දැන් කතා කරනවා පිටකම් කියලා කියන්නේ ඇයි කියලා. පිටක කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? පිටකේ 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 කියනවනේ අපි. පිටකේ කියන්නේ මේන්න මේ අර්ථවලින් කියලා ඉස්සරහට කියනවා.
අවසරය සානස්ත යම් පණිත්ත අවසෙට්ටං තන් පිටකන්ත පිටකං පිටකස්ත විදු පරියත්ති භාජනත්තතෝ ආහු තේන සමෝදානෙත්වා තයෝපි විනයාදයෝ ඤෙය්‍යා පරියත්තේපිහි මා පිටක සම්පදානේනාති ආවේසු පිටකන්ති වොච්චති අත පොරිසෝ ආගච්ඡය කොද්දාල පිටකන් ආදායාති ආදේශෝ යං කිංචි භාජනන්ති තස්මා පිටකං පිටකස්ත විදෝ පරියත්ති භාජනත්තතෝ ආහෝ තේන සමෝදානෙත්වා තයෝපි විනයාදයෝ ඤෙය්‍යාති තේන එවං දුවිදත්තේන පිටක සද්දේන සහ සමාසංකප්පා විනයෝච්ච සෝ පිටකංච පරියත්ති භාවතෝ තස්ස තස්ස අත්තස්ස භාජනතෝ චාති විනය පිටකං යතාවත්තේනේව නයේන සුත්තංච තම් පිටකං චාති සුත්ත පිටකං අභිධම්මෝච්ච සෝ පිටකං චාති අභිධම්ම පිටකංති ඒවමේතේ තයෝපි විනයාදයෝ ඤෙය්‍යා ඒවං ඤත්තා පුනපි තේ සේව පිටකේසු නානප්පකාර කෝසල්ලත්තන්
කියලා මෙන්න මේ ගාථාව කියනවා. මේ ගාථාව අපි ඉස්සරහට කතා කරමු. මේ පිටක කියලා කියන්නේ ඇයි කියන එක අපි විස්තර කරමු. යම් පණෙත් අවසිට්ටං තං යමක් මෙහිලා අවශිෂ්ට වුණාද අන්න ඒ අවශිෂ්ට වූ කොටස කියලා කියන්නේ. මොකක්ද මේ අවශිෂ්ට වූ කොටස කියලා කියන්නේ? අන්නර පිටක කියන શબ્දේ. පිටක කියන શબ્දේ. යම් පණෙත් අවසිට්ටං කියලා කියන්නේ පිටක කියන શબ્දේ කියලා කියන්නේ. පිටක යන අර්ථය. එය පිටකම් පිටකත්ත විදු. පිටකත්ත විදු කියලා කියන්නේ පිටක අර්ථය දන්නා වූ නොනැති උතුමෝ. පරියත්ති භාජනත්තතෝ ආහු. පිටක කියන වචනයට අර්ථ දෙකක් දුන්නා. මොනවද ඒ අර්ථ දෙක? පළවෙනි එක තමයි පරියාප්ති කියන අර්ථය. ඊළඟට තමයි පරියත්ති භාජනත්තතෝ. පරියාප්තියට බඳුන් වූ අර්ථය කියන එක. يعني භාජන අර්ථයනොත් පිටකම් කියලා කියනවා. බඳුනක් කියන අර්ථේ පැහැදිලි. දැන් මේක විස්තර කරනවා ත්‍රිපිටකයට එහෙනම් බඳුන කියන්නේ ඇයි කියලා. පැහැදිලි නේද? තේන සමෝදානිතා එය සමෝදානීකොට තයෝපි විනයාදයෝ නීය. විනය සූත්‍ර අභිධර්මයේ කියන මේ තුන දත යුතුයි කියලා කියනවා. يعني විනය පිටක, සූත්‍ර පිටක, අභිධර්ම පිටක. ඔන්න කියනවා පරියත්ති පිහි පරියාප්තිය වනාහි මා පිටක සම්පදානේන ඉති ආදීසු. ඔය බුද්ධ වචනේ තැන්වල තියෙනනේ මා පිටක සම්පදානේන කියලා. අන්න ඒ වගේ තැන්වල ආපු විදිහට ආදීසු පිටකම් ඉති උච්චති. පිටකේ කියලා කියන්නේ පරියාප්තියට. එහෙමනම් විනය පිටකම් කියලා කිව්වොත් කෙටි අර්ථයක් විනය පරියාප්තිය. සුත්තන්ත පිටකම් කිව්වොත් සූත්‍රාන්ත පරියප්තිය. අභිධම්ම පිටකම් කිව්වොත් අභිධර්ම පරියප්තිය. එහෙම නැත්නම් අත පුරිසෝ ආගච්ඡේය කුද්දාල පිටකම් ආදාය. මිනිස්සේ එනවලු කුද්දාල පිටකම්. කුද්දාල පිටකම් කියන්නේ මොකක්ද? කුදාලංච පිටකංච. කුද්දාල කියලා කියන්නේ උදැල්ල. උදැල්ලකුයි ඇසකුයි. ඇසක් මල්ල දෙට්ටියක් ඒ වගේ තදනම් තාච්චිය වගේ උදැල්ලයි තාච්චිය අරගෙන්නේ. මේ කියන කූච්චති පටවි තස්සා දාලනතෝ විදාලනතෝ අයෝමය උපකරණ විශේෂෝ කුදාලන් නාම. කූ කියලා කියන්නේ පොළවට කියනවා. පොළව පෙරලන නිසා අයෝමය උපකරණයකට කියනවලු උදාගන්න කියලා. ඒ කියන්නේ උදැල්ල කියන එක තමයි. තාලපන්න වෙත්තලතාදී කතෝ භාජන විශේෂෝ පිටටන් නාම. තල් වලින් හරි වේලල් වලින් හරි දියලා හදන භාජන විශේෂයකට කියනවා පිටක කියලා. දැන් මේ
ප්‍රසන්දය
කූඩයක් වගේ එකක්. අර ඒ කාලේ මැනේජ් කරන්න එහෙම තියෙන්නේ අර පස්සදින්න. පස්සදින්න කූඩ වලින්නේ. අන්න ඒ වගේ. දැන් මෙතෙන්ද මොකද මේ උදැල්ලයි කූඩේ සම්බන්ධය? ඈ දැන් කුඩේ සම්බන්ධව ගන්න. ආදීසු යන් කිච්චි භාජනං. දැන් භාජනයට පිටකින් කියලා කියනවානේ. හැබැයි මෙතන භාජනේ මොනවද තියෙන්නේ? විනය බහාලලා තියෙනවා නම් ඒ භාජනයට කියනවා විනය පිටකය. සූත්‍ර බහාලපු භාජනයට කියනවා සූත්‍ර භාජනය. නැත්තම් සූත්‍ර පිටකය. අභිධර්මයේ බහාලපු භාජනයට කියනවා අභිධර්ම භාජනය. නැත්තම් අභිධර්ම පිටකය. ඔන්න ඔය කියන පිටක අර්ථය. පැහැදිලි නේද? පිටකේ පිටකේ කියලා කියන්නේ ඒක. සමහර තැන්වල බුද්ධාල පිටකම් කියලා පිටක කියන පාලි වචනේ යෙදෙනවලු පැසක් භාජනය කියන අර්ථය. එතන එල්ල විනය උදැල්ලෙන් ගන්නවා ඕ අභිධර්ම උදැල්ලෙන් ගන්නවා ඒ වෙන්නේ. එනේ පැස කියන අර්ථය. తస్మా పిటకం పిటకత్త విదు పరియత్తి భాజనత్తతో ఆహు తేన సమూధానత్త తయోకు వినయాదియే ది పరియత్తి భాల నిసమిని నెత్తం సూత్రంత అబ్దర్ హరినే తేన ఏవం దువిదత్తేన మెన్న మే కియన అర్థ దెకిన్న మొకద్ద అర్థ దెక పలవేని అర్థే మొకద్ద పరియత్తి అర్థే ఇలంగ అర్థే భాజనయక్ కియన అర్థే පිටක සද්දේන සහ සමාසංකත්ව ඔන්න සමාස පදේ හදලා මේව පාලි ව්‍යාකරණ විනයෝචසෝ පිටකංච පරියත්ති භාවතෝ විනය ඌයේ එතමේය පරියත්ති ඌයේ එතමේ පරියත්ති භාව වශයෙන් තස්ස තස්ස අත්තස්ස භාජනතෝච ඉති විනය පිටක ඒ අර්ථයට භාජන වශයෙන් විනය පිටකං කියලා හඳුන්වනවා. විනය අර්ථ බහාලන භාජනයට කියනවා විනය පිටකය. යතා උත්තේනේව නයේන සුත්තංච තම් පිටකං ചാති. සූත්‍රයක් එයමයි පිටකයක් එයමනුයි සුත්තක් පිටකං කියලා කියනවා. ඒ කියන්නේ සූත්‍ර බහාලලා තියෙන භාජනය. පැහැදිලි නේද? දැන් මේක ඇත්තටම භාජනයක් ගැන නෙවෙයි කියන්නේ මේ සූත්‍ර ධර්ම ටික එකතු කරානේ. අන්න ඒක භාජනයක් හා සමාන නිසා තමයි සුත්ත පිටක කියලා කියන්නේ. අභිධම්මෝචසෝ පිටකං ചാති. අභිධර්මයේ ඌයේ එමයි පිටකයේ ඌයේ එමයි. තිලෝකනන්දස් මේ සමාස වලට මොනවද කියන්නේ? මොන සමාස කියලා කියන්නේ? දීරානන්දස් ද්වන්ද සමාස නේ. ද්වන්ද සමාස. නැත් කපිදාරේ. මේක කියන්නේ කම්මදාර කියන මේ නිසා අභිධර්මයක් තේමයි පිටකයක් තේමයි පිටකේ කියලා අමුතු එකක් නැහැ භාජනයක් නැහැ වෙනස්ම බහවෝභීගයෝ යස්සෝ බහුභීත් වගේ වෙනම දෙයක් ගැන නෙමෙයි කියන්නේ ඒකම ගැන පිටකයක් තේකයි අභිධර්මයක් තේකයි අර ධර්ම ටිකට මේ කියන්නේ ඒව මේකේ තයෝපි විනයාදයෝ නේද ඒවම් ඥත්වාව මෙහෙමත් දැනගෙන පුනපි තේස්සේව පිටකේස තේස් වේව කියන පදේ කඩා ගන්න කොහොමද? සංදීය බෙදා ගන්න. තේසු ඒව තේසු ඒව තේස් වේව පිටකේසු ඒ පිටකයන්ගෙන නානප්පකාර කෝසල්ලක්ක. නන් අයුරින් දක්ෂ බව පිනිස මෙන්න මෙහෙම කියලා ගාතාවක් කියනවා. මේ ගාතාව තමයි නාවල ලොකුසංශ කටපාඩමින් අරගෙන විස්තර කරන්නේ. මේ සම්පූර්ණ විස්තරය කරනවා අපිටත් වඩා හොඳට වහන්සලාගේ දේශනාව වුණා නම් විස්තර ටික හොඳට දැනගන්න පුළුවන්. ඉතින් අපේ පොතේ අපි ළඟ තිබ්බොත් මේ දේශනාව දෙන්නම් වෙලා දරණාගම සම්මානස් මම හිතන්නේ අන්තිම බුද්ධිස්ත් එකට වැඩපු වැඩසටහන වෙන්න ඕනි. ඊට පස්සේ අපි දැකලා නැහැ ලොකු සම්මානස් ආය වෙන අන්තිම දේශනාව නේ. ඒක තමයි පාඩ කියනකොට සම්මානස් මේ වාක්‍ය කියලා තේලි වාක්‍ය පාඨ මන්ජරි කියන්නේ වාක්‍ය පොකුරු කියන්නේ පාඨ කියන්නේ වාක්‍ය හරි ඒක
ඒක අපි විවේකයෙන් පස්සේ පෙන්වන්න ලෝක සංසිද්ධි දේශනාව. අනේ ධර්මනාගම සම්මාස ඒකට උත්තර දෙනවා ලෝක සංසිද්ධි. හරි. ඊළඟට ඉතත් අපි කෙටි සාකච්ඡා කරමු. සංසිද්ධි.
අවසරයි සම්මාස දේශනා ශාසන කතා වේදන්තේසු යතරහං සික්ඛාපහාන ගම්බීර බවංච පරිදීපයේ පරියත්ති වේදං සම්පත්තෙන් විපත්තෙන් චාපි යම් යහින් පාපුනාති යත වික්ඛෝ තන්ති සබ්බං විභවයේති.
ගාථාවක් තියෙනවා, මේ ගාථාවට අනුව ආපහු ත්‍රිපිටකයේ බෙදලා පෙන්වන්න ඕනේ කියලා කියන්නේ. කොහොමද? දේශනා ශාසන කතා වේදන්තේසු යතාරං සික්ඛාපහාන ගම්බීර භාවංච පරිදීපයේ පරියත්ති වේදං සම්පත්තිං විපත්තිං චාපි යං යහින් පාපුනාති යතා වික්ඛෝ තම්පි සබ්බං විභාවේති. මේ ත්‍රිපිටකය ආපහු ඔය තේසු කියන පදයෙන් අර්ථ ගන්නවා. ඒ පිටකයන්හි දේශනා වශයෙන්ුත් ශාසන වශයෙන්ුත් කතා වශයෙන්ුත් වේදම් යතරහං ඒ බෙහෙදේ සුදුසු පරිදි සික්කා වශයෙන් පහාන වශයෙන් ගම්භීර වශයෙන් භාවංච පරිදීපේ මේ බව දක්වනවා. පරියත්ති ભેද වශයෙන් සම්පත්තියක් විපත්තියක් යන්දහින් කියලා කියන්නේ යස්මින් විනයාදී පිටකේ පාපුනාති පරියත්ත්‍යාදී ભેදයට පැමිණෙනවද යම්සේ වික්කු භික්ෂුව තම්පි සබ්බම් විභාවේ. ඒ ඔක්කොම ටික දක්වන්න ඕනේ කියලා කියනවා. තත්තරයන් පරිදීපනා විභාවනාච. ඔන්න මේ දැක්වීමෙන් අපිට කරන්න දෙයක් තියලා නැහැ. අටුවාචාර්යන් වහන්සේලා ඉතින් මේ දැක්වීමක් කරනවා. පරිදීපණේ විභාවනේ කියලා කියන්නේ ඒකයි. ඒතානීහි තීනි පිටකාන ස්වන්නසේලෙත් කියලා දුන්නා අපි. මේක චුට්ට බෝඩ් එකක් නෙමෙයි. කවන්නේ.
තත්තරයන් පරිදීපනා විභාවනාච ඒතානීහි තීනි පිටකානි යථාකමං ආනාවෝහාර පරමත්ත දේශනා යථාපරාද යථානුරෝම යථාධම්ම සාසනානි සංවරා සංවර දිට්ටි දිට්ටි විනිවේටන නාම රූප පරිච්ඡේද කතාති ච උච්ඡන්ති. එත්තහි විනය පිටකං ආනාරහේන භගවතා ආනා බාහුල්ලතෝ දේසි සද්ධා ආනාදේශන සුත්ත පිටකං ඕහාර කුසලේන භගවතා ඕහාර බාහුල්ලතෝ දේසිතත්ත ඕහාර දේශන අභිධම්ම පිටකං පරමත්ත කුසලේන භගවතා පරමත්ත බාහුල්ලතෝ දේසිතත්ත පරමත්ත දේශනාති උච්චති. තත පඨමං යේ තේ පචුරාපරාද සත්ත තේ යථාපරාදං එත්ත සාසිතාති යථාපරාද සාසනං. ဒုတိယං අනේකජ්ජාසයනුසය චරිතාදි මුත්තිකා සත්ත යථානුරෝමං එත්ත සාසිතාති යථානුරෝම සාසනං. තතියං ධම්ම පොඤ්ජ මත්තේ අහං මමාති සංනිනෝ සත්ත යතහ ධම්මං එත්ත සාසිතාති යතහ ධම්ම සාසනන්ති උච්චති. තත පඨමං අජ්ජාචාර පටිපක්ක භූතෝ සංවරා සංවරෝ එත්ත කතිතෝති සංවරා සංවර කත. ဒုတိယං ද්වාසට්ටි පටිපක්ක භූතා දිට්ටි විනිවේටන එත්ත කතිතාති දිට්ටි විනිවේටන කත. තතියං රාගාදී පටිපක්ක භූතෝ නාම රූප පරිච්ඡේදෝ එත්ත කතිතෝති නාම රූප පරිච්ඡේද කතාති උච්චති. තීසුපි ච
ඒතේසු තිස්සෝ සික්කා තීනි පහනානි චතුබ්බිදෝච්ච ගම්බීර බාහෝ වේදිතම්බෝ තතහි විනය පිටකේ විශේෂේන අදිසීල සික්ඛාවත සුත්ත පිටකේ අදිචිත්ත සික්ඛා අභිධම්ම පිටකේ අධිපාණ්‍ය සික්ඛා.
හරි, මේ ටිකක් චුට්ටක් කියාගෙන ඉන්න. දැන් මේ අමාරු කතාවක් මෙහෙ කියන්නේ ඉස්සල්ලාම අපි මේක තේරුම් ගන්න ඕනේ පිටක තුන මෙන්න මේ මේ කොටස් වලට බෙදුවයි කියන්නේ. හරිද? ඉස්සල්ලාම තියෙන්නේ විනය පිටකේනේ, ඊළඟට සූත්‍ර පිටකේනේ, ඊළඟ අභිධර්ම පිටකේ. දැන් බලන්න මේක එකක් අපි කියලා දෙන්නම්. කොහොමද අටකතාවේ ආවේ? දේශනා ශාසන කතා භේදත්තේසු යතාරහං ඔයාදී වශයෙන් කිව්වනේ. මේ විභාවනය කොහොමද කරන්නේ? ඒතානි තීනි පිටකානි යතාක්කම. මේ තුන් පිටකයේ යතාක්කමන් කියලා කියන්නේ අනුපිළිවෙලින්. එහෙමනම් මම ඒකයි කිව්වේ පිටක තුන මතක තියාගත්තේ අනුපිළිවෙලින් කියලා කියන්න නම් කොහොමද මතක තියාගන්න ඕන? විනය පිටකයේ, සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ. එහෙමනම් දේශනා වශයෙන් බෙදුවොත් පළවෙනි මාතෘකාව දේශනා වශයෙන් විනය පිටකයේ, සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ බෙදුවොත් මෙහෙමයි බෙදෙන්නේ. කොහොමද? විනය පිටකය ඇවිල්ලා ආනා දේශනා, බුදුරජාණන් වහන්සේගේ ආඥාව. මේක ඉස්සරහට තව පැහැදිලි කරනවා. සූත්‍රෝහාර කියලා කියන්නේ මොන දේශනාව ගැනද? සූත්‍රය ගැන. සූත්‍ර පිටකය කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ විවහාර දේශනාව, සම්මුතියත් එක්ක කරපු දේශනාව. පරමත්ත දේශනා යථාක්කමන්නේ අනුපිළිවෙලින්. එහෙමනම් පරමත්ත දේශනා කියන්නේ මොන පිටකයද? අභිධර්ම පිටකය. විනය පිටකයේ ආනාදේශනාව, සූත්‍ර පිටකයේ විවහාර දේශනාව, අභිධර්ම පිටකයේ පරමාර්ථ දේශනාව. හරිද? දැන් දේශනා වශයෙන් බෙදපු විදිය. දේශනා වශයෙන් බෙදන්නේ ඔහොමයි පිටක තුන. ඊට පස්සේ ගත්තොත් එහෙම ශාසන කියලා දෙනවනේ. ශාසන වශයෙන් බෙදුවොත් නම් විනය පිටකයේ යථාපරාධ ශාසන. මොකක්ද? යථාපරාධ ශාසන. සූත්‍ර පිටකයේ යථානුලෝම ශාසන. අභිධර්ම පිටකය යථා ධම්ම ශාසන. මේවයි අර්ථත් ඉස්සරහට කියනවා. ඊළඟට කතා වශයෙන්නේ දැන් අපි දේශනා වශයෙන් බෙදුවා, ශාසන වශයෙන් බෙදුවා, ඊළඟට පිටක තුන බෙදන්න ඕනේ කතා වශයෙන්. කතා වශයෙන් බෙදනවා නම් විනය පිටකය කියලා කියන්නේ සංවරා සංවර කතාව. සූත්‍ර පිටකය කියලා කියන්නේ දිප්ති විනිවේදන කතාව. අභිධර්ම පිටකය කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද කතාව. පැහැදිලිනේ? කතාදිච උච්ඡන්ති. ඔන්න දැන් ආනාදේශනාවක්, විවහාර දේශනාවක්, පරමාර්ථ දේශනාවක් වශයෙන් දේශනා වශයෙන් කොටස් තුන බෙදුවානේ. ඒකේ තේරුමත් කියනවා. එත්තෙහි විනේ පිටක. මෙහිලා විනේ පිටකයේ ආනාරහේන භගවත ආඥා කරන්නම සුදුසු, අනපනවන්නම සුදුසු. භාග්‍යතුන් වහන්සේ විසින් ආනා බාහුල්ලතෝ දේසිතත්ත ආඥා බාහුල්ලත්වයෙන් දෙසපු නිසා විනය පිටකය හඳුන්වනවා මොන දේශනාව විදියටද? ආනා දේශනා කියලා. ආනා දේශනා කියලා පොතක් එහෙමත් තියෙන්නේ. අන්නෝය විනය පිටකයේ ආඥාපනෝපු භාග්‍යතුන් වහන්සේ විසින් දෙසපු නිසා තමයි ආනා දේශනා කියලා කියන්නේ. ඊළඟට සුත්තන්ත පිටකම් බෝහාර කුසලේන ලෝක සම්මුතිය විවහාර කෞශල්‍යත්තේ උසස්ම තැන සිටි භගවත භාග්‍යතුන් වහන්සේ විසින් වෝහාර බාහුල්ලතෝ දේශිතත්ත විවහාර බාහුල්ලත්තේ දේශනා කොට බැවින්, දේශනා කරන ලද බැවින් සූත්‍ර පිටකේ හඳුන්වන මොකක් කියලාද? වෝහාර දේශනා කියලා. විවහාර දේශනා. අභිධම්ම පිටක, අභිධර්ම පිටකය පරමත්ත කුසලේන භගවත පරමාර්ථයන් පිළිබඳ කෞශල්‍යයෙන් යුක්ත වූ, දක්ෂ වූ බුදුරජාණන් වහන්සේ විසින්, භාග්‍යතුන් වහන්සේ විසින් පරමත්ත බාහුල්ලතෝ දේශිතත්ත පරමාර්ථ බාහුල්ලත්වයෙන් දේශනා කරපු නිසා අභිධර්ම පිටකේ හඳුන්වනවා පරමත්ත දේශනා කියලා. දැන් දේශනා කියන මාතෘකාවෙන් බෙදපු විදිය පැහැදිලිද? හරි. ඊළඟට
ඊළඟ මාතෘකාව මොකක්ද? ශාසන වශයෙන්, දේශනා වශයෙන් බෙදලා ඉවරයි. ශාසන වශයෙන් නම් තථා පඨමං යේතේ පචුරාපරාදා සත්ත. පළමුව යම් ඒ අපරාධාදිය කළා වූ සත්ත්වයෝ. ඔය කියන්නේ සුදින්න නැත්තම් අර සෙහිසකාදී භික්ෂුන් වහන්සේලාගෙන. තේ යථාපරාධං එත්ත සාසිතාති. ඒ අපරාධයට අනුශාසනා කළ නිසා යථාපරාධ ශාසන කියලා, අපරාධ බහුල වූ නිසා යථාපරාධ ශාසන, නැත්තම් ඒ අපරාධයන්ට අනුශාසනා කළ නිසා විනය පිටකේ හඳුන්වනවා යථාපරාධ ශාසන. ශාසන කියලා කියන්නේ පණිවිඩයනේ, අනුශාසනානේ. ඒතම් බුද්ධාන ශාසනං කියලා කියන්නේ බුද්ධාන ශාසනංද බුද්ධානුශාසනං. බුද්ධාන ශාසනං වෙන්න ඕනේ. ඒක බුද්ධානං ශාසනං, බුදුවරුන්ගේ ශාසනාවයි. අපිට හැමදේම ඒතම් බුද්ධාන ශාසනං, ඒතම් ධම්මාන ශාසනං, ඒතම් සංඝාන ශාසනං, ඒවත් කියනවා සමහරු. මෙහෙ නෙමෙයි, එහෙම වැරදි. බුද්ධාන වෙන්න ඕනේ. අනුශාසනා කියලා වෙනම පාලි පදයක් තියෙනවා. එහෙම වුණොත් සංදි කැඩෙන්න වෙනවා. බුද්ධා අනුශාසනා කියලා. ඒක බුද්ධා කියන පදයක් කියන්නේ. බුද්ධානම් ශාසනම්. ශාසනම් කියලා කියන්නේ මොකක්ද? අනිවිදේ. නැත්තම් අනුසිද්ධි කියලා කියනවා. අවවාදී කියන අදහස. ඉතින් අපරාධ කළ උන්ට බුදුරජාණන් වහන්සේ අවවාදම් ශාසනා දුන්න නිසා විනය පිටකයේ කියනවා යථාපරාධ ශාසනය. ද්විතීය සූත්‍ර පිටකයේ අනේක අධ්‍යාසය අනුසය චරිය අනුසය චරියාදි මුත්තික සත්තා යථානුලෝමං එත්ත සාති සාසිතාකේ යථානුලෝම ශාසන. නොඑක් ආධ්‍යාසයති ආසය අනුසය චරිතාදී බලලා අනුශාසනා කරපු නිසා සූත්‍ර පිටකයේ කියනවා යථානුලෝම ශාසන කියලා. ඉතින් මේ කාවේ සැහැන් විස්තරයක් කරනවා. තුට්ටක් වුණා ගෙඩියෙන් කියන්නම්. ඔව් ඊළඟ තැනදී කියන්නේ ඒ අයගේ චරිතය ඒවා දිහා බලලා ඉක්මවන නිසා, අනුශාසනා කරන නිසා ඉතින් මේකට කියනවා මේ දින ආසය කියලා කියන්නේ. අනේක අජ්ජාසය කියලා කියවනේ. ඒක කියනවා පජ්ජමානාර සස්සුත උච්චේන සංකාතා මිච්ඡාදික්ටි සච්ඡානලෝමික ඥාන කම්ම මිස්සකත ඥාන සංකාතා සම්මාදික්ටි ආසයෝති උච්ඡන්ති. ඔය තමයි ආසය කියලා කියන්නේ, මිච්ඡාදික්ටි ආදී. ඊට පස්සේ අනුසය කියලා කියන්නේ කාමරාග බවරාග දිට්ටි පටික විචිකිච්ඡා මාන අවිජ්ජා. සප්ත ආසය ආසයක් තියෙනවනේ අභිධර්ම පිටකේ දන්න. ආශ්‍රව චරිය චරියා කියලා කියන්නේ රාග ද්වේෂ බුද්ධි ආදී මේ ද්වේෂ මෝහ මේ චරිත ආදී වශයෙන් මේ සියල්ලම බලලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන නිසා කියනවා සූත්‍ර පිටකේට යථානුලෝක ශාසනය. තතියන් ධම්මපුඤ්ජ මන්තේ ධර්ම කුංජ මාත්‍රේකින් ගොඩකින් අහං මමාති සංඥනෝ සත්තා යතා ධම්මං එත්ත සාසිතාති. මේ ස්වභාව ධර්මය ධර්ම මාත්‍රයක් තියෙන මෙහි සත්‍යෝ මම මගේ හැඟීම ගන්න නිසා ඒක දුරුකරන්න අනුශාසනා කරන නිසා අභිධර්ම පිටකයේදී කියනවා මොකක්ද? යතා ධම්ම සාසනය.
ආත්මතුනේ සාසිතාති කියන්නේ දේශනා කරන
අනුශාසනා කරන ලද බැ කරන ලද්දා උනි යථා ධම්ම සාසිත. සාසිතා කියලා කියන්නේ අනුශාසනා කරන ලද අතීත කිතක පද. හරි නේද? දැන් ඔන්න ගාථාවේ දේශනා කොටස ඉවරයි, සාසන කොටස ඉවරයි. ඊළඟට බෙදන්න ඕනේ කතා. කතා කියන්නේ සාසන ඒක දෙක, ඊළඟට කතා. කතා වශයෙන් බෙදනවා නම් තථා පඨම විනය පිටකයේ අජ්ජාචාර පටිපක්ක භූතෝ වැරදි වලට ප්‍රතිපක්ෂ භූතෝ සංවරා සංවර එත්ත කතිතෝ සංවර සහ අසංවර බව මෙහි කතා කරන ලද නිසා විනය පිටකයේ හඳුන්වනවා මොකක් කියලාද? සංවරා සංවර කතා.
පැහැදිලි නේද? සංවරා සංවර කතා. ඊළඟට සූත්‍ර පිටකේ ဒුතියං ද්වාසට්ටි දිට්ටි පටිපක්ඛමෝත දෙසටක් මිත්‍යා දෘෂ්ටියට ප්‍රතිපක්ෂ භූත දිට්ටි විනිවේටන දෘෂ්ටි දිහන නිසා එත්ත කතිතාදී මෙහිලා දහම් කතා කළ නිසා සූත්‍ර පිටකේ හඳුන්වනවා මොකක් කියලාද? දිට්ටි විනිවේටන කතා. තතියක් රාගාදී පටිපක්ඛ භූතෝ තුන්වෙනුව රාගාදියට ප්‍රතිපක්ෂ භූත වූ නාම රූප පරිච්ඡේදු නාම රූපයන්ගේ පිරිසිදීම එත්ත කතිතෝති මෙහිලා කතා කරන ලද බැවින් නාම රූප පරිච්ඡේද කතාව කියලා හඳුන්වනවා මොකක්ද? අභිධර්ම පිටකේ. පැහැදිලි නේ? දේශනා වශයෙන් තුනකට බෙදුවා, ශාසන වශයෙන් තුනකට බෙදුවා, කතා වශයෙන් තුනකට බෙදුවා. හරි නේ? ඊළඟට තීසු පිච ඒතේසු තිස්සෝ සික්කා ශික්ෂාවන් තුනයි, තීනි පහනාන් ප්‍රහාණ තුනයි, චතුබ්බිධෝච ගම්භීර භාවෝ ගම්භීර බව සිව්වැදෑරු ලෙස දත යුතුයි. ඒකයි භාවංච පරිදීපේ කියලා කියන්නේ. විනය පිටකයේ විශේෂයෙන් ශික්ෂා වශයෙන් කොටස් තුනට බෙදද්දී විනය පිටකයේ මොන ශික්ෂාවද? අදි සීල ශික්ෂා. සූත්‍රාන්ත පිටකය අධිචිත්ත සික්ඛා. අභිධර්ම පිටකය අධිපඤ්ඤා සික්ඛා. පැහැදිලිද? අධිසීල, අධිචිත්ත, අධිසික්ඛාඥා වශයෙන් ශික්ෂා වශයෙන් කොටස් තුනයි. දැන් දේශනා වශයෙන් කතා කරා, ශාසන වශයෙන් කතා කරා, කතා වශයෙන් කතා කළා, සික්ඛා වශයෙන් කතා කළා. ඊළඟ මාතෘකාව තමයි පහාන වශයෙන්. පහාන වශයෙන් නම් විනය පිටකයේ වීතික්කමං පහාන කිලේසානං වීතික්කම ප්‍රතිපක්කත්තා සීලස්ස. සීලයෙන් කෙලෙස් වියතික්‍රමණය ප්‍රතිපක්ෂ නිසා වියතික්‍රමණ ප්‍රහාණය තමයි විනය පිටකේ. සුත්තන්ත පිටකයේ පරියුට්ඨාන පහාන පරියුට්ඨාන ප්‍රතිපක්කත්තා සමාධිස්ස. සමාධියෙන් පරියුට්ඨාන ප්‍රතිපක්ෂ බැවින් සූත්‍ර පිටකයේ හඳුන්වනවා පරියුට්ඨාන ප්‍රහාණය කියලා. හැබැයි අභිධම්ම පිටකේ අනුසය ප්‍රහාණ අනුසය ප්‍රතිපක්කත්තා පක්කත්තා පඤ්ඤාය ප්‍රඥාවෙන් අනුසය වශයෙන්ම අනුසය ඇති කෙලෙස් සඳහා ප්‍රතිපක්ෂ බැවින් අභිධර්ම පිටකේ හඳුන්වනවා ප්‍රහාණ වශයෙන් නම් අනුසය ප්‍රහාණ කියලා. පැහැදිලිනේ? ඉතින් මේකයි ඉගෙන ගත්තේ නැතත් ඉතින් අනිවාර්යෙන් මේ කියන ප්‍රහාණ තුන සිද්ධ වෙන්නයි. අභිධර්ම පිටකයට අනුව තමයි අනුසය ප්‍රහාණය සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද? පරිඋත්තාන ප්‍රහාණය සිද්ධ වෙන්නේ සූත්‍ර පිටකේ. ඒ වගේම නීතික්‍රම ප්‍රහාණය සිද්ධ වෙන්නේ විනය පිටකේ. සීල සමාධි ප්‍රඥා. ඊළඟට පඨමේච තදංග ප්‍රහාණ විනය පිටකයෙන් තදංග ප්‍රහාණය සූත්‍ර පිටකයෙන් විස්කම්බන ප්‍රහාණය අභිධර්ම පිටකයෙන් මොකද වෙන්නේ? සමුච්ඡේද ප්‍රහාණය. පඨමේච විනය පිටකයෙන් දුච්චරිත සංකිලේසස්ස ප්‍රහාණ දුච්චරිත කෙලෙස් ප්‍රහාණය. ඉතරේසු තණ්හා දිට්ඨි සංකිලේසාන තෘෂ්ණාව දෘෂ්ටිය. තෘෂ්ණාව දුරන සූත්‍ර පිටකයෙන්, දිට්ඨිය අභිධර්ම පිටකයෙන්. ඒක මේකස්මින් චෙත්ත චතුබ්බිදෝපේ ධම්මත්ත දේශනා පටිවිද ගම්භීර භාවෝ වේතම්. මේ සිව්වැදෑරුම ධම්ම අත්ත දේශනා පටිවිද කියන මේ ගම්භීර භාවය දත යුතුයි කියලා කියනවා. හරි නේද? එමුනම් අපි ඊළඟ ටික ආපහු ටිකක් ඉගෙන මේ වගේ කොටස් ටිකක් විවේකයක් අරගෙන මොනේ කියන්නේ අසුතුන්හස මුල් අවස්ථාවේදී ඇත්තටම ශික්ෂාපද කැඩීම. නමුත් දැන් නැවත නැවත නොවීම තමයි පරිඋත්ථානි ප්‍රතිපක්ෂ පැත්තනේ කියන්නේ. පරිඋත්ථානි කියන්නේ ආය ආය වෙනවා නම් නැගී නැවතිලා නැහැ. සීල් රකින්න තාක් මොකද වෙන්නේ? විතික්‍රමණයක් වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ සීලේ කැඩුණා කියලා කියන්නේ විතික්‍රමණේ වෙලා. හැබැයි සමාධිය නිසා මොකද වෙන්නේ? ඒක ආපහු නොනැගිටින්න කටයුතු හැදෙනවා. ඒක සූත්‍රාන්ත පිටකේ කරුණු දෙක පරිඋත්තර. තව ওই පද විස්තර කරන ඒවා ඉස්සරහට කතා කරන්න පුළුවන් නේ. තමයි අනුවත්තන්ත. අනුසේ වශයෙන් චිත්තසංතානේ පවතින කෙලේසා කාරණලාභේ. කෙලේසෝ හේතුවක් ලැබුණහම ඇතුලේ තියෙන කෙලෙස් වලට හේතුවක් ලැබුණාම පරිඋත්ථිතාපි. නැගිට්ටත් සීල බෙහෙත වශයෙන් වීතික්කමිතු නලබන්තිති වීතික්කම පටිපක්කත්තා සීලස්. පරිඋත්ථාන ප්‍රහාණන්ති ඕකාස දාන වශයෙන් කෙලේසානම් චිත්තේ කුසලප්පවත්තින් පරියාදිතා උත්තානම් පරිඋත්ථාන. තස්ස පහාණං චිත්තසංතානේසු උප්පත්ති වශයෙන්. ඒ කියන්නේ කෙලෙස් වලට ඉඳ දීම තමයි. ඒ නිසා කෙලෙස් නැගිටිනවා. ඒකට පරිඋත්ථානෙ කියලා කියනවා. අවිස්තර කියන එක බලන්න. ආලෝකීයනිය තමස්ස. දැන් තදංගයි වික්කම්බන උච්චේ ප්‍රහාණේ කියනවා. දීපාලෝකීයනිය තමස්ස. පහණෙන් අඳුර. තම කියලා කියන අඳුරනේ. අඳුර දානාදී පුණ්‍යක්‍රිය වත්තුගතේන තේන තේන කුසලංගේ. දන් දීමාදී පුණ්‍යක්‍රියාවලින් ඒ ඒ කුසලේ තස්ස තස්ස අකුසල රංගස්ස පහාණ. අකුසල් දුරු වෙනකොට ඒකට කියනවා සදංග ප්‍රහාණ කියලා. පහාණක් වත්තු කරද්දී අඳුර නැති වෙනවනේ. ඒ වගේ පින් කරද්දී. ඉදපන තේන තේන සුසීල්‍යංගේ. මෙහිලා විනේ පිටකේ ඒ ඒ සිල් අංගවලින් දුසීල්‍යංගස්ස පහාණ. දුසීල් බව දුරු වෙන නිසා තදංග ප්‍රහාණං කියලා කියනවා. වික්කම්බන සමුච්ඡේද ප්‍රහාණ කියලා කියන්නේ උපචාර අප්පනා බෙහෙතේ සමාධියෙන් උපචාර සමාධියත් අර්පණා සමාධියත් නිසා පවත්ති නිවාරණේන ඝටප්පහාරේනේව ජලතලේ සේවාලස්ස තේසං තේසං නිව නීවරණානං ධම්මාණ. මේ දෙන්නේ දැන් සෙවල් දින වතුරකට කලයක් දාලා මෙහෙම අර කල මේව කරන කොට අර සෙවල ටික ඈත් වෙනවනේ. වතුර පිරිසිදු වෙනවනේ. අන්න ඒ වගේ මොකද කරන්නේ? සමාධිය නිසා උපචාර අර්පණා බෙහෙදේ කෙලෙස් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙයි. හැබැයි චතුන්නං අරිය මග්ගානං භාවිතත්ත සිව් ආරි මාර්ගය භාවිතා කරන ලද බැරි තන්තම් මග්ගවතෝ සන්තානේ සමුදය පක්කිකස්ස කෙලෙස ගණස්ස අත්‍යන්තං අප්පවත්ති සංකාත සමුච්ඡේද වශයෙන් ප්‍රහාණ. අත්‍යන්තේම ඒකාන්තේම නොපැවතීම් සංඛ්‍යාත සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා නම් ආර්ය මාර්ගයේ ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණ. ඒතර මේ ප්‍රහාණයට යන්න මොන පිටකේද අවශ්‍ය? අභිධර්ම. මේ ධර්ම වශයෙන් නම් එකයි. මේ ධම්ම විනය කියලා විදුවේති. සූත්‍රයේ අභිධර්මයේ කියලා දෙකක් නැහැ. අර ඉතින් පැහැදිලි කොටස් බෙදා ගන්න ඕන නිසා තමයි ඔය කොටස් දෙක හරියට බෙදා. හරිනේ.
සම්පත්තිගෙන කරුණාමයක් කොතනින් හදින් දෙනවා. විනෝදිතකල ආනන්ද දේශන. සූත්‍ර පිටකල දොරහාර දේශන. බුදයන් පිටකල පරමර්ථ දේශන. විනෝදිතකල යථාපරාධ ශාසන. සූත්‍ර පිටකල යථාන ලෝම ශාසන. ಅಭಿದಾನಿಕ
ප්‍රශ්නෝත්තර ක්‍රමයක තමයි මේ කියන්නේ.
ඒක තව එකක් තියෙනවා.
දේශනා පටිවේද ධර්ම වශයෙන් අර්ථ වශයෙන් දේශනා වශයෙන් පටිවේද වශයෙන් ගම්භීර බව කොටස් හතරයි. ධම්මෝති පාලි කියලා කියනවා පෙළ වශයෙන්. අත්තෝති තස්සාලේව අත්තෝ එහි අර්ථේ බොහෝ දුරට අටකතාව. දේශනාති තස්සා මනසා වවත්තාපිතාය පාලියා දේශනා. උන්වහන්සේගේ මනසින් ව්‍යවස්ථාපනය කරපු පාලි දේශනාව. පටිවේද කියලා කියන්නේ පාලියා පාලි අත්තස්සච යථා භූත අවබෝධ. පෙළත් පෙළේ අර්ථයත් දැන් පොතිබඩ වැඩන්නේ නැනේ. යථා භූත අවබෝධයේ තියෙන්නේ. අන්න ඒකට තමයි ප්‍රතිවේදය කියලා කියන්නේ. ගම්භීර වශයෙන් කොටස් හතරක්. ධර්ම, අර්ථ, දේශනා, ප්‍රතිවේද වශයෙන්. තීසු පිච්ච ඒතේසු ඒතේ ධම්මත්ත දේශනා පටිවේදා යස්මා සසාදී හිරිය මහා සමුද්දෝ මන්දබුද්ධි දුක්ඛෝක අලබ්බනීය පතිට්ඨාච. මේ කියනකින් දැන් මේ කලින් කිව්ව ධම්ම අත්ත දේශනා කියන මේ තුන හරියට නිකන් මන්දබුද්ධිකයි නා. මන්දබුද්ධික කියන්නේ අපි මේ සාමාන්‍ය සමාජයේ ඉන්න මන්දබුද්ධිකම නෙවෙයි. අතපය හැදලා තිබ්බත් බුද්ධිය නැත්තම් මේ ධර්ම වශයෙන් කියන්නේ පෙළ වශයෙන් ත්‍රිපිටකයේ ආදී පෙළ වශයෙන් අර්ථ කියන්න ගත්තාම නැත්තම් දේශනා වශයෙන් ගත්තොත් කොයි වගේ කියලා කියන්නේ බුද්ධිය මදි නා. සසාදීහිය මහා සමුද්ද මහා මොහොතට හාවෙන් ගන්නවා වගේ කියලා කියනවා. හාව ලේසි නැන්නේ මොහොතයි හාවයි ගත්තොත් ඒකෙන් නිකට වෙන ලේසි වැඩක් නෙවෙයිනේ. අන්න ඒ වගේ කියලා තමයි දැන් ඉතින් බුද්ධිය නැත්තම් අලප්පණීය පතිට්ඨාච පිහිටක් ඉතින් නලබෙනවා. තස්මා ගම්භීර. ඒ නිසා ඉතින් මේක ගම්භීරයි කියලා කියන්නේ. ඒවන් ඒක මේකස්කින් එත්ත චතුද්විතෝපි ගම්භීර භාව වේතව. මේ විදිහට ගම්භීර බව එක් අර්ථයකින් අර්ථය දැනගන්න කියලා කියනවා. ලේසි වැඩක් නෙමෙයි මේ පාළිය වුණා කිසිම මෙනේ පිටියක් අටකතා සහිත වෙන්නේ පරිවාරය දක්වා ඉවර කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් මෙහෙම වගකීමක් ගන්නත් දැන් ගුරුවරෙන්ට උනා. මොකද නිකාම ඇවිල්ලා මේ සාමාන්‍ය පොතක් කියනවා වගේ කියන්න බෑ ඉතින්. සෑහෙන මහන්සියලා මේ වර්ථ බලාගෙන ඉන්නා ගුරුවරුලා ඉගෙනගෙන සාකච්ඡා කරලා එහෙම තමයි ඉතින් කරා. ඒ නිසා තමයි පරියප්ති සමාධි අතාරින්නේ. මේක කරන්න අමාරු නිසා. කොහොම නමුත් ඉතින් එහෙම ගම්භීර බවක් මේක තියෙනවා. මේක සරලව සෑහෙන ඉතින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙතන ඔය තව මේ වැදගත් පොඩි නිරුක්ති ටිකක් එහෙම තියෙනවා. මේ පාලි කියන වචනේ අර්ථය ඒව හොඳට මතක තියාගන්න ඕනේ. පාලි කියලා කියන්නේ මෙන්න මේ අර්ථය. එකක් දෙකක් කියන්නම් මෙන්න මේක මතක තියාගන්න. ප්‍රකටානම් උක්කටානම් ප්‍රකට කියන්නේ උතුම් කියන අර්ථය උත්කෘෂ්ට වූ සීලාදී අත්තානම් බෝධනතෝ සීල් ආදී අර්ථයන් අවබෝධ කරන වශයෙන් ස්වභාව නිරුක්ති භාවතෝ ස්වභාව නිරුක්ති භාවේ බුද්ධාදීහි භාසිතත්තාච බුද්ධාදී උතුමන් වහන්සේලා දේශනා කරන ලද බැවින්ද ප්‍රකටානම් වචනපබන්දානම් ආලීති පාලි අන්න පාලි කියන්නේ තෙල තෙල කියලා කියන්නේ අපි
ආලී කියන්නේ
පෙලයි පෙලයි කියන්නේ තේලි කියන්නේ ආලී කියලා කියන්නේ පරියත්ති ධම්ම හරිනේ මේ ප්‍රකටානම් වචන ප්‍රබන්ධානම් ආලීති පාලි පාලි කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් නේද? පාලි භාෂාවට කියනවා පෙළ කියන අර්ථයෙන් උත් කියන පිටකේ. මෙන්න මේකම කියනවා නේ ටීකාවේ තේ අර්ථයම කියනවා. මේකෙදී දුක්ඛෝ ගාහ කියලා කියන්නේ ඒක ඇති. දුකසේ නමයිදී මේක කරන්න වෙන්නේ. සසාදී මහා සමුද්‍රෝ කියලා කියන්නේ. නෝන තිබ්බත් ලේසි නෑ නේද? කොන්දේ අමාරු, කකුල් අමාරු, රස්නේ, දැස්ස, අවුල් පිටින් නෑනුම් බැරි. මේ වුවකෝ දෙකේ ඉගෙන ගන්න වෙන්නේ. නැත්නම් කරන්න බෑ. කොයි වසන්නේ
නැහැ
ලබු කාලේ නැති නවුරු දෙකක් තුනක් වගේ ටිකක් කැපකිරීමක් කරොත් ඉතින් ලබු ලාභයක් විඳින ඊට පස්සේ තව ණයකරණයක් කියන ධම්මෝති හේතු වුත්තං හේතුව කියන අර්ථයෙන් ධම්ම ඇයි ධම්ම අත්ථ දේශනා පටිවේද වශයෙන් ගම්බීරයි කියලා කිව්වේ මේ දේශනාව? ඒතර හේතුම් විඥානං ධම්මපටි සම්පදා इति යනාදි වශයෙන් අත්ථෝති හේතුඵල ධම්ම කියලා කියන හේතුවට අත්ථ කියලා කියන හේතුවෙන් හටගන්න ඵලයට උත්තං හේතං හේතුඵලේ ඥානං අත්ථපටි සම්පදා අත්ථපටි සම්පදාව හේතුඵල ඥානය වශයෙන් සලකමු. දේශනාති පඤ්ඤක්ති ප්‍රඥක්ති යථා ධම්මං ධම්මාබිලාපෝ අදිප්පාද අබිලාපේ කියන දේ පටිවිදිය වේදෝති අபிසමය. ඒ කියන්නේ සාක්ෂාත් කරන දේ සෝච ලෝකීය ලෝකุตතර විශේෂෝ අසම්මෝහතෝච ලෝකීය ලෞකික ලෝකෝත්තර විෂයන් වල නමුලාව අත්තානුරූපං ධම්මේසු අර්ථානුරූප ධර්මේහි අර්ථානුරූප අත්තේසු ධර්මානුරූප පඤ්ඤත්තේනි ප්‍රඥාප්ති අතානුරූප අවබෝධ කරනවා. මේ ටීකා ලස්සන දේශනාවක් කරනවානේ මේ භාගතුන් වහන්සේලා මේ සම්මුතිය මිදිලමකින් දේශනාවක් කරන්නේ නැහැ. සම්මුති ලෝකයක් එක්ක ඉඳගෙන තමයි මේ දේශනාවන් ගෙනියන්නේ කියලා. ඉදානි යස්මා ඒතේසු පිටකේසු යන්යන් ධම්මජාතං වා අත්තජාතං වා. ඒ පිටකයන්දී යම් ඒ ධර්මයෙන් හටගත් දේ හෝ අර්ථයෙන් හටගත් දේ හෝ යච්ච අයන් යථා යථා ඥාපේතත්වෝ අත්තෝ යම් යම්සේ ඒ දතේතු අර්ථ වෙනවද සෝතුන ඥානස්ස අභිමුඛෝ හෝති. අහන අයගේ නුවණට අභිමුඛ වෙනවා. තථා තථා සදත්ත ජෝතිකා දේශන ඒ වශයෙන් ඒ අර්ථය දක්වමින් දේශනාව යෝචිත්ත අවිපරීත අවබෝධ සංකාතෝ ප්‍රතිවේදෝ විපරීත නැති අවබෝධ සංඛ්‍යාත ප්‍රතිවේදයක් වේද සබ්බමේතං අනුපචිත කුසල සම්භාරේ දුප්පන්නේ පින් නැත්තම් කුසල් රැස් කරගෙන නැත්තම් පුණ්‍ය සම්භාර නැත්තම් දුප්පන්නේ සසාදීහි විය මහා සමුද්‍රෝ දුක්ඛෝගා. හරියට හාවෙත් මහමුහුදට අතහැරියා වගේ මේ දේශනාවට බැසගත්තු අලබ්බණීය පටිච්චං
පිහිට ගන්න බැරුව යනවා කියලා කියනවා. තස්මා ගම්බීර. ඒ නිසා තමයි මේ පිටකතරේට තව බෙදීමක් කළේ ගම්බීර වශයෙන් බෙදෙනවා කියලා. ඒවම් පි ඒක මේකස්මින් එත් චතුප්පිදෝපි ගම්බීර භාවෝ වේන්තම්. මෙසේ මේ කියන සිව්වැදෑරුම් ගම්බීර බවත් දත යුතුයි කියලා කියනවා. පැහැදිලිනි. දත දේශනා සාසන කතා සික්කා පහාන ගම්බීර. ඔන්න ඔය ටික දැන් අපි කතා කළා. එත්තාවතාච දේශනා සාසන කතා වේදන්තේසු යතාරහං සික්කා පහාන ගම්බීර භාවංච පරිදීපේ ඉති අයං ගාථා උත්තත්තාව. ඔන්න දැන් තමයි ගාථාවේ අර්ථ කියලා ඉවරුනේ. තේරුණා නේද? ඊට පස්සේ දෙවෙනි ගාථාව තියෙනවානේ. ඒකි කොහොමද? දැන් මුල් ගාථාවේ කොටස් කීයක්ද? එතකොට අපි ප්‍රධාන වශයෙන් මාතෘකා කතා කළේ දේශනා සාසන කතා සික්කා පහාන ගම්බීර වශයෙන් හයනේ. මාතෘකා හය. ඊළඟට පරියත්ති භේදං සම්පත්තිං විපත්තිං චාපි යං යහින් පාපුනාති යතා භික්ඛු තම්පි සබ්බං විභාවේ. උදාහරණ විතරක් නෙවෙයි භික්ෂුව මේ ටික දීපණය කරන්න ඕනේ කියලා කියනවා. ඒ මොනවාද? පරියප්ති වශයෙන්, භේද වශයෙන්, ඊළඟට සම්පත්ති වශයෙන්, විපත්ති වශයෙන්. එතකොට ඔක්කොම කියනවා පරියප්ති බෙදාගෙන එකක් නේ. 6යි 3යි 9යි. කොටස් 9කට බෙදලා. පැහැදිලිද? හරි. ඔන්න දැන් ලස්සන කතාවක් කියනවා. ඉතින් පරියප්ති කොහොමද කියන එක අපි එකක් කියමු පාළියේ. මේ විගණන හොඳට ඉතින් දැනගන්න ඕනේ. ඒකයි අර විනී නිදාන ඉගෙන ගන්න එකේ වටිනාකම. දැන් කියනවා අපි ඉගෙන ගන්නේ මොන අර්ථයෙන්ද ඉගෙන ගත්තේ කියලා. අලගත්ත පරියාය කියන එක ගැන සෑහෙන්න විස්තර කරලා. හරි. කවුද?
ඉති එත්තපන තීසු පිටකේසු ත්‍රිවිධෝ පරියත්ති බෙහෙදෝ දට්ටබ්බෝ තිස්සෝ හි පරියත්තියෝ. අලගත් දූපමා නිස්සරණත්තා, අලගත් දූපමා නිස්සරණත්තා භණ්ඩාගාරික පරියත්තිති තත් දුක්ඛිතා උපහාරම්බාති උපාරම්බාදි හේතු පරියා පුතා අලගත් දූපමා යන් සන්දහා යොත්තං සේයතාපි භික්කවේ පුරිසෝ අලගත් දත්තිකෝ අලගත් දත් ගවේසි අලගත්ත පරියේසනං චරමානෝ සෝ පරි පසේය පස්සේය මහන්තං අලගත්තං තමේ නම් භෝගේවා නකුට්ටේ නංගුටේවා ගන්නේය. තස්සසෝ අලගද්දෝ පටිපරි වත්තිත්වා හතේවා බහායවා බහායවා අඤ්ඤතරස්මින් වා අංගපච්ඡංගේ දස්සේය. සෝ තතෝ නිධානං මරණං වා නිග්ගජ්ජේය. මරණ මත්තං වා දුක්ඛං තං කිස හේතු දුක්ඛිතාත්තා භික්ඛවේ අලගත් දස්ස ඒවමේව කෝ භික්ඛවේ ඉදේ කච්චේ මෝඝ පොරිසා ධම්මං පරියාපුනන්ති සුත්තං පේයාරං වේදල්ලං තේ තං ධම්මං පරියාපුනිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්තන්න උපපරික්ඛන්ති තේසං තේ ධම්මා පඤ්ඤාය අත්තං අනුපරික්ඛන්තං අනුපපරික්ඛතං න නිච්ඡානං ඛමන්ති තේ උපාරම්භානි සංසාච්ඡේව ධම්මං පරියාපුනන්ති ඉති වාදප් වාදා ප්‍රමුඛානි සංසාච යස්ස චත්තාය වත්තා චත්තාය ධම්මං පරියාපුනන්ති තං චස්ස අත්තං නානුහොන්ති නානුහොන්ති තේ සංඛේ ධම්මා දුක්ඛ හීතා දීගරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති තං කිස්ස හේතු දුක්ඛහිතත්තා භික්ඛවේ ධම්මානං ඉති යාපන දුක්ඛහිතා සීලakkhandhaදී පාරිපූරින් ඒව ආඛංගමානේන පරියාපුතාන උපහාරම්භාදී හේතු අයන් නිස්සරණත්තෝ නිස්සරණත්තා
මේ විදිහට ගෙන අපි ටිකක් කතා කරමු නැත්නම් මුල් කොටස් ටික අමතක වෙනවනේ නේද ඉතල බලන්නකො අපි කොච්චර දුකින් ඉඳලාද කියලා ඒ වචනින් වචනින් සාම පරිවර්තනය කරනවා ඔව් ඉතින් ඉස්සෙල්ලා චේවිත් කියනවා ඊට පස්සේ ආය වාක්‍ය කියනවා ආය වචනින් වචනින් පරිවර්තනය කරනවා එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දවසකින් පිටු භාගයක් වගේ තමයි ඉඳලා ඉන්නේ ඒ නිසා තමයි ඔය අවුරුදු හතරක් ඉතිරියන්නේ ඒකෙන් තමයි අර පාළි හැදෙන්නේ සම මේ ඉක්මනට දැන් කියන්න පුළුවන් ඉන්නේ කියවල රුපි මුල් කාලේදී අමාරුයි ඉති මරාගෙන රෑ 12 1යි සම්බන්ධ වැඩ ඉවරයි දැන් ලොකු සංසලකට යද්දී ලොකු සංසය මේ සමහර වෙලාවටදී පටලන වලට කැමති නැහැ දැන් අවුරුදු ගානක් ගන්නලා මේ පටලන වලදී කියනවා ඒතකොටදී කකුල් වේවුනවා මේ අනිත් දවසේ හොඳට බලාගෙන ඉන්නවා සමහර වෙලාවට ලොකු සංසයේ පන්තියේදී මේ වැඩි දෙක දෙලක් නැහැ ඔක්කොම ටික බලාගෙන යන්න ඕනේ සංසය වලට කියන කෙනා තමයි පරිවර්තන කරන්නේ ඒ නිසා ඔක්කොම බලාගෙන ඉන්න එහෙම හැර හැදිච්ච නිසා තමයි මේ පරිවර්තන අපි හුරු වුනේ හරි ඊට පස්සේ ඊළඟට කියනවා පරියප්ති වශයෙන් බෙදීම කොහොමද අට කතාවේ කියනවා එත්තපන තීසු පිටකේසු ත්‍රිවිධෝ පරියප්ති බෙදේ පරියප්ති බෙදේ කොටස් තුනකට දැනගන්න කියලා කියනවා මොනවද තිස්සෝහි පරියප්තියෝ පරියප්ති කියලා කියන්නේ හැදෑරීමනේ හැදෑරීම කොටස් තුනයි ඔන්න කැමති දේක් තෝරගන්න පුළුවන් හැබැයි ඒකේ අනිත් ඒවා තියෙන තෝරගන්න එපා කොහොමද අලගද්දුම්පම එක ඉගෙන ගැනීමක් තමයි අලගද්දුම්පම පරියාය අලගද්දුම්පම පරියප්ති ඒක අපි ඉස්සරහට කියනවා මේ අලගද්දුම්පම පරියප්තිය කියලා කියන්නේ කොයි වගේ එකක්ද කියලා ඊළඟට ත්‍රිපිටකය ඉගෙන ගන්න ක්‍රමයෙන් තමයි නිස්සරණ අත්තහ මොකක්ද නිස්සරණ අත්තහ ඊළඟ එක තමයි භණ්ඩාගාරික පරියප්ති භණ්ඩාගාරිකත්වයේ පිණිස පරියප්තිය හැදෑරීම ඔන්න පළවෙනි එක දැන් ආයේ විස්තර කරන මොකක්ද අලගද්දූපම පරියප්ති අලගද්දූපම පරියප්ති තත්තය දුක්ඛිතා උපාරම්භාදී හේතු පරියාපුට අයං අලගද්දූපම නොමනා කොට ත්‍රිපිටක අර්ථගෙන උපාරම්භ ආදී හේතු වශයෙන් පිරුවහනේ නැත්තම් පරියාපුණනේ අලගද්දූපම පරියාය කියලා කියන ත්‍රිපිටකයේ හදාරනවා නම් අන්නයට ගැරහීම් ආදී හේතු කොට උපාරම්භ කියලා කියන්නේ ඒකයි අන්න ඇයට ගරහන්න වාද විවාද කරන්න තමන් උසස් කොට දක්වන්න අනිත් අය යටකරන්න ඒ විදිහට ත්‍රිපිටකය ඉගෙන ගන්නවා නම් ඒකට කියනවා මොකද්ද මොන පරියාය පරියප්තිය කියලාද අලගද්දූපම පරියප්තිය කියලා හොඳට මතක තියා ගන්න. ඒවත් එක්කම තමයි සම්මත. ආදිපදයක් තියෙන උපාරම්භාදි කියලා ඒ ආදිපදයෙන් ඔක්කොම ටික අතුලක් වෙනවා. ඔතන අලගද්ද කියලා කියන්නේ මොකක්ද?
සර්පයන්.
අලගද්ද කියලා කියන්නේ ලියන්තියන්න අලගද්දෝති චෙත්ත ආසිවිසෝ උච්චති. දැන් ඔයා පල්ලක ආසිවිසෝ ආසිවිස කියන්නේ
කවුද?
ගදෝති විසස්ස නාමං. ගද කියලා කියන්නේ විසට කියන පාලි පදයක්. තංච තස්ස අලං පරිපුන්නං අත්ති. විස හොඳට පිරීලා තියෙන හින්දා කියනවලු අලගද්ද කියලා. තස්මා අලං පරියත්තෝ පරිපුන්නෝ ගදෝ අස්සාති අලගද්දෝ කියනවා. මෙතන සන්නසර මේ වැරදි ක්‍රම සඳහා අදාළම කියන එක අර දැන් සර්පයාගේ විස තියෙනවානේ. අන්නේ වගේ. ඊට පස්සේ උදාහරණෙ දෙන්නේ සර්පයා අල්ලනකොට කොහොමද අල්ලන්නේ කියලා. අනිත් පැත්තට දෂ්ට කරනවානේ. මේ හරියට ඇල්ලුවේ නැත්තම්. අන්නේ වගේ. දැන් ත්‍රිපිටකයත් හරියට අල්ලගත්තේ නැත්තම් අරගත්තු පරියය තමයි. හරි නේද? අලගද්ද කියන්නේ උඩ සර්පයාට කියන නම පාණි. අලගද්ද උපමාව. ඉතින් මේක මේ උපමාව. මේකෙන් ජීවිත හරණ සමත්තෝවා විස සංකාතෝ ගදෝ අස්සාති අලංගලු. ජීවිතේ නැති කරන්න පුළුවන් විස තියෙන නිසා මහොට කියනවා අලං ගදෝ කියලා. ඒක තමයි අලගද්ද කියලා සර්පයාව හඳුන්වන්නේ. හරි. ඊට පස්සේ කියනවා මේකෙන් කියනවා සේයතාපි බික්කවේ පුරිසෝ මහන්නි යම්සේ පුරුෂේ අලගද්දත්තිකෝ. සර්පයෙක්ගෙන් වැඩක් තියෙන පුරුෂේ මොකක් හරි දෙයකට කියලා හිතන්නකො සර්පයාව ඕනේ නටවල සල්ලි ටිකක් හරි හොයාගන්න කියලා හිතන්නකො. ඉතින් මොකට කරන්නේ මේ මිනිස්සයා අලගද්ද ගවේසි සර්පේක ගවේෂණය කරනවා තැන් තැන් වල හොයනවා කියලා. අලගද්ද පරිහේසණං චරමාණං. සර්පේක හොයමින් හැසිරෙනකොට සෝපස්සේය. මේ මනුස්සය දකින්නවලු මහන්තං අලගද්දා. හොඳ සර්පේ තඩි සර්පේ දකින්නවා. තමේනම් භෝගීවා නම්ුට්ටේවා ගන්නෙ. ආන්වර සර්පය දැකලා මොකද කරන්නේ මේ සර්පයාගේ එක්කෝ කඳෙන් අල්ලනවා. භෝග කියලා කියන්නේ කඳ. එහෙම නැත්නම් නම්ුට්ට කියන පාළි නඩුට නැට්ටෙන් අල්ල ගන්නවලු. තස්සසෝ අලගද්දෝ ඔහුට මේ අලගද්දය. ඒ කියන්නේ සර්පයා මොකද කරන්නේ පටිපරිවර්තිත. නැට්ටෙන් හරි මඳෙන් හරි අල්ල ගත්තම අනිත් පැත්ත හැදලා මොකද කරන්නේ? හත්ේවා බාහායවා අඤ්‍යතරස්මින්වා. අතට හරි බාහුවට හරි නැත්තම් ඉතින් වෙන කොහෙට හරි අංගපච්ඡංගයේ දන්සෙය අංගපසකදී මූ දෂ්ට කරනවනේ නැට්ටෙන් කඳෙන් අල්ලගත්තහම. සෝ අර සර්පයා හොයන වෙලෙන්නේ මිනිස්සයා තතෝ නිදාන. ඒ හේතු කොටගෙන සර්පයා නඟුටෙන් හරි කඳෙන් අල්ලගත්ත නිසා මරණං වා නිගච්ඡේ. අලංගදෝති කියලා නේ කිව්වේ. මහා දරුණු විස තියෙන නිසානේ අලගද්ද කියලාම කිව්වේ. ඒ නිසා මොකද වෙන්නේ? දෂ්ට කළොත් එක්ක මැරෙනවා. මරණ මත්තං වා දුක්ඛ. එහෙම නැත්තම් මරණ මාත්‍ර දුකකටපත් වෙනවා. තං කිස්ස හේතු. ඇයි ඒ? මොකද හේතුව කියලා අහනවා. දුක්ඛ හිතත්ත. මන් නොමනා කොට සර්පයව අල්ලපු නිසා. අර සර්පයල්ලන කූරක් තියනා නේද? ඒකත් දෙල්ලට හින කළා කොහොමනේ සර්පය වල්ලන්නේ දැකලා දිනවනේ. බික්කවේ අලගත්ස්ස ඒව මේවකෝ බික්කවේ ඉදේකච්චේ මෝගපුරිස. ඔන්න බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා මෝගපුරුෂයෝ හිස් පුරුෂයෝ ධම්මං පරියාපුනන්ති. ඔය විදිහටම සර්පය අල්ල ගන්නවා වගේ ධර්මය හදාගන්නවලු මේ සර්ප උපමාවට හා සමාන. සුත්තම් බෙරියාලම් වේදන්තං. අරගෙන අවාංග ශාස්ත්‍ර ශාසනයෙම මොකද කරන්නේ? අලගද්ද පරියාප්තිය හදාරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? Tamanṭama වෙනසෙන්න වෙනවා. තේතං ධම්මං පරියාපනිත්වා. ඒ ධර්මයේ හදාරා තේසං ධම්මානං පඤ්ඤාය. ඒ ධර්මයන්ගේ ධර්මයන් ප්‍රඥාවෙන් අත්තං න උපපරික්කං. අර්ථය නුවණින් හොයන්නේ නෙවෙයි. තේසං තේ ධම්මා පඤ්ඤාය අත්තං අනුපපරික්කතං. නුවණින් මේ ධර්මයේ අර්ථ සලකන්නේ නැති නිසා අනුපපරික්කං තානං කියලා අර්ථ ගන්න කියනවා. පරීක්ෂා නොකරන්නුන්ට න නිජ්ජානං කමන්ති. නිජ්ජානං කමන්ති කියලා කියන්නේ මොකක්ද කියලා තියාගන්න. නිජ්ජානං කමන්ති කියලා කියනවා
නින්ද විපාකටි කාවිදින්.
නිජ්ජාන පඤ්ඤං නක්කමන්ති. නිවීම නැති ප්‍රඥාව ප්‍රඥාවෙන් නොසන්සිඳේ. නිජ්ජායිත්වා පඤ්ඤාය විස්වා රෝචිත්වා ගයේතබ්බා නමුන්තිති. නුවණින් නොගනී කියන අර්ථය තමයි ඔය නිජ්ජානං නක්කමන්ති කියන්නේ. නුවණින් අර්ථ ගන්නෙ නැහැ. නුවණින් අර්ථ නොගනී. ඒ නිසා කියනවා ඉතින් දීඝාචාරයන් වහන්සේ තේන ඉමමත්තන් දීපේ. මෙතන ඇත්තටම මේ අර්ථය දක්වන්නේ මොකක්ද අර්ථය? ධර්මයේ ඉගෙන ගන්නවා නම් තේසං පඤ්ඤාය අත්තං අනුපපරික්ඛන්තාන. නුවණින් ධර්මයේ අර්ථය විමසන්න උන්ට තේ ධම්මාන උපට්ඨහಂತಿ. ඉමස්මින් තානේ සීලං සමාධි විපස්සනා මග්ගෝ පලං වට්ටං විවට්ටං කතිතං කේවං ජානිතුන්නසක්. මාර්ගඵල අවබෝධයේ දක්වා යන්න බෑ ධර්මයේ ඉගෙනගත්ත පළියටම. පැහැදිලිනේ මේකෙදී නුවණින් විමසන්න ඕන. වැරදියට අර්ථ ගත්තොත් දෘෂ්ටි ආදිය ඇති කරගෙන මොකද වෙන්නේ? සමහර විටින් ධර්ම විනයට එක්ක ගරහලා ගුරු උරුට්ටාදී ගරහලා ත්‍රිපිටකයේ ගරහලා බුදුරජාණන් වහන්සේ ගරහලා අපාගාමී වෙන්න වෙනවා. ඒකයි තින් අදාර සමහර අවස්ථාවන් වල පරියාප්තියට සමහර විට මේ දොස් පවරන්නේ ඉගෙනගත්ත අයකින් වෙන ප්‍රශ්න දිනන්නේ අඩුපාඩු දිනන්නේ කො සමහරක් විට ඉගෙන ගත්තහම ඒක යොදවන්නේ ලාභ සත්කාර විදියට නේද? ලාභ සත්කාර උපදවන්නේ ගිහියයි පහදව ගන්න වාද විවාද කරන්න අනිත් අයට කරන්න ඒ වගේ අදහස් මත ඉගෙන ගත්තහම ඇත්තටම තින් පරියාප්තියටත් එක්ක අනිත් අය ගන්න ඕනේ තින් ඉගෙනගෙන කරන වැඩ ඉගෙන ගත්තාම ඉතින් මේකේ මේ ඉගෙන ගත්තට පස්සේ ඉතේ සැනසීමක් නැත්තම් නේද? තමන්ගේ සීලාදී ಗುಣධර්ම දියුණු කරගන්න උත්සාහවත් වෙන්නේ නැතුව ත්‍රිපිටක පරියප්තියේ වෙනත් වෙනත් දේවල් වලට යොමු කරද්දී තමයි ඔය පරියප්තිය සම්බන්ධයෙන් උනත් බොහෝ අය අපහදින්. එහෙම නැත්තම් දැන් ආවිනි ලොකසන්නන් සීලා ඉගෙන ගත්තකට කවුරුත් අපහදින් නැහැ. ස්වාමීන් සීලා අරගත්ත පරියායෙන් නෙමෙයි ඉගෙන ගත්තේ. ඊළඟට කියන නිස්සරණ පරියාය. ඒ නිසා දැන් මේක ඉගෙන ගත්තා විතරනේ අද පටන් දැන් පටන් අපි මේ පන්තියේදී උනා හැමතිස්සෙම ඉගෙන ගන්න වචනයක් වචනයක් පාසා මේ සියලු දෙනා වහන්සේලා උත්සාහවත් වෙන්නට ඕනේ මේ කියන නිස්සරණ පරියාප්තියෙන්ම ඉගෙන ගන්න. භාණ්ඩාගාරික පරියාප්තිය කොච්චර පුතංජන ත්‍රිපිටක ධාරිය වුණත් ඒක භාණ්ඩාගාර පරියාප්තිය කියලා කියන්නේ නැහැ. හේතුව සසරෙන් ඈතර වෙලා නැති නිසා. භාණ්ඩාගාරික පරියාප්තිය දරන්නේ මාර්ගඵලලාභී උතුමන්න තමයි කියන එක ටීකාචාර්ය මහන්සලා විස්තර කරනවා. ඒ අපිට හදාරන්න තියෙන්නේ මේ කියන නිස්සරණ පරියාප්තියම තමයි. ඒ නිසා මොනම කරුණක් නිසා හෝ වාද විවාද ඇති වෙනවා නම් ප්‍රශ්න ඇති වෙනවා නම් ඒක ඉතින් නිස්සරණ පරියාප්තිය නෙවෙයි. ඒ නිසා ඉතින් අපි විශේෂයෙන්ම අභිධර්මයේ සූත්‍ර කාරණා සම්බන්ධයෙන් වාද විවාද ප්‍රශ්න ගැටළු ඇති වෙනවා බොහොම අඩුයි. වින පිටකයේ සම්බන්ධයෙන් තමයි සෑහෙන දිනසතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ගැටලු ඇති වෙන්න පුළුවන් තැන. ඒ නිසා අපි මේ පරියප්තිය ඉගෙන ගන්න අපේ විස්තරණය වෙනසයි අනුම හදන්න ඕ එහෙම නැත්නම් වෙන වෙන ප්‍රශ්න විසඳන්න ඕ ඒ අදහසින් නෙවෙයි කියන එක මතක තියාගෙනම අපි ඉගෙන ගත්තොත් තව බොහෝ කාලයක් මේ පරියප්තිය අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඉදිරි පරම්පරාවටත් මේක ලැබෙන විදිහටම අපි ආදර්ශයෙන් ඉදින් කටයුතු කරමු කියන බොහොම ගෞරවණීය ඉල්ලීමකින් සියලු භික්ෂුන් වහන්සේලාගෙන් සියලු සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් ඉල්ලනවා. හේතුව මේ ලාභය අපිට නැති වුණොත් අපරාධයක් ඉතින්. මොකද දැනට ගන්න විදිහටින් බොහෝ අපි නම් දරපු පරිහත් ස්ථාන පවා ඉතින් කටයුතු දැන් අඩාල වෙලා තියෙන බොහෝ තැන්වලදී ඉගැන්වීම් කෙරෙන්නේ නැහැ.
නැන කැටවල ස්වාමීන් වහන්සේ පහගොල්ල ආරන්නේ ඉතින් බොහොම දෙහිසිලා ඉන්න උන්වහන්සේ පුදුම කැපවීමකින් මේ දේ කරනවා. ඉතින් ඒ වගේ ඉතින් අපිට පුළුවන් උදරමින් ඉතින් මේ පරිත්‍යාගයට ඉතින් දායකත්වයක් දෙන්න අපි උත්සාහවත් වෙනවා. ඒ උත්සාහවත් වෙන්නේ අපි ගැටලු ඇති කරගන්න නැතුව, ප්‍රශ්න ඇති කරගන්න නැතුව මේ කටයුතු ඉදින් කරගෙන යන නිසා. ඒ නිසා තමන්ගේ ළඟම හදාගන්නමයි මේ ඉගෙන ගන්න කියන අදහසින් අපි ඉගෙන ගත්තාම හරි අනුන්ට අවශ්‍ය තැනදී අපි උපකාරයක් කරනවා. මොකද දැන් ඇත්තටම මේ හිතන්න එපා රේරුකාණී සාමණේරයන් උනා කියන්නේ මේ අනුරාධපුර යුගයේ විදියට ආය ශාසනය හදන්න හිතන්න එපා කියලා කියන්නේ නැහැ. පැහැදිලිවම කියනවා. එහෙම ශාසනයක් අපිට ආය බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ඇත්තටම උපසම්පදාව රකින්න භික්ෂුන් වහන්සේලාත් කී දෙනෙක් ඉන්නේ බලන්නකෝ. බොහෝම සුළු පිළිසම් ලංකාවේ උඩරිම දැන් භික්ෂුන් වහන්සේලා ඉන්නේ 30,000 40,000 අතර. ඒ අතරින් පිරිසිදු ප්‍රවේණිගතව බයමතු උපසම්පදාව කියන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා උඩරිම 1,000 2,000 කැටේ. ලංකාවේ ගන්න විදිහට. ජිනේ ගර්ම හරියට කෙරෙන හරිගේ උපසම්පදාව පිළිහිටපු ඝනපූර්ණේ වෙච්ච සීමාමාලක හරියට පිළිහිටපු එහෙම භික්ෂුන් වහන්සේලා බොහොමයි. ඒකට සාසනයේ තියෙන தත්ත්වයත් එක්ක අපි බලන්න ඕනේ මේ අනවශ්‍ය විදිහට සීමා ප්‍රශ්න, අර ප්‍රශ්න, ඡන්ද ප්‍රශ්න, මේ ප්‍රශ්න ඒව ඇදලා අනිත් අයට සැක ඇති කරවලා මහලුකු ප්‍රශ්න ඇති කරගන්නවද? තමන් මේකෙන් බේරිලා තමන් දන්න විනය තමන් වැඩිවෙන තමන් විමුක්තිය හොයාගන්නවද කියන එක කල්පනා. එහෙම යනකොට අපිට තව පිරිසකට අපිට සෑහෙන දුරක් මේක දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ අපට මේක කරගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ තවත් අනාගත පිරිසකට මේ ලාභය නැති වෙලා යනවා. ඒ නිසා මේ නිස්සරණ පරියාප්තියම අපි හැමතිස්සෙම ඉගෙන ගන්න දෙති නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ. අර එල්ලිච්ච වැඩ පිටියක් වගේ තියෙන සාසෙනි මම මේක උපමාවක් කියද්දී ඕකට කෝරුවා නින්න ගත්තාම වෙන්නේ ඉතින් ඕකත් ඔක්කොම ටික දුක්ගාල විනරට එනවනේ. එතකොට ඉතින් ඒ නිසා ඒකට කෝරු ගහන්න යන්න ඕනේ නැහැ අපි ඉගෙනගෙන. අපි දන්න විදිහට අපේ ලොකු සාමින්නන්සලා බය නැති උන්නන්සලා උපසම්පදාව රැකලා තියෙනවා. ඒ දායාදී අපිට දීලා තියෙනවා. නන්සලා සමහරක සමහර සාමින්නන්සලා මහලොකොට ත්‍රිපිටකය ඉගෙනගෙන නැහැ. හැබැයි ඉතින් සංඝාධිශේෂ සැකයක්වත් තියෙනවද කියලා ඇහුවොත් නෑ අශිතුනාන්ස අපිට එහෙම නෑ කියේ. ආරාජිකා සැකයක්වත් තියෙනවද කියලා ඇහුවොත් නෑ අපිට එහෙම නෑ කියේ. එහෙම සිංහයෝ වගේ ඉන්න උතුමන් වහන්සේලා අපිට තාම ඉන්නවනේ නේ. මේක අපිට මහා ලොකු ලාභයක්. ඉතින් මේ ලාභයත් අපිට තව අවුරුදු 10ක් 15ක් ඇතුළත බොහෝ ලාභ අපිට අරින්නේ. ඉතින් ඒ නිසා ඉදිරි පරම්පරාවවත් අඩුම වශයෙන් මේ සීලාදී ගුණධර්ම පුරාගෙන සාසනයට දායකත්වයක් දීමේ අරමුණින්ම තමයි ඉතින් මේ මහන්සි වීමත් අපි උනත් මහන්සි වෙන්නේ. ලේසි වැඩක් නෙවෙයි. මේ පන්තියේ මේ පන්තිය නේද? ඒ නිසා අවසානයේ පොත බිහිවිලා වාද විවාද කරන පිරිසක්, අර වැලගෙදීට ගුරු අයින පිරිසක් නේද? ගුරුවරුන්ට ගරහන පිරිසක් බිහි වුණොත් ඒකේ අපි කරපු වැඩේ වැඩක් නෑ ඊට පස්සේ. ඒ නිසා නිරන්තරයෙන් අවධානය තියාගන්න ඕනේ තමන්ගේ නිවන පිරිස විතරයි මේ පරිත්‍යාගය කරන්න. අපිට මේ සාසනය හදන්න යන්න බෑ. ඉතින් එහෙම අවශ්‍ය නම් අපිත් ඉගෙනගෙන කෑ ගහන්න බෑනේ නේද? සංසයෙන් වල මාධ්‍යට ගිහිල්ලා වාද විවාද කරන්න බැරි නෑ ඉතින්. වචන ටිකක් හොඳට හදාගෙන මේ ගිහිල්ලා තිය වාද විවාද කරලා දැන් දැන් වල ගිහිල්ලා කතා හදලා ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕනේ අරකයි මේකයි ඉතින් නේද? එහෙම ටිකක් අපි කරලා වැඩක් නැහැ. අනික ඌ අපි කියව කියව ඉඳලා වැඩකුත් නැහැ. එහෙම අපිට වෙනස් කරන්න පුළුවන් කාලයක් නෙවෙයි. අපි පුළුවන් තරමේ අපි වැඩ කරගත්තාම ඒකෙන් ලොකු ලාභයක් ඉතින් අනාගත පිරිසකට ලැබෙයි. ඔය වාද විවාද කරන ගුරුවරුන් ගොස් කියන කවුරුත් සාසනයේ ඉතින් ලොකු දෙයක් කළ බවක් පේන්නේ නැහැ. එක උපාධි හෝ නේද නැත්නම් විභාගම ඒකම පස්සේ විභාග කරන්න විපාක කියන එක නෙවෙයි. ඔය ගුරුම රටේ ඉතින් බොහොම හොඳ ක්‍රමවේද තියෙනවා. ඒවා ඉතින් අපිට අපි යන ගමනේ නිවනට අදාළ වෙන අතිරේක ලාභයක් පමණයි. ඒ හැර මේ අනවශ්‍ය විදියට අපි තාන්න මාන්න නේද අර පඬිතු මේ පඬිතු අපිට උනත් ඒක කරන්න අවස්ථාවක් තරම් තිබ්බා. නමුත් අපි නම් ආයෙව කරන්න යන්නේ නැහැ. අර අවම අවශ්‍යම නිසා ඉඳ ලෝකසංශලයි බලපෑම් මත යෝගාශ්‍රම විභාග කීපයක් කළා ඉතින්. නමුත් දැන් උපහාසිලා වත් ආවේ අපේ උපාධි හෝ එහෙම බලලා නෙවෙන්නේ නේද? යම් කිසි විශ්වාසයක් නිසා මේක හරියට කරලා දෙයි කියන විශ්වාසය නිසා මේ විශ්වාසය තිබ්බම අපිට ඇති. ඒ නිසා ඉතින් අර අද කාලේ ගොඩාක් කිසි යන්නේ අර පරිත්‍ය මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එහෙම නැත්නම් අනිත් අයත් එක්ක වාද විවාද කරන්න තමන් හරි කියන්න අනිත් අය ඔක්කොම වැරදි කියන්නේ ඒ වගේ ඒවත් එක්ක ගියොත් මේ මේකෙත් අර නිවැරදි ලාභයෙන් අපිට ගන්න බෑ. නිසා මේවා අපි දිගින් දිගට හැමතිස්සෙම කතා කරන්න අවශ්‍යත් නැහැ. ඉතින් දැන් පොඩි ළමයි වගේ පිරිසක් නෙවෙයිනේ. ධම්ම අවබෝධයක් තියෙන පිරිසක් කියන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ නිවීම හදාගමු. අපි අපේ ධම්ම දැනුම හොඳට හදාගමු. අනාගතයේ අවස්ථාවක් ලැබුණොත් අපි ඒකනක වෙනස් කරන්න යමක් තියෙනවා නම් ඒ ආව වෙනසට අපි ඉඳගමු. ඒ නිසා අපි යන ස්වභාවයෙන් අපි මේ පරියාප්තිය හදාගෙන ඉතින් ඉදිරියට යමු. ගැටලු ප්‍රශ්න ආදී ඇති නොවන විදිහට නිස්සාරණ පරිහරණයෙන් ඉතින් හදාරන්න නිරන්තරයෙන් අවධානය තියාගෙනම අපි කටයුතු කරන්න ඕනේ කියන මතක් කිරීමත් ඉතින් කරනවා. මේ දැනට මෙතෙන්ට ආපු නිසා තව ඉස්සරහට අපිට ඔය දැන් කතා කරන්න අවස්ථාව වෙනවා. ඒ නිසා ඉතින් මේ තාම ජන්තන් අර අතපත ගාන විතරයි මේ පිටකයේ. ඊට වඩා බොහෝම විසිතුරු කොටසක්, ලස්සන කොටසක්, ඒ වගේම නිවනට විජෝම උපනිශ්‍රේ වෙන කොට, සීලයක විජෝම උපනිශ්‍රේ වෙන කොට, සාසන අනාගතයේ තාම දායකත්වයක් දෙන කවුද සීමාවක් බය නැතුව සම්මත කරගන්න පුළුවන් වික්ෂු පිරිසක් ඉන්න ඕනේ. අද අපි ලොකු සාන්නන්සලා ඉන්න නිසා අපිත් ඉතින් එතෙන්ට ගිහිල්ලා පොඩි දායකත්වයක් දීලා ඉතින් ඒක කරන. හැබැයි අපිට ඒක කවදාද අවස්ථාවක් ලැබුණොත් මේ ප්‍රශ්න ටික මතුවෙන්නේ නේද? ඉතින් මේ නිසා උපසම්පදා විනීකරණයක් කරන් ඉන්නේ අනාගතයේ මේ වික්ෂුන් වහන්සේලා. එතකොට සීමා මාලියක් සම්මත කරගන්නේ දැන් තාමත් මන් දන්න විදිහට මේ විදිහට ලොකසානන්සේ කර්ම වාක්‍ය හදන්නේ නේද? එතකොට අනාගතේ කර්ම වාක්‍යයක් හදාගන්න ඒ අවබෝධයෙන් තියෙන විශ්ුන් ඉන්නේ බෑ. නැත්තම් මේක ඉස්සරහට ගෙනියන්න බෑනේ. ඒ ලාභ ටික අනාගතේ බොහෝ පිටසකට නැති නොවන විදිහට අපි ඉතින් වැඩ කරගන්න නිරන්තරයෙන් ඉතින් අදිෂ්ඨාන ඇති කරගෙන කටයුතු කරගන්න ඕනේ. හොඳයි. ඊළඟට කියනවා යාපන සුග්ගහිතා සීලස්කන්ධාදී පාරිපූර්ණේ වාකංකමානී. ඔන්න හොඳට මතක තියාගන්න. සීල්ස්කන්ධාදී පුරණ අදහසින් ඒ කැමැත්තෙන්ම පරියාපුටා න උපාරම්භාදී හේතු වාද විවාද කරන්න, එහෙමත් නැත්නම් අනිත් අයට ගැරහීම් ආදී දේවල් කරන්න, ලාභ සත්කාර උපදවන්න ආදී හේතු නැතුව ත්‍රිපිටකයේ ඉගෙන ගන්නවා නම් අයම් නිස්සරණතා කියලා කියනවා. මේන්න මේකට කියනවා නිස්සරණ අර්ථ ඇතිව පරියාප්තිය කියලා කියනවා. යම් සංධාය වෙත්තම් තේ සංතේ ධම්මා සුග්ගහිතා දීඝරත්තං හිතාය සුඛාය සම්මත්තං. ආන්න බලන්න එහෙම ත්‍රිපිටකේ ඉගෙන ගත්තහම මොකද වෙන්නේ? එහෙම ධර්මය මනාකොට ගත්තහම දීර්ඝ කාලයක් පිරිස හිතසුව පිරිස පවතිනවා කියලා කියනවා. සමහර වෙලාවට අපි පරිකාරණය වුණා අපි අවස්ථානුකූලව කල්පනා කරන්නේ නැතුව, ඒ වගේම මේ තැනට සුදුසු බව කල්පනා කරන්නේ නැතුව කළහම ඒකෙන් දීර්ඝ කාලයක් අහිත පිණිස පවතින්න පුළුවන්. ඒ නිසා බොහොම නුවණින් වැඩ කරන්න ඕනේ, විශේෂයෙන්ම විනයත් එක්ක ගනුදෙනු කරත්. කම්කිස්ස හේතෝ සුක්ඛිතක්කා භික්ඛවේ ධම්මාන. ඇයි මෙහිම දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ? මේ ධර්මයේ ගත්තේ මනාකොටමයි. ඒ නිසාම තමයි දීර්ඝ කාලයක් පිණිස හිතසුව පිණිස පවතින. අන්න ඒ පරියාප්තියට කියනවා නිස්තරණ පරියාප්තිය කියලා. යම්පන පරිඥාතක් කන්දෝ පහීන කිලෙස්. පරිඥාත ස්කන්ධයන් ප්‍රහාණ කිලෙස්. භාවිත මග්ගෝ වඩන ලද මාර්ගේ පටිවිද්ද අකුප්පෝ. නැවත නොපීරීන විදියට ප්‍රතිවේද කරලා නම් සච්චිකත නිරෝධෝ නිරෝධේ සාක්ෂාත් කරලා නම් කීනාසවෝ රහතන් වහන්සේ ආශ්‍රව ශ්‍රය වූ රහතන් වහන්සේ කේවලම් ප්‍රවේණි පාලනත්තාය. හුදේ මේ ශාසන පරම්පරාව පරියප්ති පරම්පරාව ප්‍රවේණිය රැකගන්න පාලනත්තාය කියලා කියන්නේ පාලනය තමයි රැකගන්න. වංශානු රක්කනත්තාය මේ බුද්ධ වංශය රැකගන්න පරියාපුනා. රහතන් වහන්සේලා ඉගෙන ගන්නවලු දරා ගන්නවලු මෙන්න මේ කියන හේතු මත. මොනවද? ප්‍රවේණිය පාලනය කරන්න, වංශය රැකගන්න. ඒ නිසා උන්වහන්සේලා ත්‍රිපිටකය හදාගෙනවන් නම් ඒකට කියනවා භණ්ඩාගාරික පරියාප්තිය කියලා. සීලක්ඛන්ධාදී පාරිපූර්ණ්‍යය කියලා අටකතාවේ තිබෙන වචනය.
ඒ වචනේ දීඝාචාර්යයන් වහන්සේ කියන ලස්සන කතාවක් අන්න බලන්න. ආදි ශබ්දෙන් සමාධි විපස්සනාදියක් දක්වනවා. යෝගි යම් භික්ෂුවක් බුද්ධ වචනං උගන්වීවා. බුද්ධ වචනේ ඉගෙනගෙන සීලස්ස ආගතට්ඨානි. සිල් රකින්නාපු තැනක සීලං පූරෙක්වා. සිල් පුරා සමාධිනෝ ආගතට්ඨානි. සමාධි වඩන්න ආපු අවස්ථාවේදී සමාධි වඩලා සමාධි ගබ්බම් ගන්නා පෙක්වා. හරි ලස්සන වචනයක් කියන්නේ මේ ගැප් ගන්නලා කියලා කියන්නේ. සමාධි ගැප් ගන්නලා විපස්සනාය ආගතට්ඨානි. හොඳට සමාධිය දියුණු කරලා විදසුන් වඩන්න ආකල්ලි විපස්සනම් පට්ඨ පෙක්වා. විදර්ශනා ඥාන පිහිටුවා මග්ග පලාන මාර්ගඵලයන්ට ආගතට්ඨානි. තැමිනි තැමිනි මග්ගම් භාවිස්සාමි. මාර්ගයේ වඩන්නේ නියයි ඵලං සච්චිකරිස්සාමි. ඵලයෝ අරිහත් ඵල සෝවාන් ඵල සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ ඵල සාක්ෂාත් කරන්නේ නියයි උග්ගණ්ණාති ඉගෙන ගනිද තස්සේව සාපරියත් ආන්න ඒ පරියප්තිය නිස්සරණත්තානම් නිස්සරණ අර්ථයෝ අත්තෝ නම් වෙනවා කියති. පැහැදිලින්නේ නිසයිදී අපි සියලු දෙනාට දැන් මේ බුද්ධ වචනේ ඉගෙන ගන්න. ඒ නිසා සිල් රැකලා සමාධිය වඩලා සමාධි ගැප් ගන්නලා විදසුන් වඩලා මාර්ගඵල සාක්ෂාත් කරන්නට හේතු වේවා කියන අදහසින් මේ පරියාප්තිය අපි ඉගෙන ගත යුතුයි. සන්නස පටිවිද්ධා කුප්පෝ කියලා කියන්නේ පටිවිද්ධ අරහත් ඵල ප්‍රතිවේද කරන ලද අරිහත් ඵලයට. අකුප්පං කියලා කියන්නේ ආය පහළට පිළිහෙන්නේ. ඒ නිසා අරහත් ඵලයට කියනවා අකුප්පං කිය. අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මානත්ති ජාති පුනම් භව කියලා කියන. ඒක තමයි පටිවිද්ධ අකුප්ප අරිහත් ඵල ප්‍රතිවේද කරන. ඕකේ. ඒ බුද්ධ වචනය පරිහාපුණණය කරමින් තන්ති ධාරකෝ. තන්ති කියලා කියන්නේ පෙළට කියනවා තන්ති. ත්‍රිපිටකයටත් කියනවා. තේ පිටක බුද්ධ වචනං තේලම්පිය පත්තරං තීති තන්ති. අන්න ඒ වගේ ත්‍රිපිටක බුද්ධ වචනේ පුරාවට තෙලක්මින් පැතිරෙන නිසා පාලි භාෂාවටත් කියනවනේ තන්ති භාෂාව කියලා. අන්නේ තන්තිය රැකගන්න ප්‍රවේණිය රැකගන්න වංශය රැකගන්න රහතන් වහන්සේලා ඉගෙන ගන්නවා නම් අන්න ඒකට කියනවා මොන පරියප්තියද? භණ්ඩාගාරික පරියප්තිය. කියනවා මේ බුද්ධ වචනය පරියාපුණණය කරද්දී පුතග්ජන කෙනෙක් චාතක බයාදීසු ගන්ධධරේසු බඩගිනි කියන්නේ මේ මොනවාද මේ නියම් කාල ඇවිල්ලා දුර්භික්ෂාදී ඇවිල්ලා පුතග්ජනෙක්ුණත් එක්තැනක ඉඳගෙන බුද්ධ වචනේ නොනැසේවා පෙළ දරන්නේ නියයි වංශය තබන්නේ නියයි ප්‍රවේණිය පාලනය කරන්නේ නියයි කිය කටපාඩම් කරත් මේක වෙන්නේ නිස්සරණ පරියප්තියම තමයි කියන්නේ. හේතුව මුන්නහන්සේ තාම මාර්ගඵල ලබලා නැති නිසා බන්ධාගාරික පරියප්තිය කියලා කියන්නේ නැහැ. භවකන්තරතෝ අනිත්‍යින් නැත්තා භව සංසාරයෙන් එතර නොවන බැවින් තස්ස පරියත්ති නිස්සරණ පරියත්ති නාම නහෝති කියලා කියන්නේ. කෘතඥේක තියෙන්නේ එක්ක අලගත් දුකම නැත්තම් නිස්සරණ අත්ත ඔය දෙකෙන් එකක්. ඇත්තටම හරියටම දරන්න පුළුවන් වෙන්නේ මාර්ගපල්ලාදී කියන්නේ. ඒකත් සංසාරේ ඉතර වෙලා නැති නිසා නිස්සාරණ පරියප්තිය කියන්නේ. දරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේ හඳුන්වන්නේ නිස්සාරණ පරියප්තිය. අපි මොකද? හරි. ඊළඟට කියනවා. විනීපන සුප්පටිපන්නෝ වික්කු සීල සම්පත්තිය නිසායි. විවේ මනාකොට පිළිපැද්දොත් සීල සම්පත්තිය නිසා තිස්සෝ විජ්ජාපාපනා ත්‍රිවිද්‍යාවන් උපදවීම දක්වා යන්ට පුළුවන් කියලා කියනවා. සාසංයේච තත්ත ප්‍රභේද වචනතෝ. මේ ප්‍රභේද වචන වශයෙන් සුත්තේ සුප්පටිපන්නං සමාධි සම්පදන් නිසායි. සූත්‍රාන්තේ මනාකොට පිළිපැන්නොත් සමාධිය නිසා ච අභිඥා පාපනා චට්ඨභිඥාවන් උපදවන්නට පුළුවන්. සච්චද්භිඥාවන්ට පැමිණෙන තාසංයේච තත්ත ප්‍රභේද වචනතෝ. අභිධම්මේ සුප්පටිපන්නෝ පඤ්ඤා සම්පදන් නිසායි. අභිධර්මේ මනාකොට පිළිපැන්නොත් චතස්සෝ පටිසම්භිදා පාපනා සිව්පිලිසිඳියාපත් බවට පත් වෙනෝනි. තාසංච තත්තේව ප්‍රභේද වචනතෝ. ඒව මේතේ සුප්පටිපන්නෝ යථාර්ථමේන ඉමන් විද්ධාත්තය චලභිඤ්ඤා චතුපටි සම්විධා ජේතන් සම්පත්තිම් පාපනා ත්‍රිවිද්‍යා ෂඩ්ඩභිඤ්ඤා සිව්පිලිසිඳියා භාවයට පත් වෙන්න පුළුවන් විනය සූත්‍ර අභිධර්ම වශයෙන්. තව ඉතින් දීකාවල සෑහෙනති විස්තරයක් කරනවා කොහොමද මේ ත්‍රිවිද්‍යාදී ලැබෙන්නේ කියලා. උබ්බේ නිවාසානුසති චතුපපාද ඥාන කියනක නේද? ආසවක්ය සෑහෙන කොටසක් විස්තර කරනවා. ඊළඟට දැන් මේ සුපටිපන්න වුණොත් නේ විනය සූත්‍ර අභිධර්මයේ මනාකොට පිළිපන්නොත් මේ අර්ථ ටික අපිට ලැබෙන්නේ, මේ ලාභ ටික ලැබෙන්නේ ත්‍රිවිද්‍යාව, ඡඩවිඥාව, චතුපටි සම්විධාව. ඒ වගේම තමයි විනය සූත්‍ර අභිධර්මයේ දුපිලිපන්නොත් මේ නොමනාකොට පිළිපැද්දොත් ඒකෙම අනිත් පැත්ත. කොහොමද විනේපන දුප්පටිපන්න විනය පිටකයේ නොමනාකොට පිළිපැද්දොත් නොපිළිපන් වූයේ අනුඤ්ඤාත සුඛ සම්පස්ස අත්තරණ පාවරණාදී පස්ස සාමඤ්ඤතෝ. අනුදන්නා ලද සුඛ සම්පස්ස අත්තරණ පාවරණාදී පස්ස සාමඤ්ඤතෝ. ඇද ඇතිවිලි ආදී අපිට අනුදැනලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ. ඒවයි මොකද කරන්නේ? ඒව අනුදැනීම හේතු කොටගෙන පටික්කිත්තේසු උපාදින්න පස්සාදීසු අනවජ්‍ය සංජී හෝති උත්තම් විහේතන් තතාහම් භගවතා ධම්මන් දේසිතන් ආජානාමි යතාන්ගේනේ අන්තරායිකා ධම්මා මුත්තා භගවතා ඒ පටිසේතෝ නාලන් අන්තරායාය අන්තරායායාති තතෝ දුස්සීල භාවන් පාපනා. මේ කියන්නේ අරිත්ත භික්ෂුවේම වැරදි මත ගත්තනේ මේ අරිත්ත ශික්ෂාවේ කන්ටක සාමනේ මේ ශික්ෂාවල කියන කොටසක් නේ. කොහොමද එයා කල්පනා කරා මෙන්න මේ වගේ එකක්. උදාහරණයක් විදියට සිවිඳු සළුවක් කැප රෙද්දක් නම් කැප පාට ඒවනම් සිවිඳු සළුවක් කැපයි. ඕකෙත් තියෙන්නේ පටවිආපෝ තේජෝ වායු. මේ ඉස්ත්‍රිගේ ශරීරයේ තියෙන්නේ පටවිආපෝ තේජෝ වායු. ඉතින් සිවිඳු සළුව කැපයි නම් ඉස්ත්‍රියක් ගන්න කොහොමද වෙන්නේ? ආ දැන් මොකද උනේ? විනේ දුපිලි පාටුනා ඉස්ත්‍රිය සළු වැල්ලුවා වගේ නෙමෙයි ඉස්ත්‍රිය නල්ල නිකා වෙන වැඩි. අන්නේ විදියට විනේ වැරදියට ගත්තොත් මෙන්න මේ කියන දුසිල් බවට පැමිණලා අපාගාමී වෙන්න වෙනවා. පැහැදිලි නේද? ඒකයි මේ උදාහරණය කිව්වේ. සුත්තේ දුප්පටි පාටු සූත්‍රාන්තේහි දුපිලිපන්නොත් චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්තව සංවිජ්ජමානා ඉතිආදීසි අදිප්පායන් අජානන්තු. මහණෙනි පුද්ගලයෝ හතර දිනක් ඉද්දමාන වෙනවා කියන මේ වගේ සූත්‍රාන්ත දේශනා අරගෙන දුක්ඛිතං ගන්නාති. අර්ථය වරද්දලා ගන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සත්වේ පුද්ගලේ ඉන්නා කියලා මේ කියලා දෙන්නේ මේ පොග්ගල කියන පදයේ ත්‍රිපිටකයේ තියෙන්නේ නේ කියලා. ඔන්න මොකද කරන්නේ? අර්ථ වැරදියට ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඒ නිසා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේම වදාරපු ලස්සන බුද්ධ වචනයක් කියනවා. මොකක්ද? අත්තනා දුක්ඛිතේ. අර්ථේ වරදවා ගත්තොත්
අම්හේචේව අබ්භාචිකං අර්ථවා වරද ගත්ත කෙනා අපටත් ගරහනවා. අත්තානංච කනති. මොකද්ද මේ ලස්සන වචනේ කියන්නේ? තමන් තමන්ම හාර ගන්නවා කියලා කියන්නේ. අත්තානංච කනති. තමන්ගේ තමන් තමන්ගේ වල තමන් කපා ගන්නවා කියන්නේ. අන්න ඒ වැඩක්. අර්ථේ වරද්දලා ගත්තොත් තමන්ම තමන්ගේ වල කපාගෙන බහුංච අපුඤ්ඤං පසවති කියලා කියනවා. බොහෝ පෞරස් කර ගන්නවා කියන්නේ පැහැදිලි නේ? සතෝ මිත්‍යා දිට්ඨිතං පාපුණා. එයින් මිත්‍යා දෘෂ්ටියට පැමිණෙනවා කියලා කියනවා. අභිධම්මේ දුප්පටිපන්නෝ. අභිධර්මයේ දුපිලිපන් වුණොත් ධම්මචින්තං අතිධාවන්තෝ. ධර්මචින්තාව අතිධාවනේ කොට අචින්තේයා නිපිචින්තේ. නොසිතිය යුතු දේවල් පවා සිතනවා. තතෝ චිත්තං කේපං පාපුණා. සිත වික්ෂේපයටපත් වෙනවා කියලා කියනවා. අභිධර්මයේ වැරදියට ගත්තොත් බුද්ධං හේතං. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ චත්තාරිමානි භික්ඛවේ අචින්තේයානං චින්තේතබ්බං. මහණෙනි කොටස් හතරක් නොසිතිය යුතුයි. යානි චින්තේන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගීයස්ස. උමතු බවට පත් වෙනවා, කොටස් කරුවෙක් වෙනවා. ඒව මේතේ දුප්පටිපන්නෝ යථාක්‍රමේන ඉමං දුස්සීල භාව මිච්ඡා දිට්ඨිතා චිත්තක්කේප භේදං විපත්තිං පාපුණා. අර ගාථාවේ ආව නේද? පරියත්ති භේදං සම්පත්ති විපත්තිං චාපි යං යහින් කියලා. එතන මේ පරියත්ති භේදේ කොටස් තුනයි මොනවද? අලගද්ද පරියාය පරියත්තිය, විස්තර පරියත්තිය, බණ්ඩාගද්ද පරියත්තිය. ඊළඟට සම්පත්ති තුනයි විනය පිටකය නිසා ත්‍රිවිද්‍යා, සූත්‍ර පිටකය නිසා ශ්‍රද්ධාභිඥා, අභිධර්ම පිටකය නිසා චතුපටිසම්පදා. දැන් විපස්සී කතා කරලා විනය පිටකයේ දුපිලිපන් වුණා දුස්සීල වෙනවා අපාගාමී වෙනවා. සූත්‍ර පිටකයේ දුපිලිපන් වුණා මිච්ඡා දිට්ඨි බවට පත් වෙනවා. අභිධර්ම පිටකයේ දුපිලිපන් වුණා චිත්ත වික්ෂේපයට පත් වෙනවා. එක්තාවතාච මෙපමණකින් පරියත්ති භේදං සම්පත්තිං විපත්තිං චාපි යඤ්ඤයි පාපුනාති යථාදිත්තෝ තන්ති සබ්බං භාවේති. ඔන්න ගාථාව අවසන් කරලා අයම්පි ගාථා උත්තත්තා හොති. මේ ගාථාවේ කියන ලද අර්ථය ඇතිවි. ඒවං නානප්පකාරතෝ පිටකාරි නත්වා තේසං වශයෙන් තම් බුද්ධ වචන දිවිදන්ති ඥාතස්ස. බුද්ධ වචනේ එවදැරුන්නේ මෙසේ ඊළඟට අපි ආපහු ආය අර නිකාය වශයෙන් කතා කළා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, උද්දක නිකාය. අන්නේ නිකාය පොත් ගැන ටික පොත් පහ ගැන ආපහු විස්තරයක් කරනවා. අදහසක් කවුරු හරි ගන්නවා නම් ත්‍රිපිටකයත් ඉගෙනගෙන නැත්නම් මෙහෙම බෞද්ධ ධම්ම කතිකයක් ඉන්නා කම්ම කිලේශ විපාක උපවාද ආනා වීතික්‍රමන වශයෙන් පංචවික අන්තරායන් තේස අන්තරායත් ගන්නවා. විනේපන අකෝවිදත්තා. විනේ දන්නේ තින්දා ප්‍රඥප්ති වීතික්‍රම අන්තරායන් දන්නේ. රහසිගතව ඉඳගෙන මෙහෙම කල්පනා කරනවලු. මේ විහියොත් පංචගාමයේ සම්පූර්ණ කර කර මාර්ගඵල ලබනවා. ඒ ගිහියෝ ගමයි හදනවා, ලස්සනට අඳිනවා, පළඳින ඔක්කොම කරලත් මාර්ගඵල ලබනවනේ. භික්ෂුන් වහන්සේලාත් මනාප වූ රූපාදී දකිනවා. කාය විඤ්ඤේ පොට්ටබ්බාදී පහසනවා. මුදු ඇතිරිලි ආදියත් අපිට කැපයි.
මොකද ඉතින් මේ ස්ත්‍රීන් විතරක් අතද වෙන්නේ කියලා මොකද කරන්නේ ඒකත් වටින්න ඕනේ කියලා මෙයා ඉතින් සච්ඡන්ද රාග පරිභෝගංච නිච්ඡන්ද රාග ඒකම් කත්තා තූල වාක්‍යයේ සම්දින් අති සුකුම සුට්ටන් වට්ටෙන්තෝ විය උපමා කියන මහා කඹයක් කරන් උන්චි නූලකට අන්නන්න හදනවා වගේ සාසපේන සද්දී සිනේරුණු සදිසතන් උපසංහරන් අබැටයක් හරියට මහමෙරත් එක්ක සසඳන්න යනවා වගේ දැන් මෙයයි අර ගත්ත දෘෂ්ටිය මේ කියන්නේ පාපයන් දික්ටිගතන් උප්පාදෙත්ත පාපී දෘෂ්ටි අරගෙන කිං භගවතා මහා සමුද්දම් බන්ධන් තේන විය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා සමුදුරක් හරියට නිකන් දැන්න දැන් මහා සමුදුර බඳින්න ලේසි නෑනේ දැන්මත් බඳින්න කිව්වොත් මුද්ද වටේ කියලා කොහෙන් බඳින්නද කොහෙන් පටන් ගන්නද ඒ වගේ මහතා උස්සාවේන පඨම පාරාජිකම් පඤ්ඤත්තා දැන් මේ අර වෙඩි කෑල්ලයි ස්ත්‍රී ස්පර්ශයයි අතරලා මොකද මේ කඩන්න හදන්නේ පළවෙනි පාරාජිකානේ කඩන්න හදන්නේ ඉතින් අර මහා සමුදුරක් බැන්නකින් බැන්දා සමාන මහත් උත්සාහයකින් පනවපු ප්‍රථම පරාජිකාවේ නක්තියෙත් දෝෂෝ මෙතන ඉතින් දෝෂයක් නැහැ කියලා සබ්බඤ්ඤත ඥානේන සද්දින් පටිවිරුද්ධන්ත සර්වඥතා ඥාණයත් එක්ක තමයි විරුද්ධ වෙන්නේ වේසාරජ්‍ය ඥානම් පටිභාමිත බුදුරජාණන් වහන්සේගේ චතුවිශාරද ඥානය ප්‍රතිභාවනය කරමින් ආර්ය මාර්ගයේ කානු කණ්ඩකාදී විපක්ෂිපන්ත ආර්ය මාර්ගයට කටු ගහලා කානු අනු ඉර කරලා මේ තුන ධම්මේ දෝසෝ නක්තිති නෙවුන්දම් සේවනේ දසං නේයයි ජිනස්සාන චක්කේ පහරංගදාසි ජින චක්‍රයට පහර ගහනවා කියන්නේ අදටත් ඉන්නා නේද ඌව සාධාරණී කරන ඔයි වෛතුල්‍යවාදීනුත් තමාවනේ ස්ත්‍රියක් කැමතිනම් භික්ෂුවක් කැමතිනම් නෙවුන්දම් සේවනේ කළාට කමක් නැහැ කමැති ඉන්නවා. ඒ වගේ ත්‍රිපිටකයේ ඉගෙන වෙනම පොත් පවා ලියනවා වගේ. වෙනම පිටක තියෙන විනයකට. බලන්න අපිට තිරිසිදු තේරවාදී තියෙන ලැබුණේ අපිට කොච්චි කාලෙ ඉඳලා අහපුතෙක් මානික තිබ්බනම් කොහොම එක. කැමති නම් ඉතින් මේ උන්තු සේවන කරන්න. කවන්න නැහැ කියලා නේ. අපි අහලා තියෙන්නේ ඒක. කොච්චර නම් ඉතින් සිද්ධිද ගන්නද? ඉස්සෙල්ලා මේ දස්ව අපිට තාම මේ දුක් මහන්සිලා රහතන් වහන්සේලා වැඩි කොටවල් වලින් කියන කටපාඩම් දරාගෙන ආපු ත්‍රිපිටක බුද්ධ වචනේ හරි පිරිසිදු බුද්ධ වචනේ තේරවාදී අපිට තියෙනවා කියන්නේ අපි ඉති මහා පුණ්‍යවන්තයෝ ඇත්තට සහයව රකින්න අපිට වැඩි දියුණු උතුමන් වහන්සේලා අපි මේ සෙවණ ඉන්නවා කියන එක ඉතින් මහා ලාභය ධර්මසංගායන වගේ බෙදලා කියපු ලංකාවේ කොයි මහසෙන් රජුන් එහෙම ඉගෙනගෙන කියන වෛතුල්‍යවාදී මිනිස්සු එහෙම. එයාලට ඔය සම්හාරුන්ට මේ වෙනම අභිධර්ම පිටක පාව විදලා තියෙනවා සම්පූර්ණ. නාගර්ජුන වගේ ඉන්න සමහර තවත් සියුම්තෙන් අරගෙන වෙනස් කරගත්තා. කවුරුන් කිව්වෝ ඒ වේ නම් ඉතින් කිව්වට කමන්නේ මේ සමන්තපදර නාගර්ජුන කියන පොතේ කියවන සමහරව තර්ක කරන්න ගන්න නිසා බුදුම තර්කයක් නේ කරන්නේ. කාටවත් කතා කරන්න බෑ නේද කරන තර්ක වල. කතා කරන්න පුළුවන් මේ කටත් එක්ක ඉතින් අපි කතා කරන වැඩක් නෑ. මේ වැඩේ.
වැඩි
දින බින්දින මොනවා හරි කියනවා. ඒ වගේ ඉතින් ලැජ්ජ බලන්න තියව හරි යන්න එමනම් අපි නිකාය කතාව බලමු. කතන් නිකාය වශයෙන් පංච විධ. නිකාය වශයෙන් පස්සේ දෑරුම් වෙන්නේ කොහොමද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකායදී පංච ප්‍රභේදම් හොතයි. තත්ත කතමෝ දීඝ නිකාය. දීඝ නිකාය කවරේද? තිවංග සංඝහානි බ්‍රහ්මජාලාදීනි චතුත්ථින්ස සුත්තානි. අංග තුනක් සහිත බ්‍රහ්මජාල සූත්‍රයේ මුල් කොටගත් චතුත්ථින්ස සුත්තානි. සූත්‍ර කීයක් තියෙනවද දීඝ නිකායේ? 24. චතුත්ථින්සේව සුත්තන්තා තිවග්ගෝ යස්ස සංඝෝ ඒස දීඝ නිකායෝ තේ පඨමෝ අනුරෝධෝ. හරි නේද? කස්මාපනේස දීඝ නිකායෝ උච්චති. ඇයි මේ දීඝ නිකාය කියලා කියන්නේ? දීඝ ප්‍රමාණං සුත්තානං සමූහතෝ සමූහතෝ නිවාසතෝච. දීර්ඝ ප්‍රමාණේ සූත්‍රයන් සමූහණය කරලා එකතු කරලා නැත්තම් එහි ඇතුළත් වෙලා තියෙන නිසා මේ සමූහ කියන අර්ථයෙන් තමයි මේ නිවාස කියන අර්ථය එන්නේ. සමූහ නිවාසාහි නිකායෝති උච්චති. අන්න ඒ සූත්‍ර ඒ තුල තියෙන නිසා නිකාය කියලා කියන. නිකාය කියන්නේ තේරුම පිටක කියලා කියන්නේ බහාලලා තියෙනවා වාචනයක් හා සමාන. නිකාය කියලා කියන්නේ සමූහ වශයෙන් පවතින නිසා සමූහයේ වෙලා තියෙන නිසා. ඊට පස්සේ නාහම් වික්‍රේ අඤ්ඤං ඒකනිකායම්පි සමුපස්සාමි ඒවං චිත්තං යතේදම් වික්‍රේ තිරච්ඡාන ගතා පාණං ඕනිකනිකායෝ චික්කල්ලිකනිකායෝ තේමාදීන් චිත්ත සාධකාන් සාසනතෝච ලෝකතෝච. සාසන වශයෙන් ලෝක වශයෙන් ඒවං සේසානම් නිකාය භාවේ වචනත්ව වේදිතව ඉතිරි ඒවයි වචනාර්ථේ දැනගන්න දෙ කියලා කියනවා. ලෝක විවහාර වශයෙන් උත් ඔය විදිහට නිකාය කියලා පාවිච්චි කරනවා. සත්ව නිකාය කියලා කියන්නේ පිළිසන් නිකාය ඒ විදිහට සමූහය. සත්ව සමූහයක් කියනවා කියන්නේ. ඊට පස්සේ කියනවා ඔන්න මජ්ක්‍ධිම නිකාය ගැන. තේරුණා? මේ පිළිවෙලටම ඉතින් අපි මතක තියාගන්නේ හොඳයි. නැත්තම් දීඝ නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය මේ මතකත් නැහැ දැන් අතෑරුණේ මොකක්ද කියන්නේ නේද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මේ පිළිවෙලටම මතක තියාගමු. කතමු මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම ප්‍රමාණානි පංචදස වර්ග සංඝානි මූලපරියාය සුත්තාදීනි දියද්ද සතං දේච සුත්තානි. මූලපරියාය සූත්‍රයේ මුල් කරගත් දියද්ද සතං දේච සුත්තානි. දියද්ද සතං කියන්නේ 150යි. මේ 100ට භාගයක් අඩුයි. 152ක් සූත්‍ර කියලා මෙන්න දියද්ද සතං සුත්තන්තා දේච සුත්තානි යත්තසෝ නිකායෝ මජ්ක්‍ධිමෝ පංච දස වර්ග පරිග්ගහ. වර්ග 10ක් තියෙනවා නේ ඒකේ. කතමෝ සංයුක්ත නිකාය. මොකක්ද සංයුක්ත නිකාය කියලා කියන්නේ? දේවතා සංයුක්තාදී වශයෙන් පිටානි ඕගතරණාදීනි සත්ත සුත්ත සහස්රාණි සත්තච සුත්ත සතානි ද්වාසට්ටිච සුත්තානි 7762 කියලා මේ ගාථාව කියන සත්ත සුත්ත සහස්රාණි සත්ත සුත්ත සතානි චොයි කිව්වෙ. සංයුක්ත සංගමනේ මජ්ක්‍ධිමනිකායේ පංච දස වර්ග 15. අංගුත්තර නිකාය කොහොමද? ඒකේ ඒකේක අංගාතිරේක වශයෙන් අංග අතිරේක වශයෙන් තිතානි චිත්තපරියාදානි නවසුත්ත සහස්සානි පංචසුත්ත සතානි සත්තපඤ්ඤාසංච සුත්තානි කීයද? සූත්‍ර 9750. නවසුත්ත සහස්සානි කියලා මේ ගාථාව දාගන් කියන්නේ ඒකමයි. ඒව මම ආයි කියන්නේ නැහැ. දැන් කියවම් එන්න කියලා කියන්නේ නේද? කතමෝ කුද්දක නිකායෝ සකලං විනේ පිටකං අභිධම්ම පිටකං පොද්දක පාඨාදයෝච ඔබ්බේ විදස්සිතා ආන බලන්න. නිකාය වශයෙන් නම් විනේ පිටකේ කොහෙද දැකලත් තියෙන්නේ? පොද්දක නිකාය. ඒ නිකාය පහලිනේ තියෙන්නේ. දීඝ නිකායට දාන්නෙත් නැහැ, මජ්ක්‍ධිම දාන්නෙත් නැහැ, සංයුත්තත් නැහැ, අනුත්තරත් නැහැ. දාන්නේ පොද්දක නිකාය. අයියෝ පොද්දක කියලා කියන්නේ එහෙනම් ඔය පුද්දක කියන වචනේ පරියාය වචනයක් තියෙනවා. කුඩු ගොඩක් කුඩායව ගොඩක් තියෙන නිසා පුද්දක කියලා. ඒකයි පාචිත්තිපාණීට පුද්දක වර්ණනායම් කියලා පටන් ගන්නේ. සංස්කෘතයෙන් දැකලා දෙනවා. රට කතාවේ පුද්දක වර්ණනා එහෙම කියන්නේ. ඒක අර පුද්දක මේ පුද්දක වස්තු කන්ද කියන නෙවෙයි. කොහේ හරි සමාන වෙන්නේ නැති පුද්දක වර්ණනායම් උත්තරයන වේදිකම්මෝ කියලා කිව්වොත් ඔය කියන්නේ පාචිත්තිපාණී. පොඩි පොඩිව ගොඩක් ඒකේ තියෙනවා. ඒ නිසා පුද්දක කියලා කියනවා කුඩා ඒවා රාශියක් තියෙන අර්ථයෙන් පුද්දක කියලා කියනවා. අයි මේකේ වැඩිම කොටසක් තියෙන්නේ ඒ තුන පිටක දෙකක්ම පුද්දක නිකාය ඇතුළත්. සකල විනය පිටකයක් අභිධර්ම පිටකයක්. පන්නරස බෙහෙදා තපෙත්වා චත්තාරෝ නිකායේ අවශේෂම් බුද්ධ වචන. ඉතින් බුද්ධ වචන. තපෙත්වා චතුරෝපීතා නිකායේ දීඝාදී දීඝ මජ්ක්‍ධිම සංයුක්ත අනුත්තර කියන නිකාය හතර හැර තදඤ්ඤං බුද්ධ වචන ඉන් අනතුරු ඇති අන්‍ය වූ බුද්ධ වචනය නිකායෝ බුද්ධකෝ මත බුද්ධක නිකාය කියලා කියනවා. ඒවන් නිකාය වශයෙන් පංච විදං නිකාය වශයෙන් කොටස් පහයි කියලා කියනවා. කතං අංග වශයෙන් නව විදං නවාංග ශාස්ත්‍ර ශාසනය හැමෝම කියබල නිදිමතයන් ගත සොත්තං ගෙයයන් වේජාකරණ ගාථා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං ඉති නවක්ක වේදං ඔන්න නවාංග ශාස්ත්‍රෝ සාසනෙ තත්ත උගතෝ විභංග නිද්දේශ කන්දක පරිවාරා සුත්ත නිපාතේ මංගල සුත්ත රතන සුත්ත නාලක සුත්ත තුවටක සුත්තානි අඤ්ඤම්පිච සුත්ත නාමකං තථාගත වචනං සුත්තං වේක්කප්. ඒ සාමාන්‍යයෙන් කතා කරන සූත්‍ර වශයෙන් තියෙන්නේ මේකෙ ඔක්කොම සුත්තං කියලා කියනවා. ඊළඟට බලන්න සබ්බම්පි සගතකං සුත්තං ගෙයියන්ති වේක්කප්. ගාථා සහිත සූත්‍රවල කියනවා ගෙයිය කියලා. ගෙයිය. විශේෂයෙන් සංයුක්තකේ සකලෝපි සගත වර්ගය සංයුක්තනිකායේ සගත වර්ගය වෙනවනේ. ඒ ඔක්කොම මොනවටයි තියෙන්නේ? ගෙයිය කියන කොටස. සකලං අභිධම්ම පිටකං නිග්ගාතකං සුත්තං අභිධර්ම පිටකයක් ගාථා නැති සූත්‍රයක් යංච අඤ්ඤම්පි අට්ඨේ යංගේ අසංගහිතං බුද්ධ වචන. ඒ අංගාටට සංග්‍රහිත නවුණු ඉතිරි බුද්ධ වචන ඔක්කොම වෙය්‍යාකරණක් විවේහි තප්ප. වෙය්‍යාකරණ කියන්නේ ව්‍යාකරණ කියන දේ නෙමෙයි ඈ. අපි කතා කරන පාළි ව්‍යාකරණම නෙමෙයි. මෙතන අභිධර්ම පිටකයක් තේනම් කොහෙටද අයිති නවාංග ශාස්ත්‍රාසනේ. වෙය්‍යාකරණ කියන කොටස. ධම්මපදේ තේරගාතා, තේරිගාතා, සුත්තනිපාතේ, නොසුත්තනාමිකා, සුද්ධිකගාතිකාච. සූත්‍ර නම් නැති සුද්ධික ගාථා එය ගාථායයි දත යුතුයි. සුත්ත ගෙය්‍ය ගති රචනා කියලා කියන්නේ ඒ වගේ නිකන් ගෙය්‍ය. ඒ වගේම වෙය්‍යාකරණ ගාථා සෝමනස්ස ඥානමයික ගාථා පටි සංයුක්තා ද්වාසීති සුත්තන්ත 82ක් සූත්‍රාන්තයෝ උදානං ඉති වේත. උදානයයි දත යුතුයි. උත්තං හේතං භගවතා ඉත්‍යාදී නයප්පවත්තා දසුත්තර සතසුත්තන්තා ඉති උත්තකන්ති වේදිකම්. දස උත්තර සතනේ එතනෙ නේ. කසිය 10ක් නේ.
12 12යි.
12 නේ.
කසිය
10. ආ 12. ඒකේ ඔබහසලේ 12 කිලුත් තියෙනවා.
ඔව්.
අනේක දස උත්තර සතන. කොමාරී තියෙන ගාන. ඊට පස්සේ අපන්නක ජාතකාදීනි පඤ්ඤාස අධිකානි පංච ජාතක සතානි 550ක් නේද ජාතකයෝ දත යුතු. දැනට තියෙන්නේ 545 පහක් දුරයිද තියෙන්නේ 550ක් නෑ මම දන්නේ.
හදලා
චත්තාරෝ මේ වික්කය අච්චර්ය අභූත ධම්මා ආනන්දේති ආදී නයප්පවත්තා සබ්බේපි අච්චර්ය අභූත ධම්ම පටිසංයුත්තා සුත්තන්තා අභූත ධම්මං තේ වේදිත ආශ්චර්ය අද්භූත ධර්මයේ ප්‍රතිසංයුක්තෝ සූත්‍රාන්තේ වූ අද්භූත ධර්මයේයි කියනවා කියලා කියනවා. චූල වේදල්ල මහ වේදල්ල සම්මාදෙප්ති සක්කපඤ්ඤ සංකාර භාජනීය මහා පුන්නම සුත්තාදී සබ්බේපි වේදංච තුට්ටිංච ලද්දා ලද්දා මුච්චිත සුත්තන්තා වේදල්ලංති වේදිත. ඒ වේදල්ල කියලා කියනවා. මේ ගණන් ගන්න විදියත් ඉතින් කියනවා. සුත්තංකානං සහස්සාන සත්ත සුත්ත සතාන කියනවා. සුත්තංකානං සත්ත සහස්සාන සත්ත සතානි ඒ විදියට අර්ථ ගන්න කියලා ටීකාවල් වල කියන්නේ. ඒවම් අංග වශයෙන් නව විද කතං ධම්මස්කන්ධ වශයෙන් චතුරාසීති සහස්ස විද ධර්මස්කන්ධ වශයෙන් 84000ක් වෙන්නේ කොහොමද? සබ්බ මේවං චේතං බුද්ධ වචන මේ සියලු බුද්ධ වචනේ අපි එදත් කිව්ව ධාතාව ද්වාසීති බුද්ධතෝ ගන්නේ වේ සහස්සානි භික්ඛුතෝ චතුරාසීති සහස්සානි යේමී ධම්මා පවත්ති. කවුද මේ ධාතාව කියන්නේ? ආනන්ද මහරහතන් වහන්සේ. තේර ගාථාවේ තියෙනවා. ඒවම් පරිදීපිත ධම්මස්කන්ධ වශයෙන් චතුරාසීති සහස්ස ප්‍රභේදං හෝති. දීපණී කරන ලද ධර්මස්කන්ධ වශයෙන් 84000ක් වෙනවා. තත්ත ඒකානුසන්ධිකං සුත්තං ඒකෝ ධම්මස්කන්ධ. ඒකානුසන්ධික වූ සූත්‍රය එක් ධර්මස්කන්ධයක් කියලා ගන්නවා. ඒකද ඒකානුසන්ධිකං කියන එක ටීකාවෙන් කියනවා. දැන් ওই සතිපට්ඨානෙ නේන අදිපට්ඨාන සූත්‍රයෙන් මට මතක ඇන්නේ ඒකාන සංකීපයක් ඉදිරිය ගන්න. මෙන්න මෙහෙම. සතිපට්ඨානාදී සතිපට්ඨාන සුත්තංගී ඒකායම අයම් වික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ඉතිආදීන චත්තාර සතිපට්ඨානී ආරම්භිතා දේසංගී විභාග දර්ශනසෙන පාත්ත ඒකාන සංකීපන්ති උච්චති. අනේකානුසන්ධි කියලා කියනවා. යම් අනේකානුසන්ධිකන් තත්ත අනුසන්ධි වශයෙන් ධම්මස්කන්ධ ගණන. ඔය කියන්නේ පරිනිර්වාණ සූත්‍රය ආදී වශයෙන් ඒවා වෙනම බෙදලා තියෙනවා. මේ අර 84000 ගණන් කරන විදිය මේ කියන්නේ. ගාථා බන්දේසු පඤ්ඤා පුච්චණං ඒකෝ ධම්මස්කන්ධ. දැන් සූත්‍ර විතරක් නෙවෙයි ගාථාදී තියෙනවානේ. ප්‍රශ්න පිළිවිසීම එක් ධර්මස්කන්ධනයක්. කන්දයක් විසජ්ජණං ඒකෝ. විසඳලා උත්තරයක් දෙනවනම් ඒක එක ධර්මස්කන්ධයක්. ඒකට උදාහරණයක් කියනවා. මේ කියන්නේ කතිචින්දේ කතිජලේ කතිචුත්තරි භාවයේ කතිසංගාතිකෝ භික්ඛු ඕගතින්නෝති උච්චති කියලා ඔන්න ප්‍රශ්නේ. ඒවමාදී නයප්පවත්තම් පඤ්ඤපුච්චණං ඒකෝ ධම්මස්කන්ධෝ इति අත්තෝ. පංචචින්දේ පංචජලේ පංචචුත්තරි භාවයේ පංචසංගාතිකෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. ඒවමාදී නයප්පවත්තම් විසජ්ජනති වේදිත. ආ ප්‍රශ්නය වල උත්තරේ දුන්නනේ ගාතාවේ. එතකොට ප්‍රශ්නෙට කියනවා එක ධර්මස්කන්ධයක් විසජ්ජනේ තව ධර්මස්කන්ධයක් විදිහට 84000 ගණන් කරා. අභිධම්මේ ඒක මේකන් පිටතුක භාජන. ඔය කියන්නේ පට්ඨාන. ඒක මේකන් චිත්තවාර භාජන. ඔය කියන්නේ ධම්මසංගණීන යස්මින් සමේ කාමාවචර කුසලං උප්පන් චිත්තං උප්පන්නං හොති. ඔය ආදී වශයෙන් චිත්ත උපාන්ද ගන්නේන කොටස්. ඊට පස්සේ විනේ අත්තිවත්තු අත්තිමාතික අත්තිපදවාජනීය අත්ති අන්තරාපත්ති අත්තිආපත්ති අත්ති අනාපත්ති අත්ති පරිච්ඡේදෝ තත්ත ඒකමේකෝ කොට්ටාස ඒකමේකෝ ධම්මස්කන්ධෝති වේදිතබ්බෝ. එක එක කොටසක් එක එක ධර්මස්කන්ධයෙන් විතර ගන්නවා. ඒවන් ධම්මස්කන්ධ වශයෙන් චතුරාසීදී සහස්ස විදං කියලා ධර්මස්කන්ධ වශයෙන් කොච්චරක්ද? 84000 කියලා කියනවා.
දැන් සත් පාඨාන එකක් පිළිගන්න.
එකක් පිළිගන්න.
සූත්‍ර කොහොමද ඒතර ගන්න? සාමාන්‍ය දීඝනිකායේ එක එක සූත්‍රයක්.
ඔව්.
ප්‍රධානි සූත්‍රයක් එන්නේ.
අර වෙන අනේකාන සම්මුති කියලා කියනවා. සමහර අය මේ මෙත්ටි හරි ඒ සම්මුති ගණන් කරන විදිහ කියනවා සම්මුති. මෙතෙන් දෙනකම් මේ කොටසක් කියලා. මේකේ අර මෙහෙමකුත් තියෙනවා මේ තවයේ මේ කතාවත් උත්තර කරගෙන එහෙම 84000 කයිද නැන්නේ. බාගතුනාස වැඩ ඉන්න කාලෙදිම ගත්ත ටිකලු 84000. කතාවත් උත්තර කරගෙන එහෙම ගත්තොත් 84000ටත් වැඩි වෙන ස්කන්ධ වශයෙන්. ඒක එහෙම කියන. ඊගතන කියන. උන්නාසලා ගයනවා කම්පියුටර් රිසර්ච් කරාවි කියන්නේ. චතුරාසීති සහස්සානි ඉදංච භගවතෝ ධර්මාන කාලේ උද්ගයිත ධම්මකන්ද වශයෙන් උත්තා. බාගතුනාංශයේ ජීවමන් කාලයේදී තමයි ගත්ත ස්කන්ධ වශයෙන් තමයි මේ චතුරාසීති සහස්ස කියලා කියේ 84000. පරිණිපුතේ පන භගවති බාගතුනාංශ පෙරණිවරු කල්ලේ ආනන්දත්තේ වේන දේශිතානං සුභසුත්ත ගෝකක මොග්ගල්ලාන සුත්තානං තතිය සංගීතියම් මොග්ගලේ පුත්ත තිස්සත්තේරේන කතිත කතාවත්තු ප්‍රකරණස්සච වශයෙන් ධම්මක්ඛන්දානං චතුරාසීති සහස්සතෝපි අධිකතාවේ ඉදිකා 84000ටත් වඩා කියනවා කියලා කියනවා. මේ කතාවත්තු ප්‍රකරණයම ගත්තා. හරි නේද? ඒව මේකම් අභේදතෝ රසවසේන ඒකවිතං නබෙදී වශයෙන් රසවසේන එක්වැදෑරු. දැන් සාරාංශය කියනවා අපි මෙච්චර වෙලා කතා කරපේ අදින් අටම මහා සංගීතිය අවසන් වෙන්නේ. දේවතෝ ධම්ම විනය ආදී වශයෙන් දුවිදාදී වේදං. හරි නේද? වේද වශයෙන් නම් ධම්ම විනය වශයෙන් කොටස් දෙකයි. බුද්ධ වචනං සංගායං වේදි. මහා කස්සපප්ප මුකේන වසී ගණේන. බුද්ධ වචනේ සංගායනා කරන්නා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ වසී ගණයා විසින් අයං ධම්මෝ අයං විනයෝ ඉදම් පඨම බුද්ධ වචනං ඉදම් මජ්ක්‍ධිම බුද්ධ වචනං ඉදම් පච්චිම බුද්ධ වචනං ඉදම් විනය පිටකං ඉදම් සුත්තංග පිටකං ඉදම් අභිධම්ම පිටකං අයං දීඝනිකායෝ පෙය්‍යාලු ඇතුලේ මජ්ක්‍ධිම සංයුක්තං උත්තරේ ටික අයං උද්දකනිකායෝ ඉමානි සුත්තාදීනි නවංගාරි. මේ සූත්‍ර දෙවිය වෙන්ජා කරන වේදල් ආදී නවංගයෝ ඉමානි චතුරාසීති ධම්මක්ඛන්ද සාස්සානි ඉති ඉමං ප්‍රභේදං වවත්ත පෙත්වාව සංගීත. මේ සියල්ලම ව්‍යවස්ථාපනයෙන් කොටමයි සංගායනා කරන ලද්දේ කියලා. එහෙනම් අපි ධර්මයේ සංගායනා වුණාද නැද්ද? ඕ මේ කියනයි ඉතින් නේද? පළවෙනි සංගායනා වුණේ හරියට නිකන් මේ එතන ඉඳලා බලන් හිටියාගේ කියන්නේ. දෙවිති යාලේ මොඩකම උනා කරන්නේ. ඔය වාද විවාද සාසනේ අතුරුදහන් වෙන කම්වත් ඉතින් නැති වෙන්නේ නැහැ. අපි ඉතින් මේකේ අපි හදාරනදී හරි කියන මේ පිළිපීමට අතුමුන් අපි මේ වැරද්දක් නෙමෙයි කරන්නේ. මෙච්චර මේ කියලා තියෙන දැන් මේ බොරුවක් දැන් මේ අටුවා පොත්වල ලියලානේ. අටුවාවත් ඉස්සර කඩපාලම ඉන්නේ. ඔය වගේ ඉතින් මේ බොරු වල කඩපාඩම් කරන්නේ මොන මොඩකමද? නේද? අනිදි ඒසාස් වෙලා අපිට වඩා තව රහතන් වහන්සේට අවුරුදු කීපකින් හරි ඉන්නේ. බොරුවක් නම් අන් දන්නවනේ මේක බොරු කරේ කියලා. ඉන්සයිටින් අපි මේ අපේ පුරවේමේ අපේ ලෝක සංහන්සලා දීපු මඟ හරි කියන පිළිපීමට මේක හොඳටම ඉතින් ප්‍රමාණයි. නැත් සංස විවස්ථාපනයේ කොට කියලා කියන්නේ ඒක හරියටම ස්ථිර කොට. මේව හරියටම මේ ස්ථිර කරගෙනම සංගායනා කරගන්න. විවස්ථාපනය කරනවා කියන්නේ ප්‍රතිරණය කරගන්න ස්ථිර කරගන්න. නැ කේවලං චෛත්තකමය මේ මේ ටික විතරක් නෙමෙයි. අඤ්ඤම්පි උද්දාන සංඝා වග්ග සංඝා පෙඤ්ජාල සංඝා බලන්න. අද තියෙන ওই පෙඤ්ජාල ආදී තියෙනවා නේද? ඒ ඒවයි මුල් නායකම ඔක්කොම මේ සංගීතයේදී සංගායනා වුණා. දැන් අර වග්ගයේ මේ වග්ගයේ කීකී බෙදලා තියෙන ත්‍රිපිටකයේ අදට ඒ ඔක්කොම ඒකක නිපාත දුක නිපාත ආදී සංඝා මේවත් සංග්‍රහම මේ කොයි කාලෙද? ප්‍රථම ධර්ම සංගීතී සංයුක්ත සංඝා පණ්ණාස මූල පණ්ණාස උපරි පණ්ණාස
මජ්ජුන පන්නාස වේදින බෙදන් ඒව පවා අනේක විදන් තීසු පිටකේ සම්දිස්සමාන නොයික දයරුමු ත්‍රිපිටකේ දැක්වෙන සංගම ප්‍රභේදං බවත්ත පෙත්වාව ඒ සංග්‍රහ ප්‍රභේදය දෙවස්ථාපනය කොටම සත්තහි මාසෙහි සංගීත මාස හතකින් සංගායනා කරන ලද්දා සංගීති පරියෝණ පරිවසානී චස්ස සංගීතිය අවසානයේ මොකද වෙන්නේ ඉදම් මහා කස්සපත් තේරේන දසබලස්ස ශාසනම් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් දසබලයන් වහන්සේගේ නිර්මල ශාසනය පංචවස්ස ශාස්ත්‍ර පරිමාණං කාලං අවුරුදු 5000ක් කාලයක් පුරාවට පවත්තන සමත්තං කදන්ති පැවතීමට සමර්ථ කළා කියලා කියනවා සංජාත ප්‍රමෝද හටගත් ප්‍රමෝදය සාදුකාරන් විය දදමාන ප්‍රීතියෙන් සාදුකාර දෙනවා වගේ කෙනෙක් යම්සේ ප්‍රීතියෙන් සාදුකාර දෙන්නේ යම්සේද සංගීතය අවසානයේදී අයන් මහාපට මේ මහ පොළොවටම උදක පරියන්තං කත්වා දිය පොළොව කෙලවර කොට අනේකප්පකාරං නොයි අයුරි කම්පි කම්පා වුණා සංකම්පි උඩයට කම්පා වුණා සංකම්පි සංකම්පි උඩට නැංගා සංකම්පි උඩයට සම්පවේදී හාත්පස සිව් දිශාවේ අනේකානිච අච්චරියානි පාතුර හේසුන්ති අයම් පඩම මහා සංගීති නාම ඒ වසීගණය කියලා කියන්නේ අස්ම මේ කියන්නේ මේ කේස් ඇදන් ඒ කර උනන්සලාගේ මේ ගුණයක් ගැන සලකලා කියන්නේ වසීගණ ප්‍රාප්ත කියලා කියන්නේ මේ කෙලෙස් වලින් තොර වෙන අදහස ඒ වගේ නිරුක්තිය වෙනම ඇති ඈ ගීතාවලින් බලන්න. හරි නේද? ඉතර මහපොළව කම්පා කරමින් මේ සංගායනාව මෙසේ අවසන් වුණා කියලා කියනවා. සංකම්පි කියලා කියන්නේ උද්දං උද්දං ගච්ඡanti සුට්ටු කම්පි. උඩට උඩට නැగి නැగి පොළව කම්පා වුණා. සංකම්පි උද්දං අදෝච ගච්ඡanti සංකම්පි. උඩ යට යමින් පොළව කම්පා වුණා. සම්පවේදීති චතුසු දිසාසු ගච්ඡanti සුට්ටු පවේ සිව් දිශාවට පොළව කම්පා වුණ අච්චරං පාරිතම් යොත්තාති අච්චරියන් හරියට නිකන් අතුරු ගහන්න සුදුසු නිසා ඒ කාලේ අසුරක් ගහන කියන්නේ අර ලොකු දෙයක් විදිහට සලකලා තියෙනවා පඨම මහා සංගීති ධම්ම සංගායකේ මහා කස්සපාදී පංචේ සතේ යේන තේරේ කතත්තා තේරා මහා කස්සපාදයෝ ඒතිස්සා අත්තිති තේරිකා කියලා ලෝකයේ උච්ච ලෝකයා මේ සංගායනාව හඳුන්වනවා මොන නම් විදිහටද තේරිකාව කියලා තේරිකි සංගීත තේරිකා කියලා ඒකයි ඔය ගාථාවක් කියන්නේ සතේහි පංචති කතා තේන පංච සතාදිච තේරේන කතන්තාච ඒකාදී පෞච්චතිති සතේහි පංචෙහි කතා පන්සියයක් කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා විසින් කරන ලද්දා වූ තේන පංච සතානිච ඒ පංච සත යයි නේද ඒ නිසා මොකද කර කියන්නේ පංච සත කියලා හඳුන්වනවා තේරේහිව කතත්තාච තෙරුන් වහන්සේලා විසින් කරන ලද බැවින් තේරිකා ඉතිපහුච්ච තේරිකා කියලා ප්‍රථම ධර්ම සංගීතය හඳුන්වනවා කියලා කියනවා. පඨම මහා සංගීති මෙතන. ප්‍රථම ධර්ම සංගායනා විස්තර කිසිය අවශ්‍ය. සංසාරේ සම්පවේදී හිඳ චතුසු දිසාසු ගච්ඡන්.
දැන් විවලි දිවයිස් වල මේව බලන්න ඉන්න ඕනේ. වසී ගන්න කියන්නේ කවුද? නේද? මම හැම එකම කියන්නේ නැද? උත්තංගේ සංකීපීසා දස්සේති සංගීතිකාරකෝ වසීකන් සංගීතිකාර ආචාර්යයන් වහන්සේලාම තමයි වසීකන් කියලා හඳුන්වන්නේ. නිරුක්ති බල කියන්නේ මෙතන සමාල් විදාසම ඒ සමූහයටම ප්‍රකට ස්වාමීන් වහන්සේ ධන කියන සමූහයේ ඒ සමූහයටම ප්‍රකට උන්වහන්සේ නිසා වසීකන කියලා කියන්නත් පුළුවන්. එහෙනම් අපි අදට අවසන් කරමු. අපව අඟහරුවාද අන්තිකරණ ගැටලන්නේ සිංහල පරිවර්තනයේ හැටි ටිකක් බලාගෙන ඉන්න අමාරුයි. පාලි දන්න අය පාලියෙන් බලාගෙන ඉන්න.